හොඳයි. අද යම් කාලයක් ප්‍රමාද වෙන්න සිද්ධ වුණා. මම ඒකට පොඩ්ඩක්වත් සැලුන්නේ නැත්තේ යෝනිසෝ මනසිකාරයේ දන්න කෙනෙක්ගේ කාලය නාස්ති කරන්න මට බැරි නිසා. බලවන්න. යෝනිසෝ මනසිකාරයේ කියන එක දන්න පිරිසකගේ කාලය නාස්ති කරන්න මට පුළුවන්ද? බෑ. ඒක නාස්ති කරන්න පුළුවන් කාටද? තමන්ටමයි. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා ඔබට මේ කාලෙන් පාඩුවක් වෙන්නේ නැතුව ඇති කියලා යාළු ටිකත් එක්ක හොඳට කයිය දාගෙන ඉන්න ඇති කියලා. තමන්නේ බෙන්දේ ඒකටත් වෙන සුරාදනේ තියෙන්නේ නේද? අපිට වගේ තමයි. මොද අවශ්‍ය පුද්ගල පිරිස් මෙතනට එන්නේ සෙනසුරාදාට. මේ යට නිවාඩු දවස් තියෙන එතකොට. ඒතකොට අපිට මුණ ගැහෙන්න අවශ්‍යයි නම් මේ ආරාමයේ සම්බන්ධව මොන හරි දෙයක් කතා කරන්න අවශ්‍යයි නම් සෙනසුරාදා ඔය ඔබ බුද්ධ පූජාවට දානෙට සම්බන්ධ වෙන වෙලාවේ තමයි අපිටත් තියෙන්නේ. ඒවට සම්බන්ධ වෙලා ඒව ගැන පොඩ්ඩක් කතා කරා. ඔබටත් යාළුවෝ පිරිස එකතු වෙන්නේ සෙනසුරාදා නිසා පොඩ්ඩක් ඉතින් කතා කරන්න චාන්ස් එකක් හම්බුණා නේද? ඒ කරගත්තනේ කොහොමද? බොහොමද. මෙන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා. අප ආරාම සහ පන්සල් ආදී තැන්හි අපගේ නිවනට උපනිශ්‍රය පිණිස කරන ක්‍රියාවන් පුණ්‍යාභි සංඛාරයන් වූවත් ඒවා අභිසංකාර නිසා එම ප්‍රත්‍යෙන් ජාති ජාති ප්‍රත්‍යෙන් භව ප්‍රත්‍යෙන් ජාති ආදී වශයෙන් සකස් වෙනවා නේද? ඒවා අකුසල් කර්මද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ කරන යම් පිනක් තියෙනවා නම් ඒක පුණ්‍යාභිසංකාර තමයි. පුණ්‍යාභිසංකාර වලින් භව සැදෙනවත් හරි. භව ප්‍රත්‍යෙන් ජාති හැදෙන එකත් හරි. නමුත් පුණ්‍යාභිසංකාරයෙන් හැදෙන ජාතිය පින්වතුනි ශරීරයට වද දෙන ජාතියක් නෙමෙයි. පුළුවන් තරම් ශරීරයට වද අඩු වෙන ජාතියක්. දැන් බලන්න අපි ඒ කියූප හැටි එක. හරියටම කියවෙන්නේ දැන් නේ. මොකද්ද ඒ කියේ? මොකකට අඩුද? ඈ? මොකක් ගැනද කිව්වේ? ශරීරයට වද අඩු වෙන තැනක තමයි උපදින්නේ. මනස ගාවන්න බෑ ඔකට. ඇයි? මේ 31 ලෝක ධාතුවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම ওই පීඩාවට පත් වෙනවමයි. බේරෙන්න බෑ. 31 ලෝක ධාතුවේ හැම තැනකම මානසික දුක තියෙනවා. අපෙන් වෙන්නේ ඒක නැති වෙන්නේ. කොහේ හිටියත් එකයි. අපායේ ඉන්න කෙනාට පින්විතනේ මුළු ශරීරයම පිච්චෙනකොට දුකයි නේද? ඔබට ඇඟිල්ල පිච්චෙනකොට දුක නැද්ද? ඒ වගේ තමයි. මෙහෙයින් ඔබට තියෙන මානසික දුක වගේම තමයි පින්විතනේ නේව සංඥා නාසංඥාතින් ඉන්න කෙනාටත් මානසික දුකක් තියෙනවා. ඒක නතර කරන්න බෑ. නිවන තමයි යන්න තියෙන එකම ක්‍රමය පින්විතනේ ගොඩ යන්න. නමුත් මේ කරන පුණ්‍යාභිසංකාර වලින් පින්විතනි භව හැදෙන එකත් හරි භව ප්‍රත්‍යෙන් ජාති හැදෙන එකත් හරි ඒ ඔක්කොම සිද්ධ වෙනවා තමයි. හැබැයි ඒ සිද්ධ වෙනකොට පින්විතනි පුණ්‍යාභිසංකාරකින් පස්සේ හැදෙන භවයේ හෝ ජාතිය තුලින් තමන්ට ශාරීරික දුක අඩු තැනක ගිහිලා උපදින්න පුළුවන්. ඒ වගේම පින්විතනි නිවන පිණිස ක්‍රියා කරන්නා වූ යම්කිසි පුද්ගලයෙකුට නිවන් සම්පත්තිය ලබා ගැනීම පිණිස හේතු වාසනා සකස් වෙලා එන්නත් පුළුවන්. අපි මේවා හරියට තේරුම් ගන්න ඕනේ. පුණ්‍යාභිසංකාරයෙන් නිතර සැපේනවා කියලා එහෙම එකක් ගන්න බෑ. පුණ්‍යාභිසංකාරය ඇත්තටම වැදගත් වෙන්නේ පිටු නිවන් දකින්න යන කෙනාට. ජානිත් කෙනා පිටු ඉතින් දිව්‍ය ලෝකේ හිටියා කියලා ඉතින් මොකද කරන්නේ? ශාරීරික දුක නැහැ තමයි. ඉතින් මානසික දුක. පුණ්‍යාභිසංකාර කොච්චර කළොත්ද මානසික දුක නැති වෙන්නේ? යමෝ මේ හොඳට තේරුම් ගන්න. පුණ්‍යාභිසංකාර ලොරි ගණන් කළත් පිටු ඉතින් මානසික දුක නැති වෙන්නේ නැහැ. මානසික දුක නැති වෙන නම් පින්විතනි කුසල් ධර්මයේ වඩන්න ඕන. තණ්හාව දුරු කරන්න ඕනේ. මානසික දුකට හේතුව තණ්හාව. තණ්හාව දුරු කිරීමෙන් තමයි ඒකට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් පුණ්‍යාභිසංකාර පුළුවන් තරම් කරන්න, පින් පුළුවන් තරම් කරන්න පින්විතනි. මොකද ඒක නිවනට හේතු වෙනවා. නිවනට ප්‍රත්‍යසපේන වෙලාවෙදී පින්වතුනි ඔබ නිවන මුගුළු මහා ප්‍රත්‍යක් එකතු වෙන්න එපා නිවන කියන ඵලයේ හැදෙන්න. අන්න ඒකෙදී ඔබට ගොඩාක් උදව් කරනවා මේ අවස්ථාව. හරි වටිනවා ඒක. ඒක නිසා ඔබ පුළුවන් තරම් පින් කරන්න, පුළුවන් තරම් දන් දෙන්න. දැන් මම මේ මං දැන් ගොඩක් මේ දේශනා ගැඹුරට යන නිසා ගොඩක් දුරට දානය ගැන එහෙම කතා කරනවා අඩුයි. නමුත් ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියලා නෙමෙයි. දන් දෙන්න පුළුවන් තරම්. තථාගතයන් වහන්සේ දන් දීම ගැන දේශනා කළ දින එක හැමදාම මම කියන්න ඕනේ නැන් බින්දුනේ ඒකයි මේ වැඩි දැන් ඒව කතා වෙන්නේ නැත්තේ. ඒකෙන් කියන්නේ දැන් ඒව ප්‍රතික්ෂේප කරලා ඉවරලා මේ වැඩේම කරන්න එහෙම එකක් නෙමෙයි. මේක කරගෙන යන ගමන් පින්විතනේ ඔබ හෝ පිඟාන හෝදල වීසි කරන ඉඳුල් වතුරු ටික. සත්වේකට ආහාර වේවා කියලා අදිස්ථාන කළ වීසි කරන්නේ. එතනින් තමයි දානේ පටන් ගන්න. එතනින් පටන් ගන්න දානේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන දානේ දක්වා අරගෙන යන. ඔබට පුළුවන් හැම වෙලාවකම පින්විතනේ ඔබ දානමාන බුදු සත්කාර කටයුතුට සම්බන්ධ වෙන්න. තවට විශේෂ කාරණාවක් කියන්න අද මේ මට ආරංචි වුණේ. මෙන්න මේ වැහෙනකොට පින්වදෙනි මට හිතෙනවා අට්ටියති හරය දීගුච්චති නෙමෙයි කියලා මෙච්චර කල් මං කරපුවා. අපි හාඳුනන් වහන්සේ නමක් මෙතනට ඉන්න දරුවෝ තුන්දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. පොඩි දුවලා දෙන්නෙක් සහ පුතෙක් එක්ක. චූටි අය. සමහර තමයි ඉස්කෝලේ යන්නෙත් නැතුව ඇති. ඒ දුවලෙන් මං හිතන්නේ තේන විදිහට පොඩි අය නැත්නම් එක දෙක වසරේ වගේ ඇති. ඒ අම්මයි තාත්තයි පින්වදින මේ ධර්මයේ අවබෝධ කරගත්ත ස්වභාවයක් මට පෙන්නුම් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට අවබෝධ මම මාර්ගඵලයක් දුන්න හැම නෙමෙයි. අද කවුද කියලාත් මං කියන්නේ නැහැ. දැන් ඔබට ගණන් දින මොකද්ද? නැග කබලේ පට 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 ගාලා සර්ච් කරනවා. හොඳ වෙලාවට Google එකේ සර්ච් එන්ජින් එක තියෙන්නේ. එතන මේ අම්මයි තාත්තයි පිඟුතුනේ දරුවෝ දෙන්නව. දරුවෝ තුන් දෙනා බොහොම හොඳට ගයිඩ් කරන බව මට පේනවා. මොකද එයාගේ බලාපොරොත්තු තියෙන දරුවන් මේ නිවන සාක්ෂාත් කරගනේ කියලා. මොකද මේ අම්මයි තාත්තටයි තෝනේ පින්විතෙන මේ නිවන සාක්ෂාත් කරගෙන ආයි මේ සදහට මේ ලෝකෙන් සමුගන්න. ආයි මේ කුණු තුට්ටු දෙකේ ලෝකෙට ආපහු නොඑන්න. මම ඒකයි කිව්වේ පින්විතෙන. මම මේ හිතෝන බීජ පැලවෙන්න. තව ටික කාලයක් යයි. මම මේ දැන් බණ කියන්නේ. මෙතන ඉන්න තරුණ පිරිස මේ දහම අවබෝධ කරගෙන එයාගෙන් පස්සේ ණයට ඒ අයගේ දරුමුණු මුරන්ට මේකේ අවස්ථාව උදා වෙන. මොකද පින්වදනේ ඔබ මේක අවබෝධ කළේ නැත්නම් ඔබගේ දෘෂ්ටියයි ඔබ දරුවන්ට දෙන්නේ. ඔබගේ දෘෂ්ටි හරක් මරණ එක නම් හරක් මැරීමෙන් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් කියන එක නම් දරුවා හරක් නොමර හිටියොත් ඔබ දරුවට වේවැලෙන් ගහනවා. මරපන්. දිව්‍ය ලෝකෙ යන්න ඕනේ ඔබ. නැත්තම් පින්වදින දරුවව වෙන ක්‍රමයකට හික්මවන්න වෙනවා අපිට. අපිට එහෙම බෑනේ. දරුව ළඟට අපිට යන්න බෑනේ. දරුව මෙහෙ ආවොත් විතරයි. දරුව මෙහෙ ඉන්නේ ඔබ කැමති නම් විතරයි. තමයි ඔබ කැමතිලා දරුව මෙහෙ එනවා. ඉතින් දරුවා අපිත් එක්ක කතා කරනවා. දරුව දහම අවබෝධ කරනවා. ඔබ කැමති නැහැ එතනින් ඉහත්. දැන් මොකද? ආයි ගැට්ට. දරුවට පුළුවන් නම් එනවා. නැත්තම් ඌ ඉතින් ඒකට අහුවෙලා ඉන්නවා. නමුත් ඔබ මේක අවබෝධ කළා නම් පින්විතනි ආ ඥාතියින්ගෙන් වැඩක් නැහැ. ඔබට කොඳ පණ තියෙනවා නම් ඔබ මේක අවබෝධ කළා නම් ඔබ දන්නවා නම් මගේ දරුවට දෙන්න තියෙන වටිනම දේ මේක කියලා. ආයි ඔබට වැඩක් නැහැ පින්විතනි ඥාති මොනවද කියන්නේ කියලා. අපි උඹලව ඥාති කමින් අයින් කරනවා. මාත් ඒකම තමයි බුදුහාඳුරු ඉස්සර හැමදාම කියන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද්ද? ඉමිනා පුණ්‍ය කම්මේන මා මේ බාල සමාගම. තොපි වගේ බාල සමාගම නම් මට එපා කියලා තමයි මම හැමදාම කියන්නේ. බොහොම හොඳයි අයින් වෙලා ඵලයල කියලා. මොකද පින්වදින මේ නිවනට බර නැති කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. ඒ කෙනා ඔබ විනාශ කරන අනිවාර්යයෙන්. ඒ කෙනා බලන් ඉන්නේ පින්වදින ඒ කෙනාගේ වාසීන වෙලා වෙනකම්. සත්ත්ව පහකට විශ්වාස කරන්න බැරි જાතිය ඉන්නේ පින්වදින පෘතක් ජන කියන ගෝත්‍රේ. මේ දෙමාපිය බොහොම හොඳට දරුවෝ ටික හදනවා වගේ පේනවා පින්ග. ඉතින් අපි හාමුදුරුවන්ට ඒ කතා කරන වෙලාවේ කියනවලු ඒ පොඩි දූලා දෙන්න. අපිට ලෝවැඩ සංගරාවේ කවියක් පාඩම් කළාම තාත්තා රුපියල් 50ක් දෙනවා. ධම්මපදයේ ගාථාවක් පාඩම් කළොත් 100ක් දෙනවා. ඉතින් දැන් තුන් දෙනාත් එක්ක හරි හරියට පාඩම් කරනවා. ඉතින් හාමුදුරුවන් වහන්සේ ඇහුවලු, ඉතින් පුතේ ඔයාලා මොකද මේ සල්ලි වලට කරන්නේ කියලා. අයියා එකතු කරගන්න සල්ලි වලින් අයියා පිරිකර අරන් දෙනවා කියලා. පිරිකර අරන් පූජා කරනවා කියලා. මෙතන දේශනාව අවසානයේදී හෝ මොන වෙලාවකදී ආපු වෙලාවක අට පිරිකර අරගෙන පූජා කරනවා. අපි දෙන්නගේ සල්ලි අපි දානෙට පූජා කරනවා. ඔබගේ දරුවා පව් කියලා හිතෙන්නේ. ඔය හිතලා බලන්න මිදින ඔබගේ දරුවා පව් කියලා හිතෙන්නේ නැද්ද? අපගේ දරුවත් සිංහදෙන විභාගේ පාදාරියම් පුතා මේ හොඳට ශිෂ්‍යත්ව පාසලු මම පුතාට බයික් එකක් අරන් දෙනවා. මම පුතාට කම්පියුටරයක් අරන් දෙනවා. ලැප්ටොප් එකක් අරන් දෙනවා. ටැබ්ලට් එකක් අරන් දෙනවා. එයා පාස් වුණා විභාගේ. ඔබ ටැබ්ලට් එක අරන් දුන්නා. යාළුවෝ ඉන්ටර්නෙට් දුන්නා. දැන් හරි. ඔබ ටැබ්ලට් එක අරන් දුන්නා. යාළුවෝ මොනවද දුන්නේ? ඉන්ටර්නෙට් පහසුකම් ලබා දුන්නා. සහයට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දුන්නා. දරුවෝ ඒ ඥාන ශක්තිය හරහා තාටි කාලෙක මඩමක රස්සාවට යන්න පුළුවන්. මම ඔබට කියන්නේ තේගෙතනේ. අසාරේ සාර මතිනෝ. සාරේ චා සාර දස්සිනෝ. තේ සාරං නාධි ගච්ඡanti. මිච්ඡා සංකප්ප ගෝචර. ඔබ සාරය මොකද්ද කියලා හරියට දැනගන්න පින්වතනේ. හරවද්දේ මොකද්ද කියලා හරියට දැනගන්න. දැනගත්තේ නැත්තම් ඔබ හරවද්දේ අසාර දේ විදියට ගන්නේ. අසාර උදේ සාර උදයක් විදියට ගන්නේ. මේ මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච ඔබ නිතර මිත්‍යා සංකල්පනාවන් වඩමින් ඔබවත් ඔබගේ පරපුරත් සාමුලින්ම විනාශ කරාවි. ඒක නිසා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සාර උදේ සාර උදේ ලෙස දැනගෙන අසාර උදේ අසාර උදේ ලෙස දැනගෙන කටයුතු කරන්න. එතකොට ඔබට නිතර සම්මා සංකල්පනා වැඩේවි. ආරංචි යටියට පිංගුදෙනි පොඩි අය ගොඩාක් ඉන්නවා. දැන් මේ වෙනකොට ධම්මපදේ පාඩම් කරන්න පටන් ගත්තා. ඒ මේ ස්ථානෙට නිතර යනින දෙමාපියන්ගේ පුංචි දරුවෝ. එයාගේ ටාගට් එක තියෙන අවුරුදු 14 ඉදි සැවිදෙන්න එන්න. මට හොඳටම විශ්වාසයි එයා අවුරුදු 14 ඉදි සැවිදෙන්න එනකොට අනිවාර්යයෙන්ම ධම්මපදයේ වග්ග 26ම පාඩම් කරලා යන්නේ කියලා. එදින මේ අනගාരികත්තන්ට සහ හාමුදුරන් වහන්සේලාට මම නිතර කියන කතාව. මං කියන නිසා ධම්මපදයේ පාඩම් කරන්න එපා. ධම්මපදයේ වග්ග 26ම පාඩම් අය 1000ක් ඇති වුණනම් මේ කෝටි ලක්ෂයක් සක්වලට මිනිස්සුන්ට නිවන් දකින්න දේශනා කරපු දහම් විශේෂයෙන්ම ප්‍රඥාවන්ත පිරිසට බොහොම පොඩි කෑල්ලයි තියෙන. ඒකෙන් හරය උපුටා ගන්න ඕනේ. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ මහා සාරයක් ගොනු කළ තියෙන තැන ධම්මපදයේ. කුද්දක නිකාය බොහොම කෙටි දහම් කොටස් තියෙන. හැබැයි මහා ගැඹුරක් තියෙන එක ඇතුළේ. තමන්ගේ දරුවන් මේ කෝටි ලක්ෂයක් සක්වලටම සම්පත කරන්. නැතුව පෙළෙන පෙළි පෙළි ඉන්නේ උන්ට පෙළීමෙන් නිදහස් වෙන්න බැරි වෙනකොට. ඒකට උදව් කරන කෙනෙක් බිහි කරන්න එපා. මොකද පින්වතුනි ඔබ අවුරුදු 100ක් ඔය වෘත්තිය කළා, ඔය රැකියාව කළා. ඔබ නිවාඩු ගත්තත් ඔබට අන්තිමට හිතන්න තියෙන්නේ මොකද්ද? අට්ටි යති, හරායති, චිගුච්චති. ඇයි? ඔබ කරපු දෙයින් ගොඩගිය කෙකුත් නැහැ, ඔබ ගොඩගියෙත් නැහැ. වෛද්‍යවරු මට කියන්න මෙතන ඉන්නේ. ඔබගේ මේ අරගෙන ගිහිල්ලා අරිහත් ඵලය පූර්ණ කරගත්ත කවුද ඉන්නේ? එක්කෙනෙක් දෙන්නෙක් සමහර විට ඇති. දන්නේ? ස්වාමීන් වහන්සේ නමක් කවුරුහරි කෙනෙක් ඇවිදලා බේතක් ගත්ත වෙන්න පුළුවන්. ඒ හැරෙන්න. වැඩි හරියකට මොකද උනේ? දොස්තර මහත්තයෝ මම පෙළෙනවා, පෙළීමෙන් නිදහස් වෙන විදිහක් නැහැ මේ මේකින්ද. එහෙනම් දොස්තර මහත්තයෝ මේ සල්ලි ටික අරන් මට මෙන්න මේක කරලා දෙන්න. එතකොට මං ගෙදර ගියේ ගමන් පෙළීමෙන් නිදහස් වෙනවා. නැත්නම් රජේ රෝහලේ නම් සල්ලිත් නැහැ, පඩියක් හම් වෙනවෙනවා. ඔබ කරන්නේ මොකද්ද? ඒ කෙනාට ප්‍රතිකාර කරනවා. එයා හොඳ ප්‍රතිකාරය ලබනවා. ඔබගේ වටිනා මනුෂ්‍ය ජීවිතේ. දැන් මේ ඔක්කොම සමාජ විරෝධී නේ? වෛද්‍යවරුන්ගේ ඔලු කනවා කියයි. ඉතින් මට කියන්නේ කපලා දාන්න. දැන් ඉතින් ඇත්ත නෙමෙයි මේ කතා කරන්නේ. තව ටික දවසකින් පින්වදින මේ බණ මං හිතන්නේ කියන්න බැරි වෙයි. මොකද ඒ තරමට පින්වදින මේක කුණු ගොඩක්. මම ඒක නේ කියන්නේ. මට මේ ගේට්ටුවෙන් එහා පැත්ත නොදකිනුත් නෙමෙයි, නොදොම කිනුත් නෙමෙයි, කෙලින්ම තුන් හොදකේ. එහෙනම් මේක ඇතුළට එලා ඉන්න තරම සැපයි. මං කියලා තියෙන හර්ෂ මහත්තයාට මාව එළියට අරන් යනවනම් සත්තු අතර හැරෙන්න වෙන කොහෙවත් අරන් යන්න එපා. ඒක හොඳයි. මිනිස්සු අතරට යනවට වඩා. ඔබ දන්නවනේ බිඳින කොයිතරම් තුච්ච නිඳිත පිරිසක් වටේද ඔබ ඉන්නේ කියලා. ඔබට තේරෙනවද ඒක? බොහෝ සුළු පිරිසක් ඇති මනුස්ස කියන නාමයට ගන්න පුළුවන්. අනිත් බොහොමයක් බෑ. ඉතින් එහෙනම් බිඳිනේ. මෙතන හිතන බලන්න. ඔබ වෛද්‍යවරයෙක් කියලා ඉඳලා ඔබ අවුරුදු 60ක් මිනිසුන්ට බේත් කරනවා. මම මේක උත්තරීතර රැකියාවක් මේ ගත්තේ. රණිත රැකියාගෙන ඔබ හිතන බලන්න. අවුරුදු 60ක් ඔබ බේත් කරනවා. එක ලෙඩෙකුට බේත් කරන්න ඔබ ගන්නවා පැයක්. ඔබ කියනවා මම patientsලා අද 10 දෙනෙක් බැලුවා. ඔය නොකිය මොකද්ද කියන්නේ? මගේ ජීවිතේ පැය 10කට දුන්න වැඩි අදව. මට වැඩකුත් නැහැ. උන්ට වැඩකුත් නැහැ. වෛද්‍යවරු මෙතන ඉන්න අය ඇත්තටම මට කියන්න. බීලා 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 ලෙඩ හදාගෙන කවුරු හරි ආවොත් ඇත්තටම ඔබ කැමති දේ මිනිස්සුව බලන්නවා. ඒක දන්නවනේ වෛද්‍යවරු. කැමති නෑ. ඇයි ඒ? අපරාදේ මගේ කාලේ මුට දෙන්නේ. ඈ මූ මේක කළාත් ආයෙ ගිහිල්ලා බොනේ කනේ කරන්නේ. ඔන්න ඔය හැංගීම එන නිසා. එන ඔබ බලන්න සිංහතන ඔබ අවුරුදු 60ක් වෛද්‍ය වෘත්තියේ ඉඳලා ඔබ අයින් වෙනවා. මොකක්ද අන්තිමට තියෙන්නේ? අට්ටි යති, හරා යති, චිකුච්චති. ඇයි බේත් ගත එක එක? තමන්ගේ වැඩේ කරගෙනත් නැහැ. ඒකුන්ට උපස්ථාන කරන්න. තමන්ගේ ජීවිතේ අවුරුදු 60 ගෙවිලා ඉවරයි. දැන් ඔබට තියෙන්නේ සාමදානේද, සමාදානේද, මොකක්ද එකේ සැතපෙන්න? මොකද ඔබට තිබ්බ චාන්ස් එක ඔබ ඉවර කරගත්තා. ඇයි ලෝක සත්‍ය විසින් ඔබට ලෝක වටිනකමක් දුන්නා. ඔබ ඒ ගිනි ගෙඩිය කෑවා. ඒ ගිනි ගෙඩිය කාලා ඔබ ඔබගේ මනුෂ්‍ය ජීවිතය ගත කළා. තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලයක, ධර්ම තියෙන කාලයක, ආර්ය මහා සංඝයා වැඩ සිටින කාලයක ලැබිච්ච සන සම්පත්තියට පයින් ගාගෙන ඔබ වීරයෙක්සේ මකලා යනවා. මැරිලා සතර අපායේ උපත්තිය ලැබෙනවා. මම එක වෘතියක් ගැන කිව්වේ. දැන් ඔබගේ වෘතියට මේක සංසන්දනය කළ බල. කියන්නේ කවුද කාර් එකක් හදලා දුන්නේ අරිහත් උනහද නිවන් දකින්? ඉංජිනේරු ගයක් හදලා දුන්නේ? විදුහල්පතිවරු, ගුරුවරු අරිහත් වෙන්න ඉගැන්වුවේ කාටද? දැන් ඉතින් කියන්න පුළුවන්. ඉතින් එහෙම නැහැ, සමාජයක් තියෙන්න ඕනේ. සමාජයක් නැතුව කොහොමද මේක කරන්නේ? මම මේ ඔබ ගැන කතා කරන්න හිතුවේ සමාජය ගැන නෙමෙයි. ඔබගේ ජීවිතයේ අන්තිමට ඔබට කියන්න තියෙන්නේ අට්ටියේති හරායති දිගුච්චති. මම නිකන් මහන්සි වුණා. මම ලෞකික ප්‍රතිඵලයක් නැහැ. ඔය ටික තමයි කියන්නේ. ඒකයි මම ඔබට නිතරම කියන්නේ, මටත් ඔය ටික කියන්න ඉඩ තියන්න එපා කියලා. අනේ මගේ සෙනසුරාදාවල් කියලා දුක් වෙන ඉඩ තියන්න එපා කියලා. ඇයි? ඔබත් කිසි දෙයක් ගත්තේ නැත්තම් ඔබට අවවාද දීම පිණිස, ඔබට දහම කියලා දීම පිණිස මගේ ජීවිතෙත් ගත වුණා නේද? අන්තිමට පිංගතනේ ඒ සෙනසුරාදාවල් ඔක්කොම අට්ටියති හරායති ජිගුච්චති වෙලා. ඔබ මම මේ එක එක උදාහරණ අරන් ඔබට කිව්වේ පිංගතනේ බලන්න. එතකොට ඒක ෆැමිලි එකක්. ඒක අම්මෙත් තාත්තෙත් මේ ධර්ම හරියට අවබෝධ කරගෙන. ඒ අවබෝධ කරගත්ත ධර්ම තුල තමන් යන ගම. තමන්ගේ දරුවන්ට මේ පාඩම් ටික කියලා දීගෙන යනවා ඉස්සරහට. ඔබගේ දරුවන්ට බයිස්කෝප් නටන්නද ඔබ ඉඩ හදලා තියෙන්නේ? සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ විදිහට ඔබ කියන දේ දරුවෝ අහන්නේ. එහෙම ඒක කමක් නැහැ. අතල්ලා දා. එතකොට තියෙන ඔබට හැදෙන්න. නමුත් ඔබ කියන දේ දරුවෝ අහනවා නම් පින්විතින් අහන වයසක නම් ඉන්නේ. ඔබ තාම ප්‍රමාද නැහැ. මන්ද තියාගන්නද ඔබ කියන දේ දරුවෝ අහන්නේ නැත්නම් දරුවෝ මේ නිවන මාර්ගයට කැමති නැත්නම් ඒකම හේතුව පින්විතින්. දරුවෝ ඒකට කැමති කාලේදී ඔබේ දරුවන් ඒකට යොමු කළේ නැහැ. දැන් දරුවෝ ලෝකේ කියන එක තීරණය කළ ඉවරයි. නිවනද ලෝකේද? නිවනද ලෝකේද? ඔය යන අතරතුර දෙපින් එතනේ. ඒ දරුවෝ දැන් නිවනද තෝරලා තියෙන්නේ ලෝකේ. ඒගොල්ලෝ ලෝකේ තෝරගත්තට පස්සේ දැන් ඔබ හදිසි යනවා. නෑ නෑ අනේ පුතේ, ලෝකේ හරියන්නේ නෑ. එන්න නිවනට එන්න, නිවනට එන්න. එයිද? දැන් එන්නේ. මොකද ඒගොල්ලෝ තෝරගෙන ඉවරයි. ඒගොල්ලෝ එයි පින්වතුනි යම් දවසක සමහර දවල් අවුරුදු 35ක් 40ක් ගියාට පස්සේ සමහරට එයි වින තිබුණා. එතකන් ආයේ එන්නේ නෑ. මොකද යා දැන් එකක් තෝරගෙන ඉවරයි. ඊට කලින් යා මලොත් කරන්න දෙන්නේ. ඒ වගේ අවාසනාවන්ත දෙමාපියන් ඉපදුනේ යා මේ අද්දේ විතරක් නෙමෙයි. මේ ආනන්ද සසරේම ඉපදුනේ ඒ වගේ අවාසනාවන්ත දෙමාපියෝ ගාව තමයි. දෙමාපියෝ කොටම වාසනාවන්ත වෙන්න බෑ පින්නද. දෙමාපියෝ කොටම hina වෙවි මැරෙන්න බෑ. දෙමාපියෙක් වශයෙන්වත් hina වෙවි මැරෙන්න බෑ. දෙමාපියෝ කොට. දෙමාපියෝ මේ කතාවේ හරියත්තේ දන්නවනะ. මගේ ඉඳන් හදන් ටික ඔක්කොම මම ලියලා දීලා හඳුරුනේ තියෙන්නේ. යාන වාහන ටිකත් ඔක්කොම දුන්නා. ව්‍යාපාරත් ඔක්කොම බෙදලා දීලා තියෙන්නේ. දැන් මට නිදහසේ මැරෙන්න පුළුවන්. දැන් ඔය ඔබ ඉස්සරහා ඔය වගේ කතාවක් කරලා කිව්වොත් එහම ඔබට hina යනවනේ. නිදහසේ මැරෙන්න පුළුවන් දෙයක්. කවුද එහෙම නිදහසේ මැරුණේ? කවුද එහෙම මැරිලා ආවේ නැත්තේ? එක පාරයි කසාද බැඳිව එක දුවට කණේ පාර ගහුව ගමන් මොකද වෙන්නේ? පෙරේතයා ගෙදර. නැස් සාප කරන දොර මුල්ලේ ඉඳගෙන. නියමිතෙන් ගහලා නැතුව මගේ කෙල්ල වැදුවේ තෝ ගැහුවනේ මං තෝව තියන්නේ. එහෙම එන්නේ. මට මතක එක තර සිද්ධියක් මම ඔබට කියන්න. එක්තරා නෝන කෙනෙක්ගේ තාත්තා මැරිලා. මේ නෝන යම් සම්බන්ධතාවයක් පවත්තලා ඒ සම්බන්ධතාවය තුළ ඒ මනුස්සයා මේ නෝනව රවට්ටන්න හදලා. මොනවාරි ගැප් ගැනීමක් හෝ මොනවාරි දෙයක් සිද්ධ වෙලා. ඒ තුළ මහ රැවටීමක් කරන්න හදලා. මේ දරුවා අඬනකොට පින්විතින එක පාට මේ දරුවාට වැහිලා තියෙනවා තාත්තා. මේ සිද්ධිදා මේ බලවලා තාත්තා මොකද කරලා තියෙන්නේ? මේ මේක ඇත්තද බොරුද කියන එක ගැන ඔබ හිතන්න යන්න එපා. සිද්ධිය විතරක් ගන්න. මොකද මං කැමති නැහැ ඔබ ගාව නැති දෘෂ්ටි ඔබ ගන්නවට. ඔබ ගාව දේ දෘෂ්ටි නැත්නම් ඒව ගන්න යන්න එපා වැඩක් නැහැ. කඩවර කියන යක්ෂයා ගාවට ගිහිල්ලා ඒ යක්ෂයාගෙන් වරන් අරගෙන තිනවා. අර මිනිහව මරන්න. මේ තාත්තා. තාත්තා මැරිලා. දුවට හරි ආදරේ. එකම හේතුව මේ දුව අනාථ කළා කියලා. හේදාකාරයේ කටයුතු කියලා තියෙනවා ඒවා කරන්න. ඒවා කළාට පස්සේ මම උඹලට හොඳට ධනෙ දෙන්නම් කියලා. මෙයාගේ ප්ලෑන් එක මොකද්ද? ඒ කටයුතු ටික කළා. ඒකෙන් ලැබෙන ශක්තිය අරගෙන ඉරෙලා අර මිනිස්සාව මරන්න. මෙයා අන්තිම දණ්ඩ නරකම් බලවත් වෙලා හිටියා. මොකක් හෝ පිනකට හැමෝගෙම. එක්තරා පුද්ගලයෙකුට මුණ ගැහුණා මේ ජෝඩුව. ඒ පුද්ගලයාට මුණ ගැහලේ ලස්සින්ගෙන් මේ පුද්ගලයා ඒ යක්ෂයාට කතා කරවල ඇහුවා විස්තරේ. ඒ ඇහුවට පස්සේ පින්විතනේ මේ පුද්ගලයාට සම්පූර්ණ විස්තරය කිව්වා. ඊට පස්සේ මේ පුද්ගලයා කිව්වේ නෑ ඕක කරන්න දෙන්න බෑ. වැරද්දක් වුණා තමයි. ඒ කරන්න දෙන්න බෑ උඹට. තව සත්වයක් ඝාතනය කරන්න දෙන්න බෑ. එහෙම කියලා පින්විතනේ අර අමනුස්සයාගේ සියලු බල විඳලා අර තිබිච්ච යක් මහ යක්ෂයත් එක්ක තිබිච්ච සම්බන්ධකම් ඔක්කොම කඩලා ඒක අයින් කරපු නිසා ඒ මනුස්සයා ජීවත් වුණා. නැත්තම් ඒ මනුස්සයා ඉවරයි. ඊළඟ කලින් ඔක්කොම බෙදලා දීලා මැරිච්ච තාත්තෙක් ගැන මම මේ කියුවේ. මට නිදහසේ ඇස් පියාගත්ත හැකි දැන්. පියාගත්තා. ඔබත් පියා ගන්න දෙන්න නිදහසේ ඇස්. පියාගෙන බල. ගොඩාක් නිදහසේ ඇස් පියාගත්තා එතෙන් එතනේ. අද සාගර සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැඩ. සමහරු මැනිසා පතල් ඒ අමාත්‍යාංශ වැඩ ගොඩ පිරිසා ඔය ඔක්කොම නිදාගත් මැරුණේ මක් කළාද? හරි නිදහසේ සතුටේ. දැන් මට නිදහසේ ඇස් පියාගත්තා. මෙදින ඔය ඔය එකක්ව බිලීව් කරන්න එපා. ඔය ඔක්කොම බොරු. ඔය වෙන්නේ නැහැ මේ ලෝකේ. ඔබ අන්දනවා. මේ ලෝකේ හරි දරුණු ඉතින්ද. ඒක මතේ මට හරි සංවේගයක් එනවා. මේ විදිහට ඔබ සුරංගනා ලෝකේ ජීවත් වෙන හැටි දැක්කා. දැන් මං කිව්වා මැරෙන වෙන්න එකක් උණු පෙරේත වෙනවා කියලා. පේනව නේද? අපි වගේ උත්තර මේ කොහොමද උණු පෙරේත වෙන්නේ? ඒක නම් ඇත්ත. ඇයි? උණු පෙරේත වෙන්නත් ලොකු පින්නක් තියෙනවා. නැත්තම් කැලීම නරක ආදියට යන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේක සැහැල්ලුවෙන් ගන්න එපා පින්විතනේ. මේක හරි දරුණු දෙයක්. තමන්ගේ විමුක්තිය සලස ගන්න කටයුතු කරගන්න. ඔබ මොන තරහදෙන මිලියත් ඔබට හම් වෙන දේ මම හොඳටම දන්නවා. දැන් මං කියනවාද ඔබට අපාය හම් වෙනවා අපායෙන් බේරෙන්න නම් මෙතනට මේ දානෙ ගෙනා දෙන්න කියලා. එහෙමද මං කියන්නේ? නෑ. එහෙම කියනවා නම් අසාධාරණයි කියුවා යගෙන. මේ දානෙ ගෙන්න ගන්න ඕන කමිට කියන කතා පේනවා නේද? එහෙමද කියන්නේ මම? නෑ. දන් දෙන්න නොදෙන එක ඔබගේ වැඩ. නමුත් පින්විතනේ ඇත්ත මතු කරලා පෙන්නන එක මගේ වැඩ. ඒ නිසා මම ඔබට කියන්නේ පින්විතනේ ඔබ හරි අහිංසක මිනිස්සු. ඔබ අසරණ වෙච්ච මිනිස්සු. ඔබ අනාථ වෙච්ච මිනිස්සු. මේ අනාථ වෙච්ච අපිට නාථ වෙන්න සතාගතයන් වහන්සේගේ පිළිසරණ විතරයි තියෙන්නේ. වෙන කාගේවත් පිළිසරණ නැහැ. මේ ඔබ තේරුම් ගන්න සිංහද. ඒකින්ද තථාගත දහම පුළුවන් තරම් පාවිච්චි කරන්න ඔබට මේ පිළිසරණ හොයාගන්න. ඔබගේ අහිංසක දරුවාට පිළිසරණ අරන් දෙන්න. ඔබගේ දරුවා අනාථයෙක් නෙමෙයිද? අනාථය කියන්නේ අම්මා තාත්තා නැති කෙනාද? අම්මා තාත්තා නැති කෙනාට කියන්නේ අනාථය නෙමෙයි පිටින අසරණයෙක් කියලා. අසරණයාට සරණ වෙන්න පුළුවන් පිළිසෙට. අනාථයට නාථ වෙන්න බෑ කාටවත්. අනාථත්වයේ කියලා කියන්නේ පිංගුතුනි ආයි කවදදාක්වත් පිළිසරණක් නැහැ. අනාථයන්ට නාථ වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. තථාගත දහමට විතරයි. ආර්ය සංඝයාට විතරයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ අනාථයන්ට නාථ වෙන්න. අපි ඔක්කොම ওই අනාථ වෙලා ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිංගුතුනි. පුළුවන් තරම් උනන්දු වෙන්න මේ වැඩේ කරගන්න. එතකොට අර අහපු ප්‍රශ්නෙත් මේකත් එක මම පඩලා මම උත්තරේ දෙන්නේ. ඔබ පින් කරන්න. ඒ කරන පින් වලින් පින් වලින් ඔබට නිවනට හේතු වෙනවා. නිවනට උදව් වෙයි. ඔබ නිවන් මඟ පූර්ණ කරන්න යනකොට පින් වලින් ඔබට සිව්පස්සේ ලැබෙයි. ඔබ දන් දෙන්න පුළුවන් තරම්. මම ඔබට කියලා තියෙන්නේ මේ ස්ථානෙට ඇවිදින්න ඉවරලා. පයින් කෝප් එකට අත ගහ ගන්න. දාන දෙන වෙලාවට ඔබට සල්ලි නැති වෙන්න පුළුවන්. සල්ලි ඕනේ නැහැ දන් දෙන්න පිමිදෙන. වතුර නිකන්නේ. පැන් ටිකක් පූජා කරගන්න විදිහට. පැන් කෝප්පයක් හොදන්න, වැසිකිළිය හොදන්න. මුර කරන්න. ඔබ බණ අහනකොට එහෙයි මුර කරනවා. මම විශ්වාස කරනවා මේ එක්කෙනෙක්වත් මේ ආයි උපදින්න ඕනේ නැහැ කියලා. නමුත් ආයි බැරිලා හරි ඉපදුණා. කවදාකවත් මේ විදිහට හිතට බයක් දැනෙන එකක් නැහැ. ඇයි? කී දෙනෙක්ද පින්වදිනේ ආරක්ෂා කරන්නේ? අද ඔබ බය නැතුව බනහන ඔබ දන්නවනේ. අතන මුරපොළ තියෙනවා. අතන මේ වෙනම ගහලා තියෙනවා. වැලි කොට්ට ගහලා ඒ ඔක්කොම කරලා තියෙනවා. ආයි වාහනයකටවත් එහෙම එන්න බෑ. හැමතැනම බැරියර්ස් දාලා තියෙන්නේ. නැත්නම් ඔබ කොහොමද දන්නේ මේ බණටි ගහලා ඉන්නකොට එකපාර ලොරියක් ඇවිල්ලා වද්දනවා මේකේ? තාප්පේ බෝම්බ ලොරියක්. දැන් අපි කැලිනේ හොයන්නේ. නැව දැන් ඔබ හොඳටම දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. කටුකම්මි පව නැස්ති කරලා තියෙන පිංගුද එහෙම එකක් ආවොත් එහෙම. ඒ තරමට ආරක්ෂක වැඩ පිළිසලා තියෙන්නේ. මේ මුළු ආරාමෙම මොනිටර් වෙනවා මෙතනට. කැමරා 40 ගානක් හයි කරලා තියෙන මුළු ආරාමෙම වටේම. 40 50 ගානක්. ඉතිනේ ආරක්ෂාව සලසන හැම කෙනා මහා පිනක් කරන්නේ. හැබැයි පුණ්‍යාභි සංකාර. දැන් මේකේ ඈත අහගෙන ඇති. මොකද මේ තැන් වලටත් මම ඉඳන් ස්පීකර් දාලා තියෙන්නේ. මං කියන්නේ මතක තියාගන්න මේ කරන්නේ පුණ්‍යාභි සංකාර. මේක ඔබට ඊළඟත් මේ ශරීරයක් හම්බුනොත් ඒකේ වද වේදනා විඳින්න නැති ශරීරයක් හම්බුයි. එහෙමත් නැත්නම් ඔබ නිවන් දකින්න යන ගමන ඔබට හේතු වාසනා වේ. නමුත් නිවන වෙන්නේ මේකෙන් නෙමෙයි. එහෙනම් තමන් නිවන වෙන තැන හරියට බලා ගන්න ඕකොටම කරේ. නිවන කරගන්න පුළුවන් වෙන්නේ කුසලයෙන්. ඒකට උපනිෂ්ක්‍රේ තමයි පිනෙන් ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න. කුසලයේ විතරක් තිබුණාට පින නැත්තම් මේක කරන්න බෑ. එහෙනම් පිනත් ඕනේ. එහෙනම් පිනුත් කරන්න, කුසලුත් කරන්න. පින කරන එක කවදාකවත් ඔබට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව පින් කරන්න. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මා භික්ක වේ පුඤ්ඤාන බාහිත්ත. මානේ මේ පිනට බිය වෙන්න එපා. පින කියන එක මහෝපකාරී වෙනවා මේ ගමන යන කෙනාට. එතන මේ ගමන යන්නේ නැත්නම් එයාට මොකද වෙන්නේ? එයාට දුක් විඳින්න නැති ශරීරයක් හම්බ වෙනවා. හිතෙන් අඬන හිටියට ශරීරයට ලොකු වදයක් නැහැ. දිව්‍ය ලෝකවලින් ශරීරයට ලොකු වදයක් නැහැ. බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ. ශරීරයට ලොකු වදයක් නැහැ. හැබැයි හිතින් මා කරනවා. අඬනවා. හිතින් අඬන එක නවත්තන්න බෑ කාටවත්. ඒක නවත්තන්න පුළුවන් පිළිදෙන කුසල් කිරීමෙන් විතරයි. ඒ වගේම වෛර පහක්, බය පහක් පැහැදිලි කරලා දෙන්නේ. යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ වින්නදනේ. ඒකේනවා. ප්‍රාණඝාතයට කැමැත්තක් දක්වන්නේ නැහැ. අදත්තා දානෙට කැමැත්තක් දක්වන්නේ නැහැ. කාම මිත්‍යාචාරයට කැමැත්තක් නැහැ. බොරු කියන්න කැමැත්තක් නැහැ. සුරාසු දුරාචාරයට කැමැත්තක් නැහැ. ඒ වගේ වැඩ පිළිවෙල වලට කැමැත්තක් නැහැ. එහෙම කැමැත්තක් නැති නිසා ඒකේ නාතින් සිංහදෙනි ඒක වෙන්න තියෙන ඉඩ හරි අඩුයි. ඒක නිසා ඒ පුද්ගලයා මේ සමාජයේට වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒකේ උපරිම තැනින් ඉන්නේ අරිහත් උන්වහන්සේ. අරුම ධර්මයේ සෝතාපන්න ඵලයට ආපු කෙනා වෛර පහක් දුරු කරපු බය පහක් දුරු කරපු කෙනෙක්. මොකද සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් ඔබ දන්නවා පින්විතර හොඳට මෙයා ප්‍රාණඝාතයක් කරන්න කිසිම කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි කියලා. කැමැත්තෙන් නම් කරන්නේ බැරිම තැන වෙන්න පුළුවන්. හැම කැමැත්තෙන් නම් කරන්නේ. එහෙම කෙනෙක් එනවා ඔබේ ගෙදරට. දැන් ගෙදර හාවව හංග ගන්න ඕනේ. ඔබ ගෙදර හාවෙක් ඇති කරනවා. දැන් ඔය හාවව හංග ගන්න ඕනේද? නෑ. එන ඔබට බයක් තුරු වෙනා නේද? ඒ පුද්ගලයා ගෙදරට එීම නිසා. දැන් ඔබගේ දුව හංග ගන්න ඕනේද? ඔබ හොඳටම දන්නවා සෝතාපන්න වෙච්ච කෙනෙක් ඒක නිසා කවදාවත් කාම මිත්‍යාචාරය කරන්නේ නෑ මෙයා. එන නෝනවයි දුවයි හංග ගන්න ඕනේද ඔබ? නෑ. දැන් සමහර ගෑනු ළමයි ගෙදරට එනකොට ඔබ කියන්නේ මේ පුතාට යන්න කියන්නේ. පුතාට ඉන්නවත් දෙන්නවා මේ. එහෙම කතා කරන්නේ නැද්ද මිනිස්සු? ඕකේ සක්කරවට්ටම. ඕකේ අගේට කොල්ලගේ ඇඟ ඉල්ලේ. කතා කරනවා. එහෙනම් බයකින් නෙමෙයිද කතා කරන්නේ? වෛරකින් නෙමෙයිද කතා කරන්නේ? හ්ම්? නිමල සිරි අයියා කොල්ලා විනාශ කළා ඔකා. ඕකේ. ඔහොම කතා කරන්නේ නැද්ද? හොඳට බලන්න. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වෛරයක් හටගෙන. නිවල සිරයිය කොල්ලට මොකද කළේ? විනාශ කළා. කරේ එල්ලිලා ඒකෙන් ගන්න පුළුවන් ඔක්කොම අරගෙන ඊට පස්සේ ඌගේ හිත රිද්දලා ඒක අහිංසක එකක් එල්ලිලා මරා අන්තිමට. දැන් ඔබ හිතේ මහ වෛරයක් හටගෙන සෝතාපන්න එක්කෙන ඔබේ ගෙදරට. ඕකේයිද ඔබට හිතට? අන්න ඒ විදිහ වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් මේ සමාජයේ. නමුත් පින්වතුනි ඔබ ඔබගේ දුව කසාද බන්දර දෙද්දී මතක ඇතුව සෝතාපන්න ගොපල්ලට දෙන්න එපා. දෙන්න ඕනේ හත්තවල ඉංජිනේරුවට. එතකොට තමයි ඔබට නම තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. අපේ බෑන අර බිල්ඩිමත් එයාගේ මේ බිල්ඩිමත් එයාගේ. අපේ බෑන තමයි ආවල් කම්පැනි චීෆ් ඉංජිනේර්. දැක්කනේ දවඥාසගත හිනාව. ඒ හිනාවනේ පිටින් ඔබ ඔබගේ පරපුර විනාශ කරනවා දැකලා. ඇත්තටම පිටින් ඔබගේ පරපුර විනාශ කරන්නේ මන්ද? හ්ම්? ඔබගේ පරපුර සතහාගතයන් වහන්සේ ද විනාශ කළේ? ආගතෝ සෝ මහා සම්මනෝ සම් මගදානං ගිරිබ්බජං කීකේ අන්න මහා ශ්‍රමණයා මගද කන්දෙන් බහගෙන ඉනවා. සංජය කට්ටියත් අරන් ගියා උඹලගේ මිනිසුන්ව හංග ගනිනලා උඹලගේ පරපුර විනාශ කරන්න එන භූමි පාලුවෝ එන්නේ. තථාගතයන් වහන්සේ ඔන්න ඔහොමයි කතා කළේ ඒ කාලේ මිනිස්සු. ඇත්තටම වින්දින මේකුන්ගේ පරපුර විනාශ කරන්න තථාගතයන් වහන්සේ නැත්තම් උඹද? ඒකුම්මයි. හොඳට තේරුම් ගන්න. ඔබගේ පරපුර විනාශ කරන්නේ ඔබ පින්වතුනි. වෙන කවුරුත් නෙමෙයි. ඔබ හැදුනොත් ඔබගේ පරපුර රැකෙයි. පින්වන්ත පිරිසක් පරපුරේ බිහි වෙයි. ඔබ හැදුනේ නැත්තම් මහා පෞකාර පිරිසක් පරපුරේ ඉපදිලා උපදින උපදින කෙනා බොහොම අඩු වයසේදී මියදිලා ඔබගේ ගෙදර මහා ගිනි ගොඩක් බවට පත් වෙයි. වෛර පහක් බය පහක් දුරු කරන කෙනෙක් වෙන්න. අඩුම තරමේ සෝතාපන්න ඵලයට හරි පත් වෙන්න. හොඳයි. එන උදේ කතා කරගෙන ගිය ටික ආයෙ කතා කරමු. මෙයා හොඳට අවදියෙන් ඉන්නවා. ඇහැරිලා ඉන්න අය. අනිත් අය අවදි කරවන්න වෙන්නේ ඇහැරුණාට පස්සේ. දැන් අපි හිතන්නේ මේ යෝනිසෝ මනසිකාර ස්වභාවය ගැන අපි කතා කළේ. දැන් ඔබට පුළුවන්කම තියෙනවනේ පිංගුතුනේ මොකක් හරි මේ සාගරයේ දැක ගම. මේ සාගරය තුල පිංගුතුනේ මේ යෝනිසෝ මනසිකාරයේ හැව. මේක පටන් ගත්තේ කොහෙද කියලා ගිහිල්ලා බලන්න. සාගරය කියලා කිව්වේ දුක. දුක දැකපු ගමන්, පෙළීම දැකපු ගමන්. Tamanට පෙන්ඳුම් කරගන්න ඕනේ පිංගුතුනේ කොහොමද මේක පටන් ගත්තේ? අන්නේ පටන් ගත්ත තැනට අරගෙන ගිහිල්ලා පින්වතුනි මේ පටන් ගත්ත තැන හොඳට මනසිකාර කරලා බලන්න. මොකද මේ ලෝකේ පින්වතුනි වටිනවා කියලා දෙයක් නැහැ. කිසිම දෙයක් වටින්නේ නැහැ මේ ලෝකේ. වටිනකම ඇති වෙන්නේ පින්වතුනි මිනිස්යාගේ හිතේ. සත්වයාගේ හිතේ වටිනකම කියන එක ඇති වෙන්නේ. Taman කොච්චරකට පෙළෙනවද අන්නේ පෙළීමට අනුකූලයි පින්වතුනි ඔය කියන වටිනකම. ඔබ හොඳටම දන්නවා පින්වතුනි රත්තරන් කිලෝ නැත්තම් රත්තරන් රාත්තලකුයි පාන් රාත්තලකුයි දෙක ගත්තහම වටින්නේ මොකද්ද? රත්තරන් රාත්තලයි පාන් රාත්තලයි තියෙනවා. ওই දෙකෙන් වටින්නේ මොකද්ද? මොකද වටින්නේ? මොකද්ද වටින්නේ? ඔබ දන්න ඔබට උත්තර දී ගන්න බෑ. නමුත් ලෝකයේ ඇතුළේදී අහුවා නම් එහෙම මොන පිස්සු කතාවද ඔය හන්නේ? ඕ දෙක සම කරන්න පුළුවන් එකක් ඇයි කියලා හයි. නමුත් මෙතනට ආවට පස්සේ පින්විතින් ඔබට යමක් කම තේරෙන්න පටන් ගන්නකොට ඔබ දන්නවා. ඔබට ඔකට උත්තරයක් දෙන්න බෑ. ඉතින් රත්තරන් වටින්නේ නැද්ද එතකොට? රත්තරන් වටින්නේ නැද්ද එතකොට? එහෙනම් පින්විතින් ඔය හැම තැනකදීම අහන්න ඕනේ කාරණා මොකද්ද? මොන අවස්ථාවේද වටිනකම පින්වතුනි අවස්ථාව සහ පුද්ගලයා මත වෙනස් වෙනවා. ওই දෙකෙන් අරිහතුන් වහන්සේට වටින්නේ මොකක්ද? මොකුත් වටින්නේ නැහැ. පාන් වල කෑමක් නිසා වුණනම් වටි. දීපවත්තගෙන යන. ඒ මොන වෙලාවටද? උන්වහන්සේගේ කය පෙළෙන වෙලාවට. එහෙනම් මේ ලෝකේ පින්වතුනි දේවල් වල වටිනකම එන්නේ මන හෝ කය පෙළෙද්දී. අනිත් කිසිම අවස්ථාවක කිසිම දෙයක් වටින්නේ නැහැ. පාන් රාත්තලයි රත්තරන් රාත්තලයි හම්බ වෙනවා පින්විතනි. කාන්තාරේ මැද්දේදී. මොකද්ද ඔබ තෝරගන්නේ? පාන් රාත්තල. සුපර් මාකට් එකක හම්බ වෙනවා. දැන් මොකද්ද තෝරගන්නේ? දැන් මොකද්ද තෝරගන්නේ? රත්තරන් රාත්තල. මොකද රත්තරන් රාත්තල අරගෙන සුපර් මාකට් එකේම ගෙදර අරන් ගියේ. පාන් රාත්‍රියේ ඕනේ නැහැ වෙලාවට. එහෙනම් පින්වතුනි වටිනකම කියන එක පෙලීම් ස්වභාවය අනුව වෙනස් වෙනවා. කවදාකවත් වස්තු වල ඒක නැහැ. ඔබට මතකද පින්වතුනි? අපි එක්තරා දවසක ඔබ අපි සියලු දෙනා මතක කරලා බලන්න මම මේ කියන එක. ඔබ අපි සියලු දෙනා අලුතෙන් දාපු අසුචි ගොඩකට රණ්ඩු වුණා. මතක කරලා බලන්න. දැම්ම විතරයි මතකද රණ්ඩු වුණා? රණ්ඩු වුණාද නැද්ද? දැන් හිතන්නේ අපරාධේ අසුචි ගොඩකට රණ්ඩු වුණේ කියලා හිතන්නේ? ඇයි ඇයි දැන් ඔබට එහෙම හිතෙන්නේ? අපරාධේද අසුචි ගොඩකට රණ්ඩු වුණේ කියලා ඇයි හිතන්නේ? ඔබ අපි පෙරේත වෙලා ඉන්නකම් රණ්ඩු වුණ නැද්ද? ඔබ අපි පණුව වෙලා ඉන්න කාලේ රණ්ඩුන්නේ නැද්ද ඔබට? රණ්ඩුලා එක්කෙනෙක් යන්තම් ඔක්කොම පරද්දගෙන ගිහලා නැග අසුචි ගොඩට නැගලා ඉරලා මේ බලහම මගේ ගොඩ කියලා පෙන්වෙ මතකද? එතන අතපය කඩාගත්ත පණුව අත එහෙම තියෙනවනะ මොන හරි කඩාගත්තේ උන් ඊළඟ මොකද උනේ? කර බාගෙන හිටියා. මූ තමයි අපේ නායකයා. මුට තමයි ඔක්කොම ලැබුණේ. ඊළඟ වටේ ඉඳලා හීල්ලුව මතකද? බුදු හම්බෝ මුගේ ගොඩ මතකද? අද ඔබට අපරාධ කියලා හිතෙන්නේ නැද්ද පින්දුනේ? අයියෝ කියලා හිතෙන්නේ නැද්ද? මම මොනවද මේ කරගත්තේ කියලා හිතෙන්නේ නැද්ද? මොකද පින්දුනේ අද ඔබ පොරකන්නේ කේක් කෑල්ලට. අද ඔබ කේක් කෑල්ලට පොර කනවා වගේම පින්දුනේ ඒ ආසාවෙන්ම ඒ ඌමනාවෙන්ම එදා ඔබ ඔය අසුචි කොට පොර කෑවා. නමුත් අද ඔබට හිතෙනවා පින්දුනේ අපරාධයක කළේ කියලා. ඇයි? අද ඔබට අසුචි වටින්නේ නැති නිසා. නමුත් පින්දුනේ ඇත්කන්ද ලිහිණියාගේ අසුචි ඌ මොනවාරි කාලා දාන අසුචි මහමූදට වැටිලා ඒක තල්මස ආදී වශයෙන් ඉන ලොකු මාළු ඒ කාලා හෝ ගිලලා ඒ තල්මසාගේ ඇඟ ඇතුලේ හැදෙනලු පිඟුතුනේ සුවඳ જાතිය මන්නේ දන්නයි දන්නෝ ඇති ඒ තල්මස එක් ආදී වශයෙන් කෙනෙක් මැරිලා ගොඩ ගැහුවට පස්සේ ඒ තල්මසාගේ බඩ පළලා ඒ ඇතුලේ තියෙන ඒවා ගන්න මිනිස්සු මිනි මරා ගන්න වටින කමක් ඇවිදilla. එහෙනම් ඔබ හොඳට දකින්න පිංගුතුනි මේ පෙලෙන්න ගත්තාමයි මේව වටින්නේ පිංගුතුනි. එහෙනම් අද ඔබ යමකට වටිනවයි කියලා අරගෙන පිංගුතුනි. ඒක වෙනුවෙන් රණ්ඩු සරුවල් කරනවා කියන එක. ඒකේ පැවැත්ම උදෙසා පිංගුතුනි ඔබ ඔය දේවල් කරනවා කියන එක. ඔබට යම් දවසක අපරාධ කියලා හිතෙන එකක් නැද්ද? ආයි පරණ කතාවට ගිහිල්ලා බලන්න. අසූචි ගොඩට රණ්ඩු අල්ලපු එක. මතකයි නේද මේ පණුව උඩට නැගලා ඉවර වෙලා අනිත් එකෙකුටවත් එන්න නොදී හැම එකත් එක්කම ෆයිට් කර කර ෆයිට් කර කර පින්විතනි අසුචි ගොඩ ආරක්ෂා කළා. එකෙකුට ලඟ වෙන්න දුන්නේ ඔබ හොඳට මේක ආරක්ෂා කළා. අද ඒකම පින්විතනි ෆ්ලෂ් කරලා දානවා. වතුර ටිකක් ගහලා දානවා ඒකට. ගලාගෙන යන්න. එහෙනම් එදා ඒ කරපු අපරාධ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? එහෙනම් දැන් මට අඩුම තරමේ කියන්න. එදා පණුවෙක් වෙලා වඩපු අභිසංකාර ටිකවත් අට්ටි යති හරායති jigucchati නැද්ද? නැද්ද? කෙනෙමෙන් නැහැ වගේ. දැන් තියනවද? මොකද තියන්නේ? අඩුම තරමේ පණුවෙක් වෙලා එදා වඩපු ටික මේ දැන් ඔබගේ කෝණයෙන් බලනකොටවත් පින්විතනි අට්ටියේ තියහරයි දිගුච්චති නෙමෙයිද? අන්තිමට පෙලිල්ලක් විතරයි කිසිම තේරුමක් නැති වැඩපිළිවෙලක් නෙමෙයිද එතන තිබුණේ? එහෙනම් බලන්න පින්විතනි එදා ඒ පණුවට ඒ වටනකම ආවේ කොහොමද කියලා. උගේ පෙලිල්ලට පින්විතනි තිබිච්ච එකම පිළිසරණ ඒක. ඒක නිසා ඒකාගේ පෙලිල්ලෙන් නිදහස් වීම උදෙසා පින්විතනි ඒක ඒක ආරක්ෂා කළා. මිසක් අසුචි වටින හින්දා නෙමෙයි. පෙලිල්ල නිසා ඒකයි දුකට පත් වුනේ මිනිද. ඔය අතර හිතලා බලන්නකෝ දැන් මොන හරි අතපය තියෙන පණුව කියලා හිතමුකෝ මොන හරි ඔය කංකුණ්ඩෝ ආදි වශයෙන් එවුන් කියලා හිතමුකෝ. බහුපායත්තෝ හැකරැල්ලෝ ඔය මොන හරි එහෙම කියලා. කී දෙනෙක් අතපය කඩාගන්නේ නැද්ද? ඔය සිද්ධියට සම්බන්ධ වෙලා කී දෙනෙක් අතපය කඩාගන්නේද කියලා ඔබ හිතලා බලන්න. අපරාධේ නැද්ද පින්විතනි අතපය කඩාගත්තොත්? මොකක් වෙනුවෙන්ද අතපය කඩාගත්තේ? මොකක් වෙනුවෙන්ද ඒගොල්ලෝ අපි දුම් පැය උන්ගේ ජීවිතේෙම තියෙන පැය තුනයි. ඒකෙන් පැය දෙකක් මුන් එකට රණ්ඩු කළා. අපි හිතමුකෝ එහෙනම්. පැය තුනේ ජීවින් නැද්ද? ඕනේ තරම් ඉන්නවා. අපි දුම් සුද්ධ ජීවියෙක් ඉන්නවා. ජීවත් වෙන්නේ පැය තුනයි. උපාය දෙකක්ම කළේ මොකද්ද? රණ්ඩු කරපේ. ඔබට මේ සුද්ධ ජීවිය ගැන මොකද්ද හිතෙන්නේ? මොන සුද්ධ ජීවිනේ මක් ගොන් තඩිය කියලා හිතන්නේ නැද්ද? එහෙනම් බෙන්ගෙතේ නොවටිනා දෙයකට තමන්ගේ මුළු ජීවිතේම රණ්ඩු සරුවල් කරන මිනිහෙක් ගැන ඔබට මොකද්ද හිතන්නේ? නොවටිනා දෙයක් වටිනවා කියලා අරගෙන මුළු ජීවිතේම එහි ආරක්ෂාව පිණිස, එහි රැකවරණය පිණිස, එහි පැවැත්ම පිණිස මොන ජීවිතෙම දිය කළ හරින්න මිනිස් දෙයක් දැක්කොත් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? සුන්ද ජීවිතයට ගොන් තඩියා කිව්වා නා. මට නම් කියන්න තියෙන පිළිවෙන්නේ සත්තු වත්ත කියලා. සත්තුන්ගේ ඔක්කොම නම් ටික දැම්මත් පිටින් ඒ බූරුකම පෙන්වන්න බෑ තවදුරට. මෙන්න මේක අවබෝධ කරගන්න තියෙනද. ඒකයි මම ඔබට කියන්නේ මම නෙමෙයි තථාගතයන් වහන්සේම දේශනා කරන විදිහ නිකන් අපරාධේ මේ නිස්කාරණේ දුක් විඳින්නේ. ඔබ මේ දුක් විඳින්නේ නිස්කාරණේ. මතකද පිංගුතුනි ඔබ පුංචි කාලේ චොක්ලට් එකට රණ්ඩු වුණා? අක්කා අයියත් එක්ක නංගි මල්ලිත් එක්ක මතකද? ওই චොක්ලට් එකට රණ්ඩු වෙච්ච වෙලාවේදී පිංගුතුනි ඔබ සමහරට අක්කට ගහන්න නැති අයියට මල්ලිට ගහන්න නැති ඒගොල්ලෝ පෙරලා ගහන්න නැති ඊට පස්සේ දෙගොල්ලම තාත්තා ගාවට නඩු අරන් ගිහලා දෙගොල්ලම ගුටි ගන්න නැති එතන තාත්තත් ගැහුවා අන්තිමට තාත්තා ළමයින්ට ගහනවා දැකලා අම්මා හොඳටම කිපුණා කිවිලා කුසියට වෙලා ඉඳගෙන තාත්තාට හොඳටම බැන්නා තාත්තා හිතනන්නේ මේ තාත්තගේ අම්මල තාත්තලට පවා බැන්නා ඔක්කොටම බැන්නා සාමාන්‍ය අම්මලගේ හැටිනේ ඔක්කොම කුසියේනේ තියෙන්නේ බැන්න බැල්ල 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 දැන් හරි දරුවන්ට ගහපු තාත්තා සහ ඊට පස්සේ බිරින්දාට ගැහුවා හෝ වේවා අරව කියද්දි හන්දු සරුවල් මොන හරි වුණා ඒකෙන් පෞටික කරගත්තා අම්මා තමන්ගේ ස්වාමියාට බැනලා ස්වාමියාගේ දෙමාපියන්ට බැනලා එයාගේ ලේ ටික කරගත්තා දැන් මොකද ඔබට හිතෙන්නේ? ඒ චොක්ලට් එක ගැන. දැන් ඔබට මොකද හිතෙන්නේ ඒ චොක්ලට් එක ගැන? රණ්ඩුවෙමදයි? රණ්ඩුවෙමද? දැන් ඔබට හිතෙන්නේ නැද්ද පින්වතුනි අපරාධ එහෙම උනේ කියලා? සමහරවිට පින්වතුනි අම්මා තාත්තා එදා ඩිවෝස් වුණාද දන්නේ නැහැ. ඒ තරහ දිගටම අරගෙන ගිහිල්ලා ඒ හේතුව නිසා පටන් ගත්ත එක පින්වතුනි දිගින් දිගටම අරගෙන ගිහිල්ලා අන්තිම නේදන ඩිවෝස් වුණා. නැත්තම් තාත්තා අම්මට පිහින් යන්න. අම්මා මල තාත්තා හිරේ. දැන් ඔබට හිතෙන්නේ නැද්ද අඳුම තරමේ දා චොක්ලට් එකට රණ්ඩු වෙච්ච එක අපරාධයක? අද ඔබට හිතෙන්නේ ඇයි එහෙම? අද ඔබට චොක්ලට් වල වටිනකම නැති නිසා. පිළිගන්නේ එදා ඔබට චොක්ලට් වල වටිනකම තිබුණා අද ඔබට චොක්ලට් වල වටිනකම නැහැ. චොක්ලට් වල වටිනකම තියෙද්දි ඔබ කරපු දේවල් පින්වතුනි අද එකක්වත් මකන්න බෑ. මැරිච්ච අම්මා වයි නැගිටවන්න බෑ. පින්වතුනි හිරේට ගිය තාත්තා වාපෝ එළියට ගන්න බෑ. මොකද මේ ලෝකෙට යමක් කළා නම් කළාම තමයි පින්වතුනි ඒකයි රිවර්ස් කරන්න බෑ. එනම් බලන්න එදා ඔබට ඒකේ වටනකම තිබුණා පින්විතින අද ඔබට ඒකේ වටනකම නැහැ අද ඔබට හිතෙනවා හනේ අට්ටියේති හරායති ජීවිතයත් හැබැයි ඔබ ඒකෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ නේද අද ඔබ ඔප්පුවට රණ්ඩු වෙනව නේද පාරයින තියෙන අක්කර තුනේ ඔප්පුවට රණ්ඩු වෙනවනේ අද ඔබ චොක්ලට් වලට රණ්ඩු වෙන්නේ නැති මහා සාන්තුවරයෝ ද චොක්ලට් වලට රණ්ඩු වෙන්නේ හැමදෙන්නේ අපි ආයි චොක්ලට් වලට නෙමෙයි දැන් රණ්ඩු වෙන්නේ මොනවටද ඉඩම් කඩන් ඔප්පු වල තිරප්පු වලට ඔකයි පින්වතුනි ප්‍රශ්නේ අද ඔබට ඒක වටිනවා යම් දවසක පින්වතුනි අපි හිතමු ධර්ම අවබෝධයෙන් ඔබ ආව පැවිද්දට ඔබ ධර්ම අවබෝධය කළා ආව පැවිද්දට දැන් ඔබගේ අතීත සිද්ධිය ගැන හිතනකොට මොකද හිතෙන්නේ අපරාධි මං එහෙම කළේ කියලා හිතෙන්නේ නැහැ. ඊළඟ තවිද්දට මේක මගේ කුටිය කියලා කියාගෙන අනිත් අයත් එක්ක රණ්ඩු වෙවි හිටියා. ඉතල වෙන්නේ නියම් දවසක අරිහත් ඵලයේ පූර්ණේ කරන්න ඕන මෙන්න. මේ වෙලාවට හිතෙන්නේ නැද්ද අපරාධි මං අරක කළේ කියලා. මම මේ ඔබට පෙන්වන්නේ පිංගදෙනි ටික 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 වටිනකම නැති වෙන නැති වෙන්න ඔබට හැමතිස්සෙම හිතෙන්න පටන් ගන්නවා අපරාධේ මේවා කලේ වටිනකම තියෙන්නේ වස්තුවල නම් පින්විතනේ. වටිනකම කියන එක නැති වෙන්න බෑ කාටවත්. වටිනකම තියෙන්නේ පින්විතනේ කන්දෙන් ගලා බහින දියපාරේ. අන්න එතෙන්දි තමයි වටිනකම දුන්නේ පින්විතනේ. එතන ඉඳලා ඔබ මහා ගංගාවක් හදාගෙන ඉඳිලා අර දුක්ඛ සාගරයට වැදුනා. දැන් අද ඔබගේ දුක්ඛ සාගරේ පිරීලා නේද තින්නේ? ඒකයි පින්විතනේ හැමතිස්සෙම මම ඔබට කියන්නේ හොද්දට කල්පනාවෙන් බලන්න මේව දිහා. තණ්හාවට ඉඩ දෙන්න එපා එකපාර නැගිටින්න. ප්‍රඥාව බින්දු මාත්‍රයක් හරි ඔබට තියෙනවානේ. ඔබ හොඳ කල්පනාවෙන් බලන්න මේක දිහා. ඔබ රකින්න දේවල් දිහා බලන්න. දැන් කාලයක් ඔබ මේව රැක්කා. බලන්න පින්විතනේ ඒ කාලයක් රැකන යම් කාලයකදී පින්විතනේ අපි උදාහරණයක් ගමු. අපි මොකක් හරි පාෂාණයක් තියෙනවා. ඔය පාෂාණයට පින්විතනේ ලොකු වටිනකමක් මිනිස්සු දෙනවා. ඉතින් ඔබ කොහොම හරි පින්විතනේ ඔය පාෂාණය හොයාගත්තා. හොයාගෙන ඉවරයි අපි මොකද ලොකු වටිනකමක් දීලා තියෙන නිසා ඒක හොයාගෙන ඔබ මොකද කරන්නේ පින්විතනේ ඒක සේප්පුවක දාලා. ඔබ වැරට යන්නේ නැතුව ඉඳගෙන මේක ආරක්ෂා කරගන්න. තව පිරිසත් ගෙනල්ලා ඇවිල්ලා ආරක්ෂා කරනවා. අවුරුදු 5ක් ඔබ ওই විදිහට මේක ආරක්ෂා කළා. ඔබ දන්නව අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ මේක වටිනකම වැඩි වෙනවා. එතකොට මට මේක මෙහෙට වඩා තුන් ගුණයකට විකුණ ගත්ත හැකි. එතකොට මං මේ රස්සාවට ගියේ නැති එකේ මට පාඩුවක් වෙන්නේ නැහැ. ඔබ අවුරුදු 5ක් ওই විදිහට ඉඳලා පින්ගදනේ. ඔය අවුරුදු 5 වසන් වෙනකොට ඔබට ආරංචි වෙනවා. විද්‍යාඥයෝ අලුතින් දෙයක් හොයාගත්තයි කියලා. ඕන් නොය කියන පාෂාණය. පිළිකාකාරකයි. දැන් ඔබට කරන්න තියෙන එකම එක දේ තමයි පින්විතේ නෝකරම් විසිකන්නේ. ඔබ ඒක කරා විසිකලා. ඒකත් හරි. දැන් මට කියන්න පින්විතේ. ඔබගේ ජීවිතයේ අවුරුදු 5ක් මොකටද බැරි වුනේ? දැන් තාත්තා කියයිද? ආ මගේ පුතාට වැරදුනානේ. පුතේ මම අගිස්සෙන් ওই පහ දෙන්නම් කොඹට. නේද? ඒක නිසා පින්විතනේ හොඳට බලන්න ඔබ වටින වස්තුවක්ද ඔය ඇසුරු කරන්නේ ඔබගේ කාලේ දීලා තියෙන්නේ වටින දෙයකටද කියලා මටත් එහෙම වටින මොන හරි අම්මනෝ කියනක් දෙන්න හැබැයි වස්තුවේ වටිනකම තියෙන්නේ ඔබ වටිනවා කියලා කියනද නැත්නම් ගොම්බෙට්ටක් ගෙනත් දෙයිනවද ස්වාමීනි මට මේක ගොඩක් වටිනවා මේක ඔබ වහන්සේ පරිස්සම් කරලා තියාගන්න කියලා එහෙම බෑ වස්තුවේ වටිනකම තියෙන එකක් ගේන්න මම ඒක චෙක් කරන්නේ අරිහතුන් වහන්සේ නමකට දීලා. ස්වාමීනි මේ වස්තුව වටිනවද? එහෙමයි අහ චෙක් කරන්නේ. මොකද වටිනවා නම් ලෝක සත්‍ය සිළු දෙනාටම ඒවත් මේ මිහිමන්න තුල ජීවත් වෙන හැම කෙනාටම සත්ව කියන කොටස නැතත් හැම කෙනාට අරිහතුන් වහන්සේ සත්ව කොටසත් ඇති නෑනේ. හැම කෙනාටම වටින්න ඕනේ. බලන්න පිටින් ඔබ ඇසුරු කරන්නේ. බලන්න ඔබට ඒවා කලකදි රස කලකදි වස වුණේ නැද්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් මේ වෙනුවෙන් ගත කරපු ජීවිතේ කොච්චර අපරාධද කියලා බලන්න. තරුණ අය බලන්න. අහවල් පෙම්වතිය වැසුරු කළා. අවුරුදු 5ක් ජීවිතේ විනාශ වුණා. එහෙනම් මොකද උනේ? අහවල් පෙම්වතා වැසුරු කළා. අවුරුදු 5ක් ජීවිතේ විනාශ වුණා. බලන්න කල්පනා කරලා. ඒ පෙම්වතිය ඊයේ දවසේ තාත්තා ගෙනත් දුන්නද? පුතා 5ක් ඉවරයි නේද? හා. පුතාට අලුත් 5ක් දෙන්නම්කෝ. මේකවත් හරියට බලලා කරගනින්කෝ. නේද? තමන්ගේ පෙම්වතියට බැන්න කියලා අම්මට අඩියහ පොහු පුතා අම්මට කෑ ගහපු අම්මට බැනපු කුණුහරපෙන් බැනපු තල්ලු කරපු අම්මට නැත්නම් ගහපු පයින් පාරක් ගහපු පුතා විශ්වෙන් එළියට අම්මට අවුරුද්දක් යනකොට අර කෙල්ල දාල යන්න යනවා මේ කෙල්ල මේ කොල්ලව දාල යන්න යනවා හැබැයි මේ කොල්ලට යමක් ඉතුරු කළා. මම මේ කෙල්ල කොච්චර හොඳද කියලා. ඔක්කොම අරන් ගියේ නෑ. යමක් ඉතුරු කළා ගියා. මොකද්ද? ඒ කෙල්ලගේ වටිනකම දැනිලා පෙලිච්ච පුතා ඒ පෙලීමෙන් නිදහස් වීමේදී කරපු අභිසංකාරෙහිවත් කර්මයන්ගේ විපාක ටික. ඒ කෙල්ල යන ගමන් කිව්වේ ඔයා මාව බලාගත්තනේ. ඔයාගේ ඔක්කොම අරන් යන්න හොඳ නෑනේ. ඒක නිසා ඔයා අරන් දීපු මුද්ද මාලේ මං අරන් යන්න. ඔයා කරපු විපාක ටික ඔයා තියාගන්න. බයි. අද ඔබ විඳවන්නේත් පින්වතනේ ඔය අද්දවල කරගත්ත ටික තමයි. මුද්ද මාලේ කී අරන් ගියා. ඔබගේ ජීවිතය ගැන හිතන්න පින්වතනේ ඔබගේ ජීවිතේ විවිධාකාර අත්දැකීම් ඇති. අත්දැකීම් නැති ජීවිත නැහැ කාටවත්. මේ ජීවිත අත්දැකීම් තුලිනුයි ඔබට මේවා තේරුම් ගන්න පුළුවන් පින්වතනේ. ඒ නිසා හොඳට හිතන්න පටන් ගන්න. මුවන් පැලස්ස නෙමෙයි. හොඳට හිතන්න. ඇස් දෙක පියාගෙන හිතන්න එපා. ඇස් දෙක අරගෙන හිතන්න. ඔය ඇස් දෙක පියාගෙන හිතනකොට පින්වතනේ ඔබ කටිනුත් අහන්න පටන් ගන්නවා. ඒකයි. දැඩි උද්‍යෝගයටපත් වෙලා කණින් විතරක් නෙමෙයි කටිනුත් අහනවා ඊට පස්සේ. කට අරගෙන. එන හොඳ ඇස් දෙක අරගෙන මානසිකාර කරන්න බලන්න. ඔබගේ ජීවිතේ යන්නේ අත්දැකීමකට. ඔබ සමහර කසාද බැඳලා ඉන්නේද? කසාද බැඳලා ඉඳලා දැන් ඔබ ඩිවෝස් වෙලා ඇත්තේ. එහෙනම් කල්පනා කරලා බලන්න. අවුරුදු 10ක් තිස්සේ උන් ඒ කඩ බත් දීලා බත් දීලා බත් දීලා බත් දීලා බත් දීලා බත් දීලා. එයි අවුරුදු 10ක් ඒකව වටිනවා. ඒකව වටිනකම නිසා හටගත්ත පිළීමක් තිබ්බ තමන්ගේ ජීවිතේ. ඒ පිළීමෙන් නිදහස් වෙවි හිටියා. එදා ඒ මිනිහයාට තමන්ගේ අම්මා බයිනකොට අම්මට බැන්නා. ඒ වගේ රත්තරන් මිනිස්සේ. ඇයි අම්මා ඔහොම කියන්නේ? තාත්තට බැන්නා. ඒ ඔක්කොම කළා. අන්තිමට ඒ මිනිහයා වෙන ගෑණිකෙක් යන්න කියා. ඔබට යමක් දීලා. බලන්න මේ මිනිස්සු කොයිතරම් ජෙනරස්ද කියලා. හරි ත්‍යාගශීලී. ඇයි කවදාවත් ඔබගේ විපාක ටික අරන් යන්නේ නැහනේ. නේ? නෑ එංගලන්තේ මේව තියෙනවා පිඟද. හෙලීම පොලිසියට කතා කරලා මිනිහව දොට්ට දානවා. සමහර කාන්තාවෝ ඉන්නවා මේ හිඟන පැල්පත්වල ඉන්නේ. මේ මොනවා හරි ක්‍රමයකින් ඉතින් එහෙ අවුරුදු 10ක් 15ක් 20ක් දුක් විඳපු පාර මිනිස්සුත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඊට එහෙ යනවා. ගිහිල්ලා ඉවර වෙලා ටික දවසක් ඉඳලා පොඩි රණ්ඩුවක් ඇති වෙච්ච ගමන් කෝල් කරනවා පොලිසියට. අර මිනිස්සේ අවුරුදු ගානක් තිස්සේ මහන්සියලා හරි හම්බ කරගත්ත සල්ලි වලින් ගත්ත ගේ අන්තිමට ඒ ගෑන්ට දීලා මිනිහා බහිනවා පාරට. ඒත් උට තේරිලා නැහැ තම අට්ටිය තිහරා ඇති ජිගුච්චති කියලා. මොකද පින්දුනේ දහම දන්නේ නැති වුණාම මොකද තේරුම් ගන්න බෑ. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ මනුස්සයාගේ මුළු ජීවිතේම කැපුණේ මොකක් උදෙසාද අන්තිමට? අන්තිමට මොකක් උදෙසාද කැප වෙලා තියෙන ජීවිතේ? මහා වාසනාවන්ත මනුස්ස ජීවිතයක් මොකක් උදෙසාද කැප වෙලා තියෙන්නේ? නේ ඔබගේ ජීවිතේ මොකක් උදෙසාද ඔය කැපෙන්නේ නැති? වටින කම පවත් ගන්න නෙමෙයිද එහෙද? දැන් ඔබ ඔබගෙන් ප්‍රශ්න කරගන්න පින්වදිනේ මේ වෙලාවේ. මේක සිහි බුද්ධියෙන් අහපේ කොට පින්වදිනේ මේ ලෝකේ අනිත් පයක් ගහගෙන ඉන්න බෑ. මම ඔබෙන් ඔබගේ ජීවන ප්‍රශ්නේ අහන්නේ පින්වදිනේ. මම ඔබෙන් අහන්නේ ඔබ පවත් ගන්න මොකද්ද? ඔබගේ ජීවිත පවත්වාගෙන යන්නේ මොකක් උදෙසා? මොකද්ද ඔකෙන් ඔබට හම්බුනේ? ඉන්නකම් පවත්වනවා පින්වදිනේ. ගියාට පස්සේ දැනනවා මේ අපරාධේ මම මේක කළේ කියලා. ඉතින් ඒක රට්ටියේද හරියට සිගුච්චෙති කියලා තේරෙන්නේ නැහැ. අපරාධේ මම මේටි කළේ කමන්නේ. ඕකිනේ මං ගේනවා තව එකේ. බලහන්ක මං හොඳ වැඩක් කරන්න ඕකිට. මේ සත්තුවත් ඉන්නවද පිඟදින ඔහොම සත්තු? මේ මම මොන නමද දාන්නේ කියන්නේ? ඔබ හොඳට තේරුම් ගන්න මේ දේවල්. නම හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ සිසාරා දකින්න පිංගුතුනි. මේ වෙලාව මේ හොඳම වෙලාව ජීවිතේ දකින්න. බුදුදහම කියන්නේ ජීවිතේ දැකීම. හොඳට බලන්න ඔබේ ජීවිතේ සිසාරා. ඔබට දැන් මේ කෙසුත් සුදු වෙලා නේද? කොහොමද ගෙවන්නේ ඔබ? හෝ පොඩි කාලේ වර්ණකම ලොකු වෙනකොට අඩු වුණා. ලොකු වෙලා තව ටිකක් ලොකු වෙනකොට ඒ වර්ණකම නැති වුණා. එතන හරියට පිංගුතුනි මේක නිකන් පුදුම රැවටිල්ල. පුංචි කාලේ චොක්ලට් එකක් නිසා ජීවිතේ නාස්ති වුණා. ලොකු වෙනකොට පැන්සල් පෙට්ටියක් නිසා ජීවිතේ නාස්ති වුණා. තාටියක් ලොකු වෙනකොට කෙල්ලෙක් නිසා ජීවිතේ නාස්ති වුණා. තාටියක් ලොකු වෙනකොට ගෑණියෙක් නිසා ජීවිතේ නාස්ති වුණා. තව ටිකක් ලොකු වෙනකොට ළමයි ටික නිසා ජීවිතේ නාස්ති වුණා. තව ටිකක් ලොකු වෙනකොට ඉඩම් කඩම් පල්ලිහිලව නිසා ජීවිතේ නාස්ති වුණා. දැන් ජීවිතේ ඉවරයි. තව නාස්ති කරගන්න ජීවිතේ ඉතුරු නෑ. තිබුණා නම් ඒත් මොකද කරන්නේ? මොකද කරන්නේ? තව අවුරුදු 10ක් තිබ්බනම් අපේ අම්මට, අපේ ආච්චිට, අපේ සීයට දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒකත් නාස්ති කරගන්නවා. එහෙනම් ඉතින් මම ඔබට ඔප්පු කරලා පෙන්නන්න හැදී. ඔබ පුංචි කාලේ චොක්ලට් එකකට රණ්ඩු වෙලා මාසයක් රණ්ඩු වුණා නම් ඒකට පින්විතනේ අද ඔබට තේරෙන්නනේ අපරාදේ මම ඒක කළේ. මගේ වටිනා මනුස්ස ජීවිතේ මාසයක් මම ඒකට නාස්ති කරලා තියෙනවා කිසිම වටිනකමක් නැතුව. දැන් තමයි තේරෙන්නේ ඒක වටින්නේ නැහැ කියලා. නමුත් ඒකම අද කරනවා පින්විතනේ ඉඩම් ඔප්පුවකට දරුවෙකුට මුණුබුරේකට රස්සාවකට මොකටද මේකට. සීකල බලන්න. එනම් පින්වදින ඔබ හොඳට දීපත් කරලා බලන්න ඔබගේ වටිනා මනුස්ස ජීවිතේ පාවල දෙන්න තියෙන එක වස්තුවක් මේ ලෝකේ තියෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කරත්තේ බැඳෙන මීහරකෙද්ද කියලා කල්පනා කරලා බලන්න. නැත්නම් ගොනෙද්ද කියලා කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ වෙනද මොකක් උදෙසාද ඔබට පාවලා දෙන්න පුළුවන්? අක්කර 325 ඉඩමක් තියෙන එකට පුළුවන් පාවලා දෙන්න. රටේ රජකම කන්න පුළුවන්ද පාවලා දෙන්න? අහන්න බෙන්දේ ප්‍රශ්නේ ඔබේ. ඔබ මොකක් උදෙසාද ඔය මනුෂ්‍ය ජීවිතේ ගත කර කර විනාශ කරගන්නේ? මොන දවසින් දවස ජීවිතේ මේ නැත් වෙනසෙන පැත්තට යන්නේ. මේ ඇහෙනවද මරහන්න මේකේ? නියොල්ලුසු කියන කතාව ඔබට තේරෙනවද? ඔබ ජරාවට අරගෙන යන්නේ. මරණයට අරගෙන යන්නේ. දවසින් දවස මොහොතින් මොහොත මොකක් කර කරද? කන්ද මුදුනේ පටන් ගත්තා. මහ මුදක් ඉතුරු කළා තියෙනවා. ඔන්න ඔක උදෙසා. ඒකයි පින්විතනේ කියන්නේ යන්න මහ මුදේ ඉඳලා යන්න කෙලින්ම හොදන්නද? සමනල කන්දට යන්න. ඒ කන්දේ ගිහින් බලන්න පින්විතනේ උල්පත හැදිලා තියෙන හැටි. හැමදෙස්සෙම බලන්න. එතෙන්දි ගත මුලා ස්වභාවය නිසා පින්විතනේ මේ ඔක්කොම සිද්ධ වුණේ. කේක් රසයේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නිසායි පින්විතේ ඔබට කේක් රසයේ අමුතු වෙලා තියෙන්නේ. නැත්නම් ඔබ නිකමට මට කියන්න පින්විතේනේ. කැරට් රසද ගෝවා රසද රස? නිකන් හොඳට කල්පනා කරලා බලන්න මම මේ කියන්නේ. කැරට් රසද ගෝවා රසද පින්විතේනේ ප්‍රණීත. ඔබට දැන් හරි වියට් කියලා තේරෙන්නේ නැද්ද මේකනේ? හරි අමුතුයි කියලා තේරෙන්නේ නැද්ද මේක මේ? කැරට් රසද ගෝවා රසද ප්‍රණීත. මේ ඔය දෙකෙන් පින්විතනේ අහවල් එක ප්‍රණීතයි කියලා කියන්නේ කොහොමද? එහෙනම් පිවිදින ඔය රස දෙකෙන් එකක් ඔබ රසයි කියලා අරගෙන නෙමෙයිද? ඔය රස දෙකෙන් එකක් ඔබ ප්‍රණීතයි කියලා ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නිසා නෙමෙයිද පින්විතනි අද ඔබට ඔය එක රසක් ස්පෙෂල් වෙලා තියෙන්නේ. අද ඔබට මස් රස ස්පෙෂල් වෙලා තියෙන්නේ ඇයි? ගෝව රසද කුකුල් මස් රසද රස? මොකද්ද රස වැලිපුර? ලෝකයා පිළි අරන් නැද්ද කුකුල් මස් රස රසයි කියලා? ඊට වඩා ලෝක ඇත්තක් වෙන්න පුළුවන්ද? ඒකත් රසයක් මේකත් රසයක් නේ. මේකෙන් ඔය දෙකෙන් එකක් වැඩි වෙන්නේ කොහොමද? ඔබ නිකම්ම හිතලා බලන්න. මොකද එකක් කනකොට පින්ද දිවේ මල් පිපෙනවා. ඔබ හිතලා බලන්න. එහෙනම් පින්ද මේ හදාගත්තවා. එහෙනම් මේ මානසික වැඩපිළිවෙල මේ තියෙන්නේ. හදාගත්ත තැනට යන්න, කෙලින්ම යන්න සම්මලන කන්ද මුදුනට. එතන තියෙනවා මහා ගල් පර්වතයක් පිංගදෙන. නැත්නම් ගල් තලාවක්. ඕන්නේ ගල් තලාව විවර කරන්න. අන්න එතකොට ඔබට ශ්‍රී පාදයේ පෙනේවි. මහා මෝදේ ශ්‍රී පාදයේ දකින්න. ඔබට යන්න වෙන උඩට මුදුනට ගිහිල්ලා අර තියෙන ගල් විවරේ විවෘත කරන්න. අවිද්‍යාව නැමැති ගල් විවරේ විවෘත කරපු ගමන් පින්විතනේ ඔබට විද්‍යාව පහළ වෙයි. විද්‍යාව පහළ වෙනකොට ඔබට පෙනේවි මහ මොහොත හිඳිලා කියලා. හැම තැනකදී මෙතනට යන්න. යෝනිසෝ මනසිකාර කරන්න. අද මේ දුක් ගංගාවට මේකම හේතුව පටන් ගත්තේ ඔතනින්. නිච්චයි සුඛයි අත්තයි කියලා ගත්තා. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තා. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නිසා තණ්හා වුණා. දැන් අද දුක් විඳිනවා. අපි දිගින් දිගටම දුක ගැන කතා කළා. අපි එදා කතා බදාද කතා කරමු, තව සිද්ධියක් කතා කරමු. දැන් හොඳ සිහියෙන් අහගන්න. පුළුවන් තරම් මනසිකාර කරන්න බින්ද ඔබට නිින්ද යන්නේ. මොකද ඔබට බොජ්ජංග නැගෙන්න පටන් ගනි මනසිකාර කරන්න කරා. ප්‍රීති සම්බොජ්ජංග එහෙම නැගෙන කෙනෙකුට නිින්ද යන්නේ ලේසියි. එහෙනම් හොඳට මේක මනසිකාර කරන්න. එතකොට හරි. දැන් බලන්න දාලා. මට ඔබ කියන්න පිඟුද? කායික පෙලීමකින් නිදහස් වෙනකොට සැපක් එනවද නැද්ද? සැපක් එනවද නැද්ද? එනවා. කයට සැප දුක කියන එක තියෙනවා. කායික පීඩාව වැඩි වෙනකොට දුකයි. දුක දැනෙනවා. මේ හිතට දැනෙන එක නෙමෙයි. කායික දුක්ඛය. කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදේතං ආයං උච්චති වික්කවේ දුක්ඛ. එකලොස් මහගින්නේ දුක්ඛ කියන තැන තථාගතයන් වහන්සේ කායික දුක තමයි පනවලා තියෙන්නේ. දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් අහලා තියෙනවනේ. අන්න ඒකේ දුක්ඛ කියන තැන පනවලා තියෙන මොකද්ද? කායික දුක. එහෙනම් කායික දුක සහ කායික සැප කියලා දෙකක් තියෙනවා. නමුත් ඇසට කවදාක්වත් පින්විතනේ සැප දුක පනවන්න බෑ. ඇසට තියෙන්නේ මොකද්ද? උපේක්ෂාවක් විතරයි. ඔබට ඇසට දැනෙනවා පින්විතනි ආස්වාද. ඒ වගේම පෙලීම්. නමුත් ඇසේ ඇත්තටම ආස්වාද පෙලීම් නැහැ. ඇස සම්බන්ධව ආස්වාද පෙලීම් නැහැ. ඒ තියෙන්නේ පින්විතනි අවිද්‍යාව නිසා හටගත් එක. කන සම්බන්ධව ආස්වාද පෙලීම් නැහැ. ඒ තියෙන්නේ අවිද්‍යාව තණ්හාව නිසා හටගත් එක. නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි. හැබැයි කයට අරිහතුන් වහන්සේටත් සැප දුක දැනෙනවා. කයට කවුරු හරි තදින් ගැහුවොත් ස්නායු ගොඩාක් තෙරපුනොත් එහෙම ඒක දුක්ඛ ස්වභාවයක් බවට පත් වෙනවා, පෙරලෙනවා. එහෙම කායික පිළීමක් තිබිලා ඒකෙන් නිදහස් වුණා. අන්න ඒක සැප ස්වභාවයක් බවට පෙරලෙනවා. ඒ තමයි ඔබ කකුල නවාගෙන ඉඳලා අමාරු වෙනකොට මොකද කරන්නේ? දිගාරිනවා. ඒ දිගාරින වෙලාවේ මොකද වෙන්නේ? සැපයක් දැනෙනවා. මොකද අර කායික පීඩාවෙන් නිදහස් වුණා. දැන් ඔක නවාගෙන ඉඳලා රිදෙන්න ගන්නකොට තවත් නවාගෙනම හිටියොත් මොකද වෙන්නේ? රිදින්න වැඩි වෙනවා. එන්න වැඩි වෙවි දුක්ඛ ස්වභාවයකටපත් වෙනවා. අරිහතුන් වහන්සේලාත් එහෙමයි ඔබටත් එහෙමයි. දැන් ඒක හරි. දැන් ඒක කතා කරලා වැඩක් නැහැ පින්විතනේ. මොකද අරිහතුන් වහන්සේලාත් ඒකම නිසා. එනද අපි ඊළඟට කතා කරන්න පුළුවන් එකට ගිහිල්ලා බලමු පින්විතනේ. ඔන්න ඔය කායික දුක සැප මතුවෙන වෙලාවට මානසික ස්වභාවය මොකද්ද? ඔන්න ඕක ගැන තමයි කතා කරන්න ඕනේ. දැන් මම මේ ඔබට ඔප්පු කරන්න යන්නේ කායික සැප තියෙනවා තමයි. කායික සැපේ විඳින්න පුළුවන් අරිහතුන් වහන්සේලාට විතරයි. නෑ අද මේක ඔබ හරියටම තියන්නේ කළොත් ඔබට දිව්‍ය ලෝක ගිහිල්ලා වැඩක් නැති වෙයි. ඇයි කොච්චර කායික සැප තිබුණත් වැඩක් නැහැ. ඒක විඳින්න පුළුවන් කාට විතරද? අරිහතුන් වහන්සේට විතරයි. අපි බලමු. ඔබ හොඳට මනසිකාර කරලා බලන්න මේ කියන ඒවා. කයට සැපක් දැනෙන බව අපිට දැනෙන්නේ කොහොමද? හරි. ඊට කලින් ආවමකෝ. ඇහැට රූපයක් දැනෙච්ච බව අපිට දැනෙන්නේ කොහොමද? කොයි විදිහටද දැනෙන්නේ? ඕනෙම දෙයක් අපිට දැනෙන්නේ කොයි විදිහටද? අපිට කියලා කියන්නේ මනට නෙවෙයි. ආ මනට යමක් දැනෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංඛාර විඥාන හරහා. වෙන කිසිම ක්‍රමයක් නැහැ මනත් එක්ක කමියුනිකේට් කරන්න. මනට ඔය පහ ආවේ නැත්තම් මන දන්නේ නැහැ කිසි දෙයක්. එහෙනම් ඇහැයි රූපයයි එකතු වුණාට පස්සේ වෙනදද? ඇහැට ඇහි තියෙන යම් ශක්ති يعني ඇහි තියෙන යම් ස්වභාවයක් තියෙනවා. ආන්ගේ ස්වභාවය නිසා මේ එළිය තියෙන වර්ණ සතහන අරගෙන ඉවර වෙලා ඒක පින්විතනේ මනට ගෝචර වෙන පරිදි ගන්න පුළුවන් රූපයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඇහැ සහ මොළේ දෙන්න එකතු වෙලා. එහෙනම් ඇහැ මොළේ ස්නායු පද්ධති ආදි වශයෙන් ඔය හැම එකක්ම එකතු වෙලා කරන්නේ මොකද්ද පින්විතනේ? අර එළිය තියෙන රූප සතහන මනට ගෝචර වෙන පරිදි රූපයක් බවට පරිවර්තනය කරනවා. දැන් ඒක අපි මේකොට ඉගෙනගෙන තියෙන්නේ. භාවනා වැඩසටහන් වලට එන අය නිරන්තරයෙන් මේක තේරිලා ඇති. එහෙනම් මට කියන්න පින්විතනේ කනෙන් ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? ඇහෙන බව දන්නේ කොහොමද? ওই ශබ්ද ගහලා දිනවද මේ ගිරවාගේ ශබ්දය කියලා? නැවත ඔබ දන්නව නේද ඒක? එහෙනම් පින්විතනේ ඔබගේ හිතට එන්න ඕනේ නේද ඕක? නැතුව එන දැනගන්න විදිහක් නැහැ නේ. එහෙනම් කනට තියෙනවා පින්විතනේ හැකියාවක්. කනේ ස්වභාවයක් තියෙනවා. ඒ කනේ ස්වභාවයට පුළුවන් ස්නායු පද්ධති සහ මොළයේ කට්ටියත් දෙක එකතු වෙලා. අර එළියේ තියෙන ශබ්දේ. ශබ්ද රූපයක් බවට පරිවර්තනය කරලා ඉවර වෙලා. ඒක මනට ගෙනත් දෙන්න. ඉදර බලන්න අර මහා කම්පනයක් ආවේ. ශබ්දයක් කියලා එන්නේ කම්පනයක්. දැන් මේ ඔබට ඇහෙන්නේ කම්පනයක්. මේ වාතයේ කම්පනය වී කම්පනය ඇවිදෙලා ඔබගේ කම්බරේ කම්පනය වෙනවා. එනම් කම්පනයක් එන්නේ. නමුත් මනසට යන්නේ කම්පනයක් නෙමෙයි. මනසට යන්නේ ශබ්ද රූපයක්. එහෙනම් ඔය කනට තියෙනවා එහෙම හැකියාවක්. පින්විතනේ අර කියන අර කම්පන ස්වභාවයේ ශබ්ද රූපයක් බවට පරිවර්තනය කරා. දැන් අපිට සද්දයක් එනකොට හද මේ නිකන් හිත කම්පා වෙනවා වගේ දැනනවා. හිත නිකන් හෙල්ලෙනවා වගේ දැනනවා කාටද? එහෙම නැහැ. එහෙනම් මේ කම්පනයේ ස්වභාවය පොඩ්ඩක්වත් යන්නේ නැහැ අතුරට. ඒක කනගාවින් ඉවරයි. ඊට පස්සේ ඒක දෘෂ්ටි මේ ශ්‍රවණ ස්නායු වලට ඇතුල් වෙනවා. ශ්‍රවණ ස්නායු හරහා කම්පන දෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් කරන්ට් එකක් වගේද නේද? ඒක ගිහින් ඉවරලා ඒක යනවා මොලේට. එදෙනින් එහාට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැනගන්න ඕන නම් හරි ලේසි. අර පොතේ ලියා ගන්න. මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් අහන්න. එහෙනම් එතනදී මොකද කරන්නේ? ඕක පරිවර්තනය කරලා ඉවරලා කොයි හරි වෙලා විදියක පින්විතින ඕක ආයෙ හිතට දෙනවා. ඕන්න ඔය හිතේ අර රූප කියන ස්වභාවය හට ගන්නවා දැන්. දැන් හටගන්නේ ශබ්ද රූපයක්. කිසිම කම්පනයක් නැහැ, මොකුත් නැහැ, ශබ්ද රූපයක්. ඒ රූපේ මනේ වදිනකොට තමයි වීමක් දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි සංඥා පහළ වෙන්නේ, ඊට පස්සේ තමයි සංකාර පහළ වෙන්නේ. ඔය ඔක්කොම එකතු කරලා ඉවරලා තමන් ගන්න තීන්දුව තමයි විඥාන කියලා කිව්වේ. අන්න අරමුණ විමර්ශනය කරලා දැනගත්තා. හොඳට විස්තර වශයෙන් ගත්තා අරමුණ. ඕක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් කරන්නේ. දැන් මම මේ දීර්ඝව කතා කරන්නේ ඒව කතා කරන සතිය භාවනා වැඩසටහන් වලට එන අයට මොකද මේ ඉස්සර කතා කරලා තියෙනවා ඒක නිසා දැන් කතා කරන්න බැරි ඊට පස්සේ දිව හදිව කරන වැඩ පිළිල කියන්නේ දිවට රස දැනෙනවා ඔය රස මොලේට යයිද මිරිස් රසේ මොලේට ගියොත් මොකද වෙන්නේ ඉන්න පුළුවන් මිනිහෙකුට කවදද එන ඒව යන්නේ එහෙනම් මොකද වෙන්නේ දිවට හැකියාවක් තියෙනවා අපි විඳින අර රස ටික අරගෙන ඒක කරන්ට් එකක් බවට පරිවර්තනය කරන්න. මම පොදුම හැකියාව කියලා ඔබට හිතෙන්නේ නැද්ද මේ 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 ශරීර කියන සත්‍යයගේ ශරීර නිර්මාණය හරි අරුම පුදුමයි. අර ආහාරයේ තියෙන යම් යම් රස කොටස් විඳින දිවට වැදෙනකොට දිවට පුළුවන් ඒ රස කොටස් එකක්වත් ඇතුළට ගන්න නැතුව. නැත්තම් දිව ඔක්කොම රස කොටස් ටික ඇතුළට ගන්නවා නම් එහෙම විඳින කන්න දෙයක් නැති වෙනව නේද මිනිස්සු. ගිලිනකොට මොකුත් නැහැ. ඇයි දිව අරන් ඔක්කොම. එහෙම වෙන විදියක් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? දිවට හැකියාවක් තියෙනවා පින්විතනේ. අර කියන රසවලින් ඒ රස ටික අරගෙන දිව ඇතුලේ දිව උඩ තියාගෙන එතනින් කරන්ට් එකක් හදලා යන්නේ කරන්ට් එක යවන්න මොලේට. මොලේට පුළුවන් ඊට පස්සේ කරන්ට් එක ඒ අදාළ විදිහට අඳුනගෙන ඉවරලා ඒක හිතට පාස් කරන්න. ඔන්න ඔහොම විදියක් වුණා. නාසයට මොකද කරන්නේ? ඒත් ඔය ක්‍රමෙමයි නේද යන්නේ. දැන් ඔය ටික ඔබට හොඳට තේරෙනවනේ. එහෙනම් දැන් අපි යම් බලන්න හැම ගැන. එහෙනම් කයේ ස්වභාවය ගැන. කය කියලා කියන්නේ හැම මොකක් හරි. හැම හෝ මේ කියන්නේ අතුලාන්තෙත් වෙන්න පුළුවන්. දැන් මේ උඩ හැම කැපුවා මෙතනද රිදෙන්නේ නැහැ නේද? යටේම කපනවා රිදෙනවනේ. එහෙනම් යටත් තියෙනවා මේවා. මේ යට මස් වලත් තියෙනවා. සමහර ඇට වලත් ඇති. ආයට කපන කොට රිදෙනවලු. එන ඇටවලත් ස්නායු සෛල තියෙනවා. එන මොන හරි ස්නායු අග්‍ර කොහේ හරි පිහිටලා තියෙන හැම තැනක්ම මේ කතා කරන්නේ. දැන් කය ගැන. එහෙනම් මට දැන් කියන්න තියෙන දේ කයට තියෙන විශේෂ හැකියාව මොකද්ද? කවුරු හරි කෙනෙක් ඇවිදලා ඔබට ගහනවා පිළිගන්න හොඳ පොළුපාරක්. ඒ පොළුපාරක් ගහනකොට තින්විතෙනි අර කියන අර දැඩි ස්පර්ශය ඇවිදින්න ඉවරලා ඔබගේ හැමේ වදිනකොට මේ හැමේ තියෙනවා පින්විතෙනි ස්වභාවයක්. ඒ හැමේ ස්වභාවයෙන් හැමට පුළුවන් අර ආපු දැඩි පීඩනය හෝ හීතල හෝ උණුසුම ඒවනේ දැනෙන්නේ හැමතෙම වෙන මොකුත් දැනෙන්නේ නැහනේ. ආන්න ඒක මොකක් බවට පත් කරන්නද? ස්නායු වලට යන්න පුළුවන් විදිහට පිංගසනේ කරන්ට් එකක් බවට පත් කරන්න. එහෙනම් දැන් ඔබට පොළු පාරක් ගැහුවත් ස්නායු වල තියෙන පොළුද? හ්ම්? දැන් ඔබ ගින්නකට පිච්චෙනවා ස්නායු වරහයන ගිනිද? නෑ ස්නායු හරහා හැමදෙස්සෙම යන්නේ මොකද්ද? කරන්ට් එකක් විතරයි. බලන්න හැමතේ තියෙන විශේෂ ලක්ෂණයක් ඒක. ඒක ටිකක් පිළිගන්න අමාරුයි වගේ. ඒ පොළු පාරක් වගේ යක ගහුවම කොහොමද එහෙම වෙන්නේ කියලා. නමුත් ඇහි වෙන බව පිළිගන්නවා. එහෙනම් ඇහ කන නාසය දිවකයි ඔය හැම එකම ඔය සිද්ධිය තමයි වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ පින්විතනි? මේ හැමතේ තැලුවත් හැමදේ සීතලක් ආවත් උණුසුමක් ආවත් ඕක කරන්ට් එකක් විදිහට මොලේ හරහා ඊට පස්සේ ගිහිල්ල ඉවරලා ඔන්න ඒ ස්පර්ශ රූපය දැන් පොළු පාර ගියම රිදෙනව නේද? නැද්ද පොල්ලා? උත්තර දෙන්නේ නැති දන්නේ සින්දක් දන්නේ නැනේ. පොළු පාරක් ගියම රිදෙනව නේද? එහෙනම් මම ඔබෙන් අහන්නේ පොළු පාරක් ගැහුවාම රිදෙන එකද පින්විතනි? ඒ පොළු පාරේ වේදනා කියන්නේ නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඈ හරියට මම ප්‍රශ්නේ වෙන විදිහක අහන්නම්කෝ. නැත්තම් ඔක්කොම ඔකට වනනවනේ. හරි මට ඔබ කියන්න පොළු පාරක් ගැහුවාම රිදෙන එක නේද පින්විතනි? ඔය රූප වේදනා සංඥා සංකාර වල වේදනා කියන්නේ ඈ ඒක නේද? නේ ඒක නෙමෙයි නේද? මොකද ඇත්ත ඔබ අහන විදිහට උත්තර දෙනවා. මොකද ඔන්න ඔතන තමයි ඔබ පටල ගන්න. ඔන්න ඔතන හොඳ කල්පනාවෙන් ලියා ගන්න. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහනේ ඉන්නේ. කය සම්බන්ධව පින්විතනි ඔබ වේදනා කියන එකක් වෙනම පනවගෙන ඉන්නවා. එහෙම නේද? කය සම්බන්ධව වේදනා කියන එකක් පනවගෙන තියෙනවා. හැබැයි බින්දින ඔය කියන වේදනාව නෙමෙයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන්නේ. එතනත් වෙන්නේ මොකද්ද? අර ආපු අර ස්පර්ශ රූපය මනේ ස්පර්ශ වෙනවා. අර ආපු ස්පර්ශ රූපය ඇවිල්ලා මනේ ස්පර්ශ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. මෙතක අර රිදෙන එක නෙමෙයි. රිදෙන එක තමයි තියෙන්නේ තියෙන්නේ අර ආපු රූපේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික ඇතුලේ රූප කියලා කොටසක් එනවනේ. මොකද්ද රූප කියලා එන්නේ? පොල්ලද? ගින්නද? මොකද්ද රූප කියලා එන්නේ? අර ස්පර්ශ වීමෙන් හටගත් අර ඒ කියන්නේ අර ඔබ ඔය කතා කරන වේදනා ස්වභාවය තමයි එන්නේ දැන්. ඔන්න ඕක තමයි පිංගුතුනේ ඇවිදින්න මනේ ස්පර්ශ වෙන්නේ. අන්න එතකොට වීමක් දැනෙන එක තමයි එතන වේදනා කියන්නේ. හැමදෙස්සම රූප වේදනා සංඥා සංකාර විඥාන වල වේදනා කියලා කියන්නේ වීමක් දැනෙන ස්වභාවය. ඇහෙන් ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා ඉවර වෙලා ඇහැයි රූපයයි මොලේ තුන් දෙනා ඔන්න හදලා දෙනවා පින්වතුනි මනට අඳුන ගන්න පුළුවන් රූපයක්. මනට ගෝචර වෙන රූපයක්. අන්නේ රූපේ එව්වට පස්සේ ඒක ඇවිදින්න මනේ වදිනවා. මනට සම්බන්ධ වෙනවා. ඔන්න ඔය සම්බන්ධ වෙනකොට තමයි පින්වතුනි මනට වේදනා කියන ස්වභාවය දැනෙන්නේ. ඒක රිදුනද? රෝසමල දකින්නවා. නෑ රිදෙනවද? ඈ හිත රිදේනවද? එහෙම වෙනවද? එහෙම එකක් නෑ. අර ගෙනාපු රූපේ මනත් එක්ක සම්බන්ධ වෙච්ච බව දැනුණා. ඕක මහා පුදුම ආසාද වැඩක්. ඇයි? අවුරුදු ගාන බලන් හිටිය මොකටද? ඕක එනකම්. ඕක එනකම් බලන් හිටපු කෙනාට සිංහදෙනි ඕක එනකොට මහා පුදුම ආස්වාදයක් තියෙනවා. ඔය වේදනා ස්වභාවය මූලික වේදනා ස්වභාවය හරි ආස්වාදයි. මොකේ වුණත්ද? ආසූචි වෙට්ටේ වුණත් එච්චර තමයි. මූලික ආස්වාදය හරි මූලික දැනීම හරි ආස්වාදයි. ඊට පස්සේ අඳුරගත්තට පස්සේ තමයි ඊට පස්සේ අනිත් විදිහට අභිසංකාර කරන්න පටන් ගන්න. නමුත් මූලික දැක්ම ආස්වාදී ස්වභාවයෙන් එනවා. එහෙනම් දැන් ඔන්න දැන් ફોકસ කරන්න හොඳට මේ අකින් අන්තිම කැලේ තියෙන දෙක. ඒ කියන්නේ කය. දැන් එන ඔය කයේ ස්වභාවයට අනුපින්විතේ පොළු පාරක් ගැහුවත් ඒක කරන්ට් එකක් බවට පත් වෙලා ඒක තමයි මනට අරය යන්නේ. එහෙනම් ඔබට පොළු පාරක් ගහපු බව දැනෙන්නේ. ඒ ගැහුවේ පොළු පාරක්මයි කියලා දැනෙන්නේ. ඔය ඔක්කොම දැනෙන්නේ පින්විතේ මොකක් කරහද? රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා. ඔය පහ හැදුනේ නැත්තම් ඔබට පොළු පාරක් ගහ බව ඔබ දන්නේවත් නැහැ. අපි හිතමුකෝ ආව ඔබගේ තරහකාරය ගැහුවා පළවෙනි පාර ඔළුවට. ඒකෙන් නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ආවා. එච්චරයි ඔබට තියෙන තියුන. දැන් ඌ නතර කරන්නේ කේන්ති ගිහිලා ඉන්න හොඳටම. දැන් හතර වටේට ගහනවා. අතට ගහනවා කකුලට ගහනවා. පොල්ලකින් ගහගෙන යනවා. පොලිසිය මහත්තයාවිල්ලා අහනවා ඔබට ඔහු කීපාරක් ගැසුවාද? මොකද කියන්නේ? මට එකපාරක් ගැහුවා මහත්තයෝ මාව කැරකිලා වැටෙන්න. කොහෙටද ගැහුවේ? ඔළුවට. ඒ ඔළුවට ගහපු පාරටද මේ අත් දෙකයි කකුල් දෙකයි කැඩලා තියෙන්නේ? ඒ ඔබ දන්නවද ඉතින්? නෑ. බලනකොට අත් දෙකයි කකුල් දෙකයි කැඩිලා. හැබැයි දන්නේ ඇයි? සවිඥානික ස්වභාවයක් තිබුණේ නෑ කයි වෙනකොට. එනම් මේකදෙනින් කය ස්පර්ශය තිබිච්ච පමණින් මේකක්ව වෙන්නේ නැහැ. කය ස්පර්ශයයි එක තව එක්කෙනෙක් ඕනේ. ඒ තමයි කාය විඥානය හැදෙන්න ඕනේ. කාය විඥානය නැත්තම්. ඒ කියන්නේ සවිඥානික කයක් නෙමෙයි නම් දැන් මේ තියෙන්නේ. කාය විඥානය හැදෙන්න බෑනේ. ඒ කියන්නේ මනට ක්‍රියාත්මක වෙන්න බෑ. මන ඒ වෙලාවේ අඩපණයි. සීහි නැති වෙච්ච වෙලාවට මන කොහෙද ඉන්නේ? චෝක් නේද අයිඩියා එක? ලියාගන්න. මං ඒ වෙනකොට ඉන්න එකක් නෑ ගොඩක් දුරට. ඔබවත් අඳුම තරමේ දැනගන්න එක. දැන් ඔබ හොයන්න කාලේද? ඈ? ඒ හොයන්න කාලේද? නැහැ. ඒ හොයාගන්න ඕන ඇයට කරන් තියෙන පොතේ ලියලා තියාගත්ත මැරෙනකොට පෙට්ටියට දාන්න. මෛත්‍රී බුදුහන්වන්ගෙන් අහගත්ත හැකේ ඔක්කොම බුදුන්වහන්සේ සිඟඳුනි සර්වඥයි උන්වහන්සේට හැම දෙයක්ම කියන්න පුළුවන්. නැත්තම් අතහැරලා දාන්න. අපිට අවිෂේ දේවල් ඔක්කොම අතහැරලා දාන්න. මේ වෙලාවේ මොඩ වෙන්න එපා. එහෙම නැත්තම් සිඟඳුනි බුදුන්ගේ ඥානෙට බොහොම සමාන කිට්ටුවෙන් ඥානය පහළ වෙලා තියෙන උත්තමයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ උත්තමයෝ මුණ ගැහිලා කරගන්න මම වගේ සොච්චම් මිනිහෙන් නම් දන්නේ අනිච්ච දුක නැත විතරයි. මට ඒ දේ හොඳටම ඇති මගේ වැඩේ කරගන්න. එතනින් එහාට හොයන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඊද ඒ ප්‍රශ්න ඔබට මතුවෙනවා නම් ඒව අතල්ලා දාන්න. මගෙන් දැන් ඒවට ආයේ කවදාකවත් ඔබට උත්තර හම් වෙන්නේ නැහැ. ඇත්තටම නිින්ද ඉන්න වෙලාවට කොහෙද දන්නේ විඥානේ තියන්නේ නේද? හ්ම්? ඇත්තටම මොකද දන්නේ වෙන්නේ නේද? හ්ම්? ඇත්තටම වෙන දේ අහගන්න හොඳම කෙනා කවුද? තථාගතයන් වහන්සේ. අපේ තථාගතයන් වහන්සේ පින්නම් පෑවා. ඔබේ තථාගතයන් වහන්සේගෙන් තමයි අහගන්න වෙන්නේ. ඒ ඔබ හොයන්න මනස වෙහෙසෙනවා කියලා කියන්නේ. ඇත්තට ඔබ අපේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකේ නෙමෙයි. හරි. එහෙනම් දැන් සවිඥානික කයක් තිබුණ නැති නිසා අපි හිතන්නේ අත් දෙකයි කකුල් දෙකයි කැඩලා තියෙන්නේ කොහොමද කියලා ඔබට දැනගන්න බැරි වුණා. හැබැයි ස්පර්ශය තිබ්බද නැද්ද? තිබුණා. පොළු පාර වැදුණා. කකුල කැඩෙන්නම් වැදිලා තියෙනවා පොළු පාර. එහෙනම් ඒ ඔක්කොම තිබුණා. ඒ තිබුණට සවිඥානික ස්වභාවය නැති නිසා මොකද උනේ? ඒක මනට ගෙන්න ගන්න බැරි වුණා. එහෙනම් හොඳට ඔළුවට ගන්න සිංහ වෙදිනේ මේ කාරණා. සවිඥානික කය තිබුණොත් සවිඥානික ස්වභාවය තිබුණොත් තමයි අර කියන ස්පර්ශය මනට ඇවිල්ලා ගෙනත් දාන්න පුළුවන්. ඔන්න මනට ගෙනත් දැම්මා. ගෙනත් දාපු ගමන් මොකද උනේ? රූප ආවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන ටික ගොඩ නැගුණා. ඔන්න දැන් ඔබට පාරක් වැදුන බව ඔබ දන්නවා. ඒකේ රූපේ හරි වේදනාකාරී. හැබැයි ඒක වේදනාවක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඒකේ ආපු රූපය හරි සැඩපරුසයි. මම වචනයක් නැහැ ඒකට කියන්න. වේදනාව කියලා නේද කියන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් රිදෙනවා. එහෙම ගමුකෝ. ඒ රූපේ රිදෙනවා. ඒ රිදෙන බව දැනීම තමයි එතන වේදනා කියන්නේ. එහෙනම් රිදෙන එකට ආයි වේදනාව කියන්නේ යන්න එපා. එතකොට ඔක්කොම පටල ගන්නවා. රිදෙන එකට රිදෙනවම කියන්න ආපෞසරය. හරි වේදනාකාරී කියන්න එපා. රෝසමල දිහා බලාගෙන කියන්නේ මොකද්ද? හරි වේදනාකාරී. නැද්ද? නැද්ද? ඇයි වේදනාකාරී නැද්ද රෝසමල? ඇයි රෝසමල දැක්කට පස්සේ වේදනාව එන්නේ නැද්ද? එනවා. හැබැයි අර ලෝක සත්‍යය මීන් කරන්න එක නෙමෙයිනේ. ලෝක සත්‍යය මීන් කරන්නේ මොකද්ද? රිදෙන එකක් ගැන. එහෙනම් රිදෙනවා කියන වචනේ පාවිච්චි කරන්න. එතකොට ලේසි. හරි. එහෙනම් රිදෙන ස්වභාවයේ පෙන්වෙන්නේ ඔන්න රූපෙට ආවා. ඒක වීම දැනුණා. දැන් මොකද්ද කියලා දැනගත්තා. ඒකෙන් කරන්න පුළුවන් මොනවද ආදී වශයෙන් ඒ ටික දැනගත්තා. අය ඔබ කියන්නේ ඒ ගහපු පාර අලියෙකුටේම ගැහුවා නะ. අලිය ඉවරයි. මේ සංකාර ස්වභාවය කියන්නේ නේද ඔය කතා කරා. අලියෙක් මරන නම් ඒ පාරමයි ගහන්න ඕනේ. සංකාර ස්වභාවය කියන්නේ නේද කතා කරන්නේ. ඒ ආපු ඒ රූපෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඔය කතා කරා. ඒ හිතන මේ එතකොට තමයි පින්විතනේ ඔබට ගොඩක් දුරට ඒක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඔය සංකාර ස්වභාවය පාව බැස්සට පස්සේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න සතියේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. හොඳ ඒකේ තමයි පින්විතනේ න්‍යාය ධර්මයේ සම්පූර්ණම පැය තුනක් වගේ ඇතුළත දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ භාවන මේ මේ කියන දේශනාවල දිගින් දිගටම දේශනා කරපුවා එක තැනකට එකතු කරලා එතන කතා කරනවා. නේද? ඒවට සම්බන්ධ වෙයි. හරි. එතකොට එහෙනම් මේ දැන් හොඳට කල්පනා කරලා බලන්න. අතට පොළු පාරක් ගැහුවට පස්සෙත් එන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නම්. ඔය එන රූප වේදනා සංඥා සංඛාර විඥානයි. ඇහැයි රූපයයි එකතු වෙලා එන රූප වේදනා සංඥා සංඛාර විඥානවල ස්වභාවය වෙනස් සමානද? ස්වභාවය වෙනස්ද සමානද? සමානයි. ඇයි සමාන උනේ? ඔය දෙක මේන්නේ මොකටද? මනට. එහෙනම් මනේ තියෙන කන්ඩිෂන් එකට අදාළ වුණේ ඔය ඔක්කොම නැගෙන්න. මනට ගැළපෙන විදිහට ඕනේ තියෙන ඔය පහේව දෙකම එන්න. එහෙනම් ඔය දෙකම ස්වභාවයෙන් එකයි. එකක තියෙනවා රූප රූපේ, අනිත් එකේ තියෙනවා ස්පර්ශ රූපේ. ඔන්නෝම වෙනස්කමක් තමයි එන්නේ. නමුත් ඔය දෙකේම ස්වභාවයන් එකයි. එහෙනම් දැන් මට කියන්න ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා එන ඔය පහ උදා වෙලා වැය වෙලා යනවනම්. කයයි ස්පර්ශයයි සම්බන්ධ වෙලා එන ඔය පහ උදා වෙලා වැය වෙනවද නැද්ද? උදා වෙලා වැය වෙනවා. ඔන්න එහෙනම් දැන් කයෙන් සැප විඳින්න යන්නේ අපි. හොඳට බලන්න. උදා වෙලා වැය වෙලා යනවනේ. හරි. ඔන්න පින්ගදෙන කවුරුහරි ඔබගේ අත අත ගන්නවා. සැපයි නේද? ඇයි කය හැමතිස්සෙම පෙලි පෙලි තියෙන්නේ? ඔබ හිතන්නේ නිකන් සැපේනවා කියලා නේද? ඔබ හිතන්නේ සැපයාගේ අතෙන් එනවා කියලා නේද? එහෙම නැහැ පින්ගදෙන. මේ කය පෙලි පෙලි තියෙන්නේ හැමතිස්සෙම. ඔබ නිකන් ඔබගේ අත අත ගාලා බලන්න. අර පෙලෙන ස්වභාවයෙන් ටිකක් හරි නිදහස් වෙනවා. ඔබ වැලිකඩ දහයකින් අත අත ගාලා බලන්න. එතකොට පෙළෙන ස්වභාවය තමයි වැඩි වෙනවා. ඕක තමයි ඔය පින්ගදෙන සැප දුක කියලා පනව ගන්න. හරි. ඒත් කම නැහැ. ඒක දැනෙනවා. ඔන්න එහෙනම් පින්ගදෙන ඔබගේ අත අත ගාව කෙනෙක් ඇවිදින්න. ඒ අත අත ගාපු ගම ඔබට සැපක් ආවද නැද්ද? ආවා. කොහොමද දන්නේ? සැපක් ආවා කොහොමද දන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වුණා. සැපයිනේ? ශෝක්නේ? හ? සැපද ශෝක් දුකද ශෝක්? මොකද ශෝක්? හරි ලොකු ප්‍රශ්න අහන්නේ. PhD කරන්න ඕනේ මේකට උත්තරයක් දෙන්න. ඔබට සැපද ශෝක් දුකද ශෝක්? හ්ම්? මං අහන්නේ ඔබට. අරියතුන් වහන්සේට නෙමෙයි. ආ අරියතුන් වහන්සේලා ඉන්නේ. ඔබ වහන්සේලාවත් කියන්නකෝ. සැපද ශෝක් දුකද ශෝක්? සැප. සැප ශෝක් කියලා අරගෙන ඉවරයි. ඒ කියන්නේ සමනල කන්ද මුදුනින් පැන නැගලා ඉවරයි. ඔන්න දැන් සැප ශෝක් කියලා ගත්ත කෙනා ගේ අත අත ගන්නවා. ආපහු ගම මොකද වෙන්නේ? අර පහ උදා වෙනවා. ඒ උදා වෙච්ච ගම ශෝක් නේ. මක්කෙනවද? තණ්හා වෙනවා. තණ්හා වෙච්ච ගම වැය වෙනවා. ඒ කියන්නේ ශරීරයට නම් පුංචි සැපක් ආව තමයි. හිත කොහෙද දැන් තියෙන්නේ? ගින්නේ. ශරීරයේ සපාවට පින්විතනේ ඒ මොහොතේම හිත වැටෙනවා ගින්නෙන්. දැන් එහෙනම් කොහොමද පින්විතනේ සැප විඳින්නේ? දැන් හිත ගින්නට වැටෙනවානේ. උදා වෙච්ච පහමක් වෙනවද? දෙවෙනි හොඳට බලන්න. අද ගෙදර ගිහිල්ලා හරි බලන්න නැත්නම් අතීතයෙන් අරන් බලන්න. මම බල්ලෙකුට දාලා මේක කියන්නම්. ඔබගේ ජීවිතේ වෙච්චේම ඔබ හිතන්න පටන් ගන්න. ගෙදර ඉන්න බල්ලාගේ බෙල්ල යට චුට්ටක් අත ගාලා අත අරිනවා. ඌ මොකද කරන්නේ? ඌ මොකද කරන්නේ? පස්සෙන් ඇවිදින්න බෙල්ල තියනව නේද? ඈ ඇයි? ඈ? මුගේ ඇඟද ඉල්ලන්නේ? සැප ඉල්ලන්නේ ඇඟද? මොකද ඉල්ලන්නේ? හිත. හිත ඉල්ලන්නේ. ඉතින් හිතයි මේක ඉල්ලන්නේ. කොහේ ඉන්නේ ඉන්නද? කබලෙන් කොහෙට වැටිච්ච ඉඳද්ද? කබලෙන් ලිපට වැටිච්ච නිසා දැන් මොකද කරන්නේ? දැන් ආයි කබල උඩ ඉන්න පෙලි පෙලි මොක වෙනකන්ද? අර සැප එනක. ඒ සැප ආපු ගම මොකද වෙන්නේ? ආයි කබලෙන් ලිපට. එහෙනම් ආයි කබලට නැගලා බලන් ඉන්නවා. ආයි අත ගන්නක. අත ගාපු ගමන් සැප එනවා. ආයි කොහෙද? ලිපේ. ඔබ අත ගන්න නැතුව පින්වතනේ අයින් කළ දැම්මොත් එහෙම ඌන අතර වෙන්නේ කොහෙද? කබලේ ඉඳලා 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 ආය අවස්ථාවක් දෙන්නෙම නැත්තම් උලට බහැලා නිකයි. දැන් මම බල්ලගෙන නේ කිව්වේ. දැන් ඔබගේ ජීවිතේ වෙච්ච ඔබ හිතලා බලන්න. පිගදින ඒකත් හරියට අර මම ඔබට කියන්නේ අද හවසට යන්න කලින් වැදගත් කතාවක් තියෙනවා මම ඒක ඔබට කියන්නම් කියලා. කියනකොටම හිත කොහෙටද නගින්නේ? කබලට නගිනවා. දැන් කබල කියන්නේ මොකද්ද කියලා බණ අහපු අය දන්නව නැති අය දන්නේ නැහැ. ඒක මට කරන්න දෙයක් නැහැ. කබලට නගිනවා. දැන් කබලට නැග්ගහම ඔය කබලෙන් නිදහස් වෙන්න බලාගෙන නේද ඉන්නේ. ඒක නිසා ඔබ හිතනවා මොකද්ද දන්නේ කියන්න දැන්. ආරක්ෂක වැටෙද දන්නේ. නෑ ඒක කිව්වනේ. භාවනාව වෙන්නේ නැති. ඒකත් කිව්වනේ. මොකද්ද විශේෂ මේ බණටි කියන හොගාලා අපි. ඔබ උත්සාහ කරනවා මක් කරන්නද? කබලට දාපු එකෙන් පුළුවන් තරම් නිදහස් වෙන්න. හැබැයි ඔබ දන්නේ ඔය කබලෙන් නිදහස් වුණොත් වැටෙන්නේ කොහෙදද? ගින්නට. අන්න ඒ වගේ සිංහතුනි ඔබට පුංචි සැපයක් දීලා අතහැරියොත් මොකද වෙන්නේ? දැන් ඔබට ගැලපෙන උදාහරණයකුත් මම කියන්නම්කෝ. නැත්තම් බල්ලගෙක තේරුම් ගන්න බැරි වුණොත් එහෙනම්. බල්ලගෙක තේරුම් ගන්න පුළුවන් බල්ල වගේ හැදිරෙනම හැම අවස්ථාවක ඔබට තේරුම් ගත්ත හැකේ මම බල්ලගෙක කියලා නතර කළේ. ඔබ හැම අවස්ථාවක ඔබ දාලා බලන්න ඔබගේ ජීවිතේ. දැන් ඔබ හැම කෙනාටම පොඩි ඇයට පවා තියෙන එකක් මම කියන්නම්. අපි හිතමු ඔබගේ මූණ කසන්න එනවා. ඔබගේ මූණ කසන්නාට පස්සේ එකපාරක් කසල නිකන් ඉන්න අත උසන්න බෑ. දැන් කොහේ හරි තැනක් කසනවා. කසනකොට ඔබ මොකද කරන්නේ? එකපාරයි. එකපාරක් විතරක් නියපොත් ඇඳන් ගිහලා නිකන් ඉන්නවද? එහෙම නැත්නම් එතන දැවිල්ල ගන්නකම් කහනවද? පින්වදේ කසන්න ඉන්නේ ශාරීරික අවශ්‍යතාවයකට තමයි. අපි එහෙම කියමුකෝ. ඒ අවශ්‍යතාවය ආවට පස්සේ බින්දින මොකද මේ මහ පෙලිල්ලක් දැනෙනවා ඒ තැන. ඒ පෙලිල්ල නිදහස් වෙන්න කියලා ඔබ එකපාරක් ඇසුවා නම් ශරීරය ඕකේ දැයි. ශරීරය කවදක්වත් කැමති වෙන්නේ නැහැ එයාව ලෙලි ගහ ගන්න. මේ ශරීරය ලෙලි ගස්සන්නේ කවුද මේ? මේ ශරීරය ලෙලි ගස්සන්නේ කවුද? මන. ඇයි එකපාරක් ඇසුවා? ශෝක. මොකද්ද ෂෝක්? මොකද්ද ෂෝක්? එකපාරක් ඇසුවාම හරි ෂෝක්. අර සැපේ ආවා. ඒ සැපේට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ උදා වෙනකොට පිඟුදුනි පුදුම ෂෝක්. දැන් මොකද උනේ? ඒකට ඇලුනා. ඒ ඇලිච්ච තප්පරේට අර උදා වෙච්ච ටික මක් වුණාද? රැය වුණා. දැන් මහා පෙලිල්ලක 1000ක නෙමෙයි දෙන්නේ 1000ක. ඒක නිසා මන කියනවා තව එකපාරක් බැරිද? ආයි අත ගිහිල්ලා මොකද කරන්නේ? ආයිත් කසනවා. මොකද බින්දින අර ශරීරයේ තිබිච්ච ඒ පෙලීම එකපාරක් කැසුවාම ඉවසන්න පුළුවන් තරමට අඩු වුණා. ඕන්නම් දැන් ආයි කසන්න නැතුව හිටියයි. හැබැයි තාම පෙලීම තියෙනවා. තව කැසුවොත් තවත් සැප ගන්න පුළුවන්. ඉන්නේ කතාව එකපාරක් ඇසුවා. කැසුවා මොකද උනේ? අර සැපේ දැනෙනවා. එතකොට ආයි අර රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උදා වෙනකොට සැපේ දැනෙන බව දැනෙන්නේ අපිට. ඒන්න පහ උදා වුණා. උදා වුණ ගමන් ඒකට ඇලුනා. ඇලුනහම දැන් මොකද වෙන්නේ? දැන් වැය වුණාම ආයි කොහෙද ඉන්නේ? ආයි ලිපේ. ඊට පස්සේ දැන් ලිපේ ඉන්න පුළුවන්ද හොම්? බෑ. ඒක නිසා මොකද කරන්නේ? තව පොඩ්ඩක් කසපන්. මේ කාටද කියන්නේ? කවුරු විසින් කාහට කියන ලද්දද මේ? මන විසින් ඇඟිල්ලට කියන ලද්දා. තව පොඩ්ඩක් කසපන්. තව පාරක් ඇසුවා. දැන් මම මේ ස්ලෝ මෝෂන් කැසිල්ල මේ කියන්නේ. ඔබ දන්නවා මේක මින්ද? සාමාන්‍ය කැසිල්ලෙදි මොකද වෙන්නේ? මැෂින් එක වගේ අත. මෙහෙම කසනවා. කසලා. ටිකක් කියලා බලන්න නම් අතාසේ මොනවද දිනවා? හං කෑලි. ඇඟිල්ලස්සේ. ඔබ හිතනවාද ඔය කය කරන්නේ කියලා? ඔය කයට කය රිද්දෝ ගන්න ඕනේ නැහැ පොඩ්ඩක්. ඔය කරන්නේ හිත. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා නේද සිංහසනේ? ඔබ දඩයක් නම් ඔය කසන්නේ. ඕක ලෙල්ල පතුරු යනකම් කසනවා කියලා. ඔය ගමේ ගොඩේ භාෂාවත් තියෙනවා. ලෙල්ල පතුරු යනකම් කසනවා කියලා. ඒ කියන්නේ මේ හංකඩේ පතුරු යනකම් කසනවා. කසලා 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 එක තැනක් එනවා පින්විතනේ. දැන් එන්නේ දැවිල්ල. අන්න එතකොට මොකද වෙන්නේ? ඒක උදා වෙනකොට හබල හිටපු එකා පයින්ව කොහෙදද? උලට. උලට පැනලා නිකන් ඉන්නවා. ඊට සමහරු නම් කොළ කෑල්ලක් අරගෙන දිවේ තියලා කෙල ගාලියෙලා අරගෙන තියලා අලවනවා. ඔබ කටයද කළාට මේව නොකරම ඉන්න ඇති. ඒරොප්පෙන් යාවේ. හොඳට කල්පනා කරලා බලන්න මේක කලේ නැද්ද කියලා. දැන් හරි, ඒතන හරි. ඔබ ගෙදර ගිහිල්ලා බලන්නකො පින්ගෙන ඔබේ කකුල වල එන හැටි. මකලද? කසලා. කසලා 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 පින්ගෙන හැම තැනම පැල්ලම් ඇති. ඔය තමයි පොඩි දරුවන්ගේ මේව දැකලා නැද්ද? පෙලිල්ල හැදුනට පස්සේ පින්ගෙන කසන්න වෙනවා. කසන්න කසන්න මොකද වෙන්නේ? ආසාවේ මොදාර සැපේ දැනෙන්න දැන් බින්දින අර මනට ඉවසගෙන ඉන්න බෑ ඒක. එද මම නැත්තම් ඔබ හොඳටම දන්නව නේද දඩියක් ඇසුත් එක වැඩි වෙනවා කියලා. ඉතින් කසන්න නැතු ඉන්නකෝ. ඕ හාඳුනේ කසන්න නැතුව තමයි ඉන්නේ. හොඳට බලන්න. දත් මිටි කාගෙන කියන ඕ කසන්නේ කැසෙනවා. ඔයගොල්ලෝ කියලා නැද්ද? ඔය පුංචි දරුවෙම ඉන්නවා අපි ගෙදර. මම ඔබට කියේ සමහර දරුවෝ ඉන්නවා. ඒ අම්මලා ඒ නිදි කරවන්නේ ඇඟ පුරාම බැන්ඩේජ් ඔතලා. නිින්දෙන් කසනවා. නැගිටිනකොට හම ගහපු කුකුල්ලෝ වගේ. ඉස්ම වැක්කරි වැක්කරි දරුවා නැගිටින්නේ. මොකද ඇඟ පුරාම සමහර දරුවන් එනවනේ ඔය රෑෂ්. මොන හරි මේ විසවීමක් ඕ මොකක් හරි දෙයක්. දේශගුණික විපර්යාසයක් ඕ මොකක් හරි දෙයක්. කාලෙකදී හරියනවා. මේ වෙනවට සිංහද මේ දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ දරුවෝ නිින්දෙන් කසනවා. උදේ නැගිටිනකොට හිස්ම වැක්කේරි වැක්කේරි දරුවා නැගිටිනේ. ඒ හොඳටම දන්නවනම් සිංහද මේ කැසීම තුළ Tamanට විනාශයක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කසන්නේ නැතුව ඉන්න බැරිය. නැවත එහෙම කරන්න පුළුවන්ද? බෑ. මොකද අර කසන්නේ නේ එකත් හිතට දැනෙනවා කෙලිල්ලක් විදියට. ඒ කසනකොට පුදුම ආස්වාදයි කියලා දැනෙනවා. ඒක නිසා පින්වදින හිත අතාරින්නේ. එහෙනම් දැන් මට කියන්න. කායික සැපයක් වෙන වෙලාවේදී මනට මොකද වෙන්නේ? ඒ සැපේ ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඇලුනහම ඒක වෙයි වුනහම ආයි කබලෙන් ලිපෙට තමයි වැටෙන්නේ. එහෙනම් සෑම සැපයකම අවසානය කබලෙන් ලිපෙට. එහෙනම් දැන් මට කියන්න. යන්තම් හිතන් හිටිය නේද ශාරීරික සැපhari විඳගෙන ඉන්න පුළුවන් කියලා. ශාරීරික සැපේ විතරක් විඳින්න පුළුවන් කාටද? අරිහතුන් වහන්සේට විතරයි. වෙන කාටවත් ශාරීරික සැප විතරක් විඳින්න බෑ. පැකේජ් එකක් එන්නේ. ශාරීරික සැපයයි මානසික දුකයි. ඒ සැප වේදනාවට දුක් වේදනාවට ශාරීරික දුකයි මානසික දුකයි. ඉතින් දිව්‍ය ලෝක හොඳ නැද්ද? ඈ? ඇයි? දැන් අපාය නම් කොහොමද තියෙන්නේ? ශාරීරික දුකයි මානසික දුකයි. දිව්‍ය ලෝකේ ශාරීරික සැපයි මානසික දුකයි. ඒතකොට ඒ සැපේ එන වෙලාවේ පැකේජ් එකේ මෙනවා මොකද්ද? ශාරීරික සැපයත් එක්ක එන පැකේජ් එකේ තියෙනවා පින්විතරි මානසික දුක. මේවා චෙක් කරලා බලන්න. ඔබගේ මල්ලි හරි කවුරු හරි කියනවා අක්කේ මේ පිට පොඩ්ඩක් අසනවා. ඔබට එන්නේ චුට්ටක් අසලි වෙලා මම පොඩ්ඩක් කුසිට ගිරෙන්න නැග. ඌ පස්සෙන් එළවගෙන ඉන්නද බලන්න. ඇයි? ඒකගේ මන කියනවා කසපන්. කසපන්. තව පහේව දීපන්. කසා ගන්න බෑ. අන්තිම වෙන මොකද කරන්නේ? හේත් වෙනවා උලහවකට. තේරෙන්නේ ඔබට මේ අත්දැකීම් දැකලවත් නැද්ද මේවා මට හිතා ගන්න බෑ ඔබ දිවි ලෝකෙන් පාත් වුණාද කියලා. ඔය මේවා කියන්න ලැජ්ජයි ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මුළුවස්සකට හේත් වෙලා මොකද නැත්තම් බිත්ති ගැට්ටකට හේත් වෙලා අපි එන්නම් ගෙවල් පැත්තේ. ඔබ ගෙදරකට ගියකම බිත්ති ගැට්ට දිහා බලන්න. එතකොට ඔබට මේ හැම එකම තේරෙයි. හැම බිත්තිකම ගැට්ටේ තියෙන මොනවද? කුණු පැල්ලා. ඇයි? ඈ පිට කසලා. ඇයි? තෙලින් නැහැදිලා පෙලීමේ නිදහසේ නතක් නැතු. එහෙම. මම එංගලන්තේ දැකලා තියෙනවා පිංගුතුනේ අතක්. ප්ලාස්ටික් අත් ලංකාවෙත් ඇති සමහරවිට. මම ඒ දැකලා තියෙනවා. ප්ලාස්ටික් අතක්. මම කරන්නේ කසන්න. ඒ වගේම ඔළුව කසන්න වෙනම ඔය ඉස්සරහා පබළු වගේ අල්ලලා පබළු නෙමෙයි අතන එක යකඩින් හදලා තියෙන. මේ අල්ලපු එක ඔළුවට තියලා ඔබන්න තියෙන. ඔළුව කසන්න. මේ දින ආසාදයේ කෙනෙකු උපරිමයට විඳින්න එපා. ලෙලිය නැකන් ආසාදයේ විඳින්න ඕනේ. මේකනේ කායික ආසාදයේ හැටි. කසන්න ඕනේ මක්කෙන කන්ද. ලෙලිය නැකන්. ඊට පස්සේ තවදුරටත් ආසාදයේ ගන්න බැරි නිසා නතර කරනවා. මොකද උලෙන් නතර වෙන්න නිසා. තවදුරටත් ඇසුවොත් කොහෙන්ද නතර වෙන්නේ? උලෙන්. කබලෙන් උලට, කබලෙන් උලට, කබලෙන් උලට. ඕක හරියන්නේ නැති නිසා නතර කරනවා. මෙන්න පෙඟුතුනි අපිට කායික සැප ලැබිලවත් සහනයක් ගන්න බෑ නේද? ඒයි කායික සැපයත් එක්ක මානසික දුක එනවා. තණ්හාව දුරු කළා නම් අර උදා වෙන පහට ඇලෙන්නේ නැහැ. ඒ පහට ඇලෙන්නේ නැත්තම් ඒක වැය වුණා කියලා ගින්නට වැටෙන්නේ නැහැ. එහෙනම් දැන් දැනෙන්නේ මොකක් විතරද? ශාරීරික සැපේ විතරයි. ඒගෙන සාපින්දනේ ඔබ පූර්ණ සතේ උදසා දිව්‍ය ලෝක යන හිතනවනම් අරිහත් වෙලාම දිව්‍ය ලෝක යන්න. නැත්තම් පූර්ණ සතේ දිව්‍ය ලෝකෙන් ගන්න. හොඳට සිංහතුනි මේ දේව ඇනලයිස් කරන්න. හොඳට විමසන්න. මම ඔබට හිතන්න පුළුවන් ශක්තියක් තියෙන අය. මේකේ මම ඒ දෙයක් ඔබට කිව්වත් ඔබ හොඳට ඒක විමසන්න. ඒ විමසනකොට තමයි පින්විතනේ ඔබට මේවා තේරෙන්න පටන් ගන්නේ. එතකොට තමයි ඔබට ඉතින් මේ ඉතින් මේක දැන් ශාරීරික සැප ගැනීමවත් තේරුමක් නැහැ. ඒ අන්තිමට මානසික දුකෙන් නම් ඒක කෙලවර වෙන්නේ පින්විතනේ වැඩන්නේ. බලන්න ඔබ ශාරීරික සැප ගන්න කියලා හිතාගෙන පින්විතනේ කොච්චර දුක් විඳිනවද කියලා. ගෙදරට සෙටි එකක් ගෙනාව. හොඳට කුෂන් කරපු සෙටි එකක් ගේන්න ඕනේ. නේද? මේ ශාරීරික සැපේ උදෙසා නේද? එතන අවුරුදු ගානක් හම්බ කරපු සල්ලි දාලි වෙලා පොලියටත් කීයක් හදලාගෙන ඉන්නා ගෙනාව දැන්. දැන් ගෙනහල්ල මොකද කරන්නේ? එකපාරක් ඉඳගත්තා. ඉඳගත්තාම දැන් මනට මොකද වෙලා තියෙන්නේ? මේ සැපේ දැනනකොටම මන ඒකට ඇලෙනවා. ඇලිච්ච එක මම මොකද මේක වැය වෙනවා. දැන් මානසික දුක. ශාරීරික සැපේ උදා කරගත්තා. ඩායි මානසික දුකක් එක තමයි ඒක උදා කරගෙන තියෙන්නේ. මේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඔබට ඒකෙන් නැගිටින්න වෙනවා. ඇයි? ප්‍රශ්නය එද හැමත බලපාන්නේ පීඩනේ විතරද? පීඩනේ විතරද බලපාන්නේ? නෑ එහෙනම් ෆ්‍රිජ් එකෙන් වයර් එකක් ගලවලා ගහන්න ඕනේ මොකක් අස්සේද? සෙටි එක අස්සේ ගහන්න ඕනේ ඒක. මක් කරන්නද? කූල් කරන්න. නැත්තම් මොකද වෙන්නේ? රස්නේ වැඩි වෙනවා. රස්නේ වැඩි වෙනකොට ආපසරයෙන් මොකද වෙන්නේ? කබලෙන් උලට. මේක හරියන්නේ නෑ. එතකොට මොකද කරන්නේ? මන කියනවා නැගිටපන් ඔතනේ. නැගිට්ටා. දැන් නැගිටිනකොට ආයෙ මොකද වෙන්නේ? ආයි කබලේ. ඇයි? කොහර සැප? දැන් නෑ නේද නෙන්නේ. ඒක නිසා ආයෙමක් කරනවනේ. ආයින්ද ගන්නවා. ආයින්ද ගන්නකොට. අර සැප එනවා ආයි. ඒ සැප එනකොට කබලෙන් ලිපට වැටෙනවා. එන හොඳට බලන්න තියෙන්නේ. කායික සැප හෝ දුක හෝ මොකක් හෝ කායික සම්බන්ධයක් දැන්න වෙලාවටත් මන හැමතිස්සෙම ඉන්නේ. කබලෙන් ලිපට හෝ කබලෙන් උලට කියන තැන. කවදාකවත් මිනිතුනි මේ මනට ගැලවෙන්න බෑ. මනට ගැලවෙන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ සිංහතුනි. ඒ තමයි නිවන. කායික සැප විඳින හැම වෙලාවකම මේක මානසිකාර කරන්න බලන්න. කායික සැපේ ඔබට දැනෙන විදිහ ගැන හොඳට මානසිකාර කරන්න බලන්න. ඔය පැකේජ් එක දෙකම එකට එනවා නම් තේරෙන්නේ. ලෝක සත්‍යයන්ට ඔක ඕනේ නෑ. නමුත් අර ඒකේ තියෙන අවබෝධය නැතිකමයි තියෙන්නේ. මානසිකව දැනෙන පීඩාකාරී ස්වභාවය ගැන අවබෝධයක් නෑ. එක නිසා මිනිස්සු හිතනවා ශාරීරිකව සැප ලැබෙන එක හරි ෂෝක් වැඩක් කියලා. දැන් ශාරීරිකව සැප ලැබුණාට වැඩක් නැහැ. පින්විතනි මානසිකව ආපහු වැටෙනවා නම් ගින්නට. යෝග නතර කරන්න බෑ අරිහත් වෙනකම්. දැන් මම මේ කියව එක ටිකක් ඔබට බර වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබ මේක පොඩ්ඩක් මානසිකාර කරලා බලන්න. මේ මානසිකාර කරද්දී තමයි පින්විතනි ඔබට මේක දැනෙන්නේ. දැන් ඔබ ඉඳගෙන ඉන්න පුටුව දැන් රත් වෙලා ඇත්තේ. ඒ වගේම දැන් පීඩණයට අහු වෙලා ඇත්තේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් මන මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ මනට? අවලෙන් උලට වැටෙන මට්ටමේ දැන් ඇත්තේ. ඒක නිසා දැන් මන කියනවා පොඩ්ඩක් එහාට මෙහාට මෙයා. නැත්නම් ඇත්තට වැඩි දෙයක් නැතිනේ ඔබ එහෙට මෙහෙට වෙන්න. ඇයි කකුල අත වැඩි කරේ? කවුරු කියනද? එයා වැද්දෙක් කෙනා කියලා ඈ ඔයා කොහොම කකුල් දිග නවාගෙන ඉන්නකොට මගේ හිරි දෙනවා ඔක දිග අරින්න ඔයා එහෙමද එහෙමද කියන්නේ නෑ කවුද ඔක් කියන්නේ මන ඇයි මනට රිදෙනව මේක ඒ උදාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් වෙන්නේ මොකද්ද කබලෙන් උලට වැටෙන එක ඉතින් කබලෙන් උලට වැටෙන නිසා මනට හැමදෙස්සෙම ඕනේ මේක සැපයකට පෙන්නන්න තල පීඩාකාරී තත්ත්වෙ නිදහස් වෙන. නමුත් මනට කවදාවත් සැප විඳින්න හම් වෙන්නේ නැහැ. මොකද ඔක සැපයට වැඩිච්ච ගමන් මනෝකට තණ්හා වෙනවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් පිටුනි. ඔය රිදීමට තණ්හා වෙච්ච. එහෙමත් ඉන්න පුළුවන්. රිදීමට තණ්හා වෙනවා. ඒ කියන්නේ කට්ටකින් එයාට ඇනිනකොට එයාට හරි ඒ එන රිදීම තියෙන මේ දුක් වේදනාව ඒ දුක් වේදනාවට එයා ඇලිලා ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්. අය ඔබ දැකලා සමහර මිනිස්සු මේ කට්ටක් අරගෙන ඉන්න හමස්සේ ගහන්න එළියට එන්න. නිකන් මේ නිකන් ඉන්න ගමන් කට්ටක් අරගෙන රිහිල් කරනවා. සමාජයක self harming වගේ වචන වලින් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. නමුත් එයාට ඒක ලොකු ආසනයක්. මොකද යා ඒ එන වේදනාවට හරි කැමතියි. නැත්නම් වේදනාව වැරදුනා. ඒ එන දුක් ස්වභාවයට ඒ එන රිදිල්ලට හරි කැමතියි. ඒ රිදිල්ලට කැමති නිසා එයා නිතරම මොකද කරන්නේ? ඒ අතහිල් කර ගන්නවා. එයාගේ හිත යාට කියන්නේ මොකද්ද? මොන එකපාරක් ඒක ආවට පස්සේ ෂෝක්. තව පාරක් බැරිද? ඇයි කබලෙන් ලිපට වැන්නට පස්සේ දැන් ආයි මොකද වුණාදලා තියෙන්නේ? ආයි තෝනේ ඒක ගහගන්න. ඉතින් ඒක පුද්ගලයාගේ ස්වභාවය මත වෙනස් වෙනවා. කොහොම කළත් වෙනදනේ කැමති වුණා නම් මොකද වෙන්නේ? ගින්නට ඇද වැටෙනවා තමයි. එහෙනම් ශාරීරික සැපයක් වින්දා ඔබට ඉන්නේ අන්තිමට මානසික දුකක්. ඉතින් ඔබ තවදුරටත් මේ සංසාරේ සැරිසරනවාද කියන එක ඔබයි තීරණය කරන්නේ. මම මේ ඔබට කරුණු පෙන්න ඔප්පු කරන්නේ. පින්විතනේ ඔබ මේ සංසාරේ ඉන්න එක තේරුමක් නැහැ, අපරාධයක් ඔබ මේ කරන්නේ කියලා. ශාරීරික සැපයක් උදෙසාවත් මේක ඉඳලා වැඩන්නේ නැහැ. මොකද ඒකත් එක්ක ඉන්නේ මානසික දුක. ඔබ උත්සාහ කළා ශාරීරික සැපයක් වෙදිනවා. අන්තිමට එන්නේ මොකද්ද? මානසික දුක. ගොඩක් ඒවා තියෙනවා මට කියන්න පුළුවන්. මේවා කියන්න බෑ. තරුණ පිරිසක් විතරක් හිටියනම් මට කියන්න පුළුවන් විවිධ කතා අපි පොඩි මලගෙවල් වලේම කතා කරපු කතා තියෙන. තරුණයෝ ටිකක් මලගෙදරකට ගිහුවාම කියන කතා තියෙන. ඒවා විද්වත් පිරිස හෝ ඒ වගේම මේ වැඩිහිටි පුරවැසියෝ ඉන්න තැන්වල කියන හොඳ නැහැ. නැත්නම් මේ කතා වල එහෙම පෙන්නන්නේ ගොඩාක් කතා තියෙනවා තේරුම් ගන්න පුළුවන්. ශාරීරික සැප හොයන දුක් ඉඳලා අන්තිමට පැකේජ් එකේ එනවා ශාරීරික සැපය මානසික දුක. මොකද ශාරීරික සැපය හොයන දුක් විඳ කියලා කියන්නේ යා අභිසංකාර කළා ශාරීරික සැපේ උදෙසා. ඒ කියන්නේ යා සැපයට ඇලිච්ච කෙනෙක්. ශාරීරික දුක උදෙසා යා අභිසංකාර කළා නම් බින්දෙන එයා ශාරීරික දුකට ඇලිච්ච කෙනෙක්. එහෙනම් ඔය ශාරීරික සැපේ හෝ දුක ඔබට ලැබෙන්නේ අභිසංකාරකින් නම් පැකේජ් එකේ තව එකක් තියෙනවා. මානසික දුක දිනන්න බෑ. දැන් ශරීරයට අධික ලෙස දුක් දෙනා ඉන්න පුළුවන් පින්වත්නි. නිගණ්ඨ පිරිසෙම තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ යම් කාලයක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ ශරීරයට අධික ලෙස දුක් දෙනවා. ඒ ශරීරයට අධික ලෙස දුක් දෙන කෙනාගේ පින්වත්නි සමහර වෙලාවට එයාට මේ දුක එන්නේ යාට සතුට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නේ දෙන්නේ මොකක්ද? එයාට ශාරීරික දුක එනකොට එයා ඒකට කැමති නෑ. මේ වාතනේ කියවිලා ඉවරයිනේ දැන්. මොකද්ද? කැමතින. කැමති කියන්නේ මොයේ කට. මොයේ කටෙන් පස්සේ තියෙන්නේ මුහුද. සාගරේ. එතන නේන අත්ති කියලා මතානු යෝග්‍ය තුලින් නිවන් දකින්න පුළුවන්. ඔයෙන්නේ දැන්. දැන් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න බල. අත්ති කියලා මතානු යෝග්‍ය තුලින් නිවන් දකින්න පුළුවන්. ශාරීරික අධික ලෙස දුක් දීම තුලින් මානසික සුවතාවයක් ලබන්න පුළුවන්ද? බෑ. ශාරීරික අධික ලෙස දුක් දීමට සතුටු වෙලා හිටියත් එයා කැමතියි ඒකට. ඒ එන වේදනාව, ඒ එන රිදිල්ල දැනෙනවට, ඒ දුක ස්වභාවය දැනනවට එයා කැමතියි. දැන් පුළුවන්ද පිඟදෙනි? නිවනට යන්න එහෙට? බෑ. ඇයි? ඒ දුක් වේදනාවට එයා කැමති නැහැ. ඒ දුකත් එක්ක යන තව එකක් එනවා. මානසික දුක. එහෙනම් කාමසුකල්ලිකාන යෝගය ගැන මොකද හිතන්නේ? කාමසුකල්ලිකාන ශරීරය සැප දෙනවා. ශරීරය සැප දෙනකොට මේ පැකේජ් එකේ මොකක්ද වෙන්නේ? මොකද වෙන්නේ? හොඳට බලන්න. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ කාමසුකල්ලිකානු යෝග. කාමසුකයන් ලබා ගැනීම උනසා උදෙසාමක් කරනවාද? ඒ උදෙසා යෝග කරනවා. ඒ උදෙසා ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒ උදෙසා අපි සංකාර කරනවා. අරය ශරීරයේ අධික ලෙස දුක් දීම උදෙසාමක් කරනවා. අපි සංකාර කරනවා. දෙන්නම කරන්නේ මොනවද? අපි සංකාර. අපි සංකාරයේ ප්‍රතිඵලයක් විදිහට මානසික හටගන්නේ මොකද්ද? දුක විඳින. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන්න උනා නේද? වේ මේ දෙක්ක වේ අන්ත පබ්බජිතේන නසෙවි තබ්බා. දැන් එන හොඳට බලන්න සිංහතනේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඔතන හොඳට කැපිලා පේන්නේ නැද්ද කියලා? ශරීරයට සැපදීමට කැමති වෙලා හිටියත්, ශරීරයට දුක් දීමට කැමති වෙලා හිටියත්, ඔය දෙකේම කියවෙච්ච පොදු වචනය නිසා මානසිකව හටගන්නේ දුක විතරයි. මොකද්ද පොදු වචනේ කියවෙච්ච? කැමැත්ත. කැමැත්තක් හටගත්තා නම් ශරීරයට සැපදීමට හෝ ශරීරයට දුක් දීමට අන්තිම ඉතුරු වෙන මොකක් ඉතරද? මානසික දුකක් ඉතරයි. හරි. එහෙනම් දැන් මට ඔබ කියන්න. මොන හොඳ ප්‍රශ්නයක් අහන්න. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මානසික සැපයක් විඳීම උදෙසා ශරීරයට ඔබ කුමක් කළ යුතුද? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මානසික සැපයක් විඳීම උදෙසා ශරීරයට ඔබ කුමක් කළ යුතුද? හොඳට කල්පනා කරලා බලන්න. හම ඕවගේ තව ප්‍රශ්නයක් අහන්න, ඒකට උත්තර දෙන්න. බල්ලාගේ කකුල සනීප කිරීම සඳහා අලියාට කුමක් කළ යුතුද? ඒකට උත්තර දීලා ඉන්නකො. මොකද හොඳ වෙලා කැපිය යුතුද? එහෙනම් මොකද්ද කළ යුත්තේ? මොනවා කළාද වැඩ නෑ. එහෙනම් මානසික සැප ලබා ගැනීම පිණිස ශරීරයට කුමක් කළ යුතුද? මොනවා කළාද වැඩන්නේ. එහෙනම් පිංගතනේ, ශරීරයට සැප දීලා නිවන් දකින්නත් බෑ, ශරීරයට දුක් දීලා නිවන් දකින්නත් බෑ. එහෙනම් දුක පොඩ්ඩකුයි සැප පොඩ්ඩකුයි දෙමුද? ඇයි මැද මාවත? හරියට දුක් දීලා නිවන් දකින්නත් බෑ, සැප දීලා නිවන් දකින්නත් බෑ. පොඩ්ඩ මොනවද දෙන්නේ? සැප පොඩ්ඩයි දුක් පොඩ්ඩයි දාලා නිවන් දකින්න පුළුවන්. ඒ මධ්‍යම ප්‍රතිපදාව මේව නෙමෙයිද තියෙන්නේ? මේ දෙන්නේ මේ මොට්ට මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. ඇයි තථාගතයන් වහන්සේ පොඩ්ඩක් වළඳන්න පටන් ගත්තනේ බෝධිසත්වයන් වහන්සේ? අර අධික ලෙස දුක් දීලා තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි, මෙහෙම කිව්වොත් මම මැරෙනවා, මේක කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේ මොකද කළේ? දන් ටිකක් වළඳන්න පටන් ගත්තා. ඉතින් දැන් හිතන් ඉන්නවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ගොඩක් වැඩිපුරත් නොකා, ගොඩක් අඩුවෙනුත් නොකා, ගානකට ගෑවනම් ඒක තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා. තථාගතේන අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් උනේ නොකා ඉඳලත් නෙමෙයි, ගොඩක් කාලත් නෙමෙයි. එහෙම හිටියානම් හරි කියලා. දැන් ඔබ හිතන බලන්නේ මේකයි මම ඔබට කියන්නේ. ධර්මයේ විමර්ශනය කරද්දී ඔබට ගොඩාක් දේවල් වැටහෙයි. තම තම ඥාන ප්‍රමාණයෙන් තමන් ගත්ත දේ ප්‍රගුණ කරන්න. ඒකයි තියෙන්නේ. තමන්ගේ ඥානයට වැටහෙන පරිදි ඔබ ගත්ත නේද? ඒක ප්‍රගුණ කරගන්න. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා නේද පිංගුදෙනි මධ්‍යම ප්‍රතිපදාවයි? මම ඒකත් අහන්නම් ඔබගෙන්. මධ්‍යම ප්‍රතිපදාවයි, එහෙමත් මැදුම් පිළිවෙත, මැද මාවත, උඩහ මාවතත් නෙමෙයි, පහලයකත් නෙමෙයි, මැද මාවත. ආර්ය අෂ්ටාංගික මාර්ගය, අරිය අෂ්ටාංගිකෝ මග්ගෝ, අරිය අෂ්ටාංගික මග. තව විවිධ නම් වලින් ඇති. මං අහන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි ශරීරය අතර තියෙන සම්බන්ධය කුමක්ද? ඇයි හොඳට මතක තියන්න? ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මානේ අන්ත දෙකක් තියෙනවා පබ්බජිතයා විසින් සේවනය නොකළ යුතු. යෝචායං කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පොතු ජනිකෝ අන්න දීව අනත්ත සංහිත. කාමසුකයන්ගේ එල්බගෙන කටයුතු කිරීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. හීනයි ග්‍රාම්මයි පොතු ජනිකයි අනාර්යයි අනත්ත සංහිතයි වැඩ වැසි එකක් නෙමෙයි. අත්ත කිල මත අනුයෝගෝ දුක්ඛෝ අනදියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනු මජ්ක්‍ධිමහපටිපදා තථාගතේන අවිසම්බුද්ධා මහණෙනි ඔය අන්ත දෙක මත ඇරලා මජ්ක්‍ධිමහපටිපදාව තුලින් මම මකුණාද මේ බුද්ධ රහජ ලැබා ගත්තා එතකොටම තේරෙන්නේ නැද්ද පින්වදිනේ ඉතින් අරක එපා කිව්වා මේක එපා කිව්වා වැඩක් නැහැ කිව්වා එහෙනම් ඔය දෙක එපා නම් මම මජ්ක්‍ධිමහපටිපදාව තුලින් මේක ගත්තේ කිව්වහම හිතෙන්නේ මොකද්ද අරේ කයද ගොඩක් දුක් නන්න මේතර කයද මේ සැප දුන්න ගොඩක් එහෙනම් ඒකෙන් පොඩ්ඩයි මේකෙන් පොඩ්ඩයි දාලා මජ්ක්‍ධිමහපටිපදාව හදාගත්තා එතකොට හිතෙන්නේ පින්වදිනේ මේක කයට දෙන එකක් කියලා නේද මේ මජ්ක්‍ධිමහපටිපදාව කියන්නේ මොකද තියෙන සම්බන්ධය මේකෙදි මධ්‍යමා ප්‍රතිපදා සහ ශාරීරිය සම්බන්ධ මොකුත් නැහැ මොකද මේකෙදි මධ්‍යමා ප්‍රතිපදාවයි ශරීරය අතර සම්බන්ධයක් තිබ්බනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අරිහත් ඵල චිත්තේ පනවන්න බෑ නමුත් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ අරිහත් ඵල චිත්තේ තියෙන සෝතාපන්න ඵල චිත්තේ විතරයි නැත්තේ මොකද ඒ කන් දෙකක් නැති නිසා එනම් මජ්ක්‍ධිම ප්‍රතිපදාව තනිකරම තියෙන පින්විතෙනි මානසික වැඩපිළිවෙලකට එනම් දැන් මට කියන්න සම්මා කම්මන්ත මානසික වැඩපිළිවෙලකට තියෙන්නේ සම්මා කම්මන්ත ගැලපෙන්නේ නැහැ වගේ නැද්ද මොකද්ද සම්මා කම්මන්තෙන් කියන්නේ පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්කවේ සම්මා කම්මන්ත පානාතිපාතාව රමණේ කරන්නේ අදින්නා දානාව රමණේ කරන්නේ කාමේ වර්ධව හැසිරීම රමණේ කරන්නේ එයයි මහණෙනි සම්මා කම්මන්තය ඉතින් මේක දින ඔක කයට නෙමෙයි ඔය දීලා තියනේ මේ සම්මා කම්මන්තනේ කය නෙමෙයි දෝතන සම්බන්ධේ. අනේ එහෙම හෙව්වොත් ඔබ ඒක දෝතන කය නේද දෝතන සම්බන්ධේ. හ්ම්? මේ සම්මා කම්මන්තනේ. මේ මජ්ජිම ප්‍රතිපදාව එහෙනම් කයට සම්බන්ධ නැද්ද? එකදෙමි වේරමණී කියලා කියන්නේ රමණේ කරන්නේ. පානහතිපාතාව රමණේ කරන්නේ අතින්ද හිතින්ද? හිතින්. රමණේ කරන්නේ දෙයක් හිතින්. එන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා පිංසනේ. සම්මා කම්මන්තේ වැඩෙන්න එයා හිතින් උයෝක රමණේ නොකර ඉන්නවනේ. හිතින් රමණේ කරන්නේ නැති නිසා එයාගේ අතින් ඕක වෙන්නේ නැහැ. නැත්තම් සම්මා කම්මන්ත වඩන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි අල්ලපු ගෙදර කාට පිහින් අයින් එක. ඇයි? එකපාරයි. ආයි නැහැ කවදාක්වත් සම්මා කම්මන්ත. මොකද ජීවිතාන්තයේ තෙක් මහවුළු ගෙදර. මහවුළු ගෙදර 6-8 කුටියක මක් කරන්න පුළුවන් සම්මා කම්මන්තේ වඩාගෙන ඉන්න පුළුවන් පින්වතුනි ඇයි අතට මාංචු දාලා තියෙන ආයි කාටවත් හිංසා කරන්නත් බෑ හොරමර වංචා කරන්නත් බෑ දුරාචාර කරන්න බෑ එහෙනම් දැන් වැඩෙන්නේ නැද්ද ආරස්තයන්ගේ මාර්ගේ ජීවිතාන්තයේ තේ හිටියෝ ඈ එයා විතරයි ඒකේ ඉන්නේ වෙන කවුරුත් නැහැ එහෙනම් සම්මා වාචා මුසාවාදා වේරමණී එවන් වේරමණී ඔකට ඉතින් ලෞකික අර්ථ දාගත්තොත් නම් බෑ රමණේ නොකරන හේන් වේරමණී කියලා ගත්තොත් හරි පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී. දැන් හිරගෙදර ඉන්නේ. දැන් කාටද බොරු කියන්නේ? තමන් විතරයි ඒ කුටි ඉන්නේ. දැන් කාටද බොරු කියන්නේ හොලා? දැන් කාත් එක්කද කියලා කියන්නේ? හරි ඉස්සරහ තියෙන කූරුද? මේ කූරට කියනවා මේ කූර ගැන කියලාම. හ්ම්? උන් දෙන රණ්ඩු වෙලා ඔක ඈත් උනොත් මට පැනල යන්න කියන වගේ. හ්ම්? එහෙමද? සුරංගනා කතාවද යන්නේ? මොකද්ද කරන්නේ? දැන් කාටද ගුණහරප කියන්නේ? ගුණහරප කියන්නේ සැඩ වචනින් බයින්නේ කාටද? තව කෙනෙක් හිතා සැඩ බවට පස් කරන්නේ කාගේද? ජේල මහත්තයෙක්ගේද? ජේල මහත්තයෙකුට සැඩ වචනින් බැන්නොත් එම් මොකද වෙන්නේ? දැනෙන්න පොල් පාරක් කාලා අත නොමිලේ කඩාගත්ත හැකි නේද? ඒක පොල් පාරෙන් දී නැතුණා ඊට පස්සේ ගහපේ කියලා අත ගන්නවා. අත ගන්න බව දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. නේද? එහෙම කළා හරියන්නේ නැහැ. හිස් වචන කාටද කියන්නේ? ආදත් නැහැ. එහෙනම් මේකදී සම්මා වාචාවත් හොඳට වැඩෙන්නේ නැද්ද? ඔය කියන જાති නොකළ යුතු බෙලඳාම් පහ කරන්න පුළුවන් දෙයක් ඇතරේ. හ්ම්. දැන් මම මේ කියන්නේ මෙන්න ලේසි ක්‍රමයක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුනක් වඩා ගන්න පුළුවන්. අනිත් ඒවා කොහොමද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නොකළ යුතු බෙලඳාම් පහ කරන්න බෑනේ. පුළුවන්ද? හිර ඇතුලේ වෙනදා කරන්න දෙනවද? අවියයෝද? මත්පැන් මද්‍රව්‍ය, මස විස, වහල් වෙලඳාම්, සත්ව වෙලඳාම් කරන් දෙනවද? කරන් දෙනවද? නැහැ. එනවා තුනක් වැඩි නෝද නැද්ද? එහෙනම් මේක දෙන්නේ ඔය තුනද? කොහොමද ඔක කරෙන්න ඕනේ? නැහැ. අත් දෙක බඳලා තියව පමනේ කෙනෙකුට සම්මා කම්මන්තේ වැඩෙන්නේ නැහැ. නැත්තම් තියෙන්නේ අත් දෙකයි කකුල් දෙකයි නැති කෙනා. අනුදුරකටපත් වෙලා අත් දෙක නැති වෙනවා. කකුල් දෙක මිනි මරන්න බෑ. අත් දෙක නැති වෙනවා. නැහැ. දැන් වැලි දෝ ගන්න. මේ වැලකිලාම ඉන්නේ. ඇයි අද කරන්න වැඩ නිසා වැලකිලා ඉන්නේ. දැන් ඔබ මේ මාර්ගයට එන්න කලින් ඔබ හිටියේ ඔබට පව් කරන්න ලැජ්ජයි, බයයි. දනුවමට අහුවේ කියලා බයයි. අපාය යන්න වෙයි කියලා බයයි. ඒක නිසා ඔබ කලේ නැහැ. ඔබට වැඩුණද මාර්ගේ? මාර්ගේ වැඩුණාද? නැහැ. එහෙනම් මෙවිදිනේ මේක හිත ඇතුලේ වෙන වැඩ පිළිවෙලා. ඒකයි වෙන්න ඕනේ. රමණේ කරන්නේ හිතින්. පානාතිපාතාව රමණේ කරන්නේ. පානාතිපාතාවට ආස නැහැ. රමණේ කරන්නේ. ඒක ඔබේ වචනකෝ එන්ජොයි කරන්නේ. ඒක තමයි පූර්ණ වෙවි යන්නේ. හිතෙන් එයා මේ தත්ත්වෙටපත් වෙන නිසා තමයි පිංගුතුනි අතින් එයාගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැත්තේ. සීලය එයා පිහිටන් යන්නේ ඒක උඩට. ඒකයි කියන්නේ සීලය කියන්නේ පිහිටන්න ඕන එක මිස සමාදන් වෙන්න ඕන එක නෙමෙයි කියන්නේ. සීලේ පිහිටනකම් මත සමාදන් වෙන එක හොඳයි. සීලය කියන්නේ තමන් තුළ පිහිටනවා. ඒ කියන්නේ චිත්ත ස්වභාවය මතයි ඒක පිහිටන්නේ. ඔබ පානාතිපාතා වේරමණීන. ඔබ පානාතිපාතාව රමණේ කරන්නේ නැත්නම් නැත්තම් පටිවිරතෝ හෝතින. පානාතිපාතා පටිවිරතෝ හෝති. මම කරන්නේ කැමැත්තක් නෑ. පානාතිපාතම් පහයේ පානාතිපාතා පටිවිරතෝ හෝති. පානාතිපාතයෙන් වැළකිලා පානාතිපාතේ අයින් කළා. පානාතිපාතේ කැමැත්තක් දක්වන්නේ. අන්න ඒකයි වෙන්න ඕනේ. පානාතිපාතයේ කැමැත්තක් දක්වන්නේ. එහෙනම් ඔබගේ හිතෙන් එන්නේ නැහැ මූ මරන්න ඕනේ කියලා එක. මුට ගහන්න ඕනේ කියලා එක. දැන් බලන්න අරිය ඕකේ කෙරවලට ආපු උත්තමයා නේද අරිය තුන්වහන්සේ කියන්නේ. අන්න එතනට දැන් ඇවිල්ලා බලන්න. අරිය තුන්වහන්සේගේ ස්වභාවයත් එක්ක බලනකොට තේින්වෙදනේ පූර්ණ වෙන්න ඕනේ ක්‍රමය ඕක නෙමෙයිද කියලා. නැත්නම් කවුරුත් කිව්වටවත් රජුරුවන්ට බය ඒවත් විපාකෙට බය ඒවත් සමාජයාගේ ලැජ්ජාවට අහුවේ කියලා. ඔය එකක්වත් නිසා නෙමෙයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ ප්‍රාණඝාතය කළා මං මොන ආස්වාද ගන්නද? ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ ආස්වාදයි සැපයි දෙන්න කියන්න හිතට එන එක කියලා දාන්න. ඈ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ ආස්වාදයි සැපයි. ඈ හොඳ සිහියෙන් ඉන්න. මොකද මේ කැමරා ඔබට අහු කරලා තියෙන්නේ. මේවත් එක ඉන්ටර්නෙට් එකට වැටෙයි. ධර්මයේ විකෘති කරන කොටට. මේ ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නะ. ඒ කිව්වේ තෙලනසලී දුක් දෙනසලී අසාරයි නම් පින්වතුනි ලෝකෙ කිසිම ක්‍රියාදාමයක් කරලා ඉවර වෙලා ආස්වාදේ හොයන්න බෑ. එහෙනම් සතෙකුට හිංසා කරලා කොහෙද ආස්වාදේ හොයන්නේ? සෝතාපන්න පුද්ගලයාට හිතෙන හැටි. මමද කියන්නේ ඉතින් අපි වැද්දා සිල් ගන්න එක ගැන කතා කරන්නේ. පරණ දේශනා මතකද? අවුරුදු 10කට කලින් ගිහින් බලන්න මේ දේශනා. ඒක තියෙනවද දන්නේ නැහැ මම දන්නේ නැහැ. දැන් වැද්ද සීල් ගන්න එක ගැන අපි කතා කළේ. සීලයක් තියෙන්නේ පිහිටලා ඉන්නනේ. ඒක පිහිටනවා. ඒක පිහිටන්නේ මානසික ස්වභාවයෙන්මත්. රාජසංග මාර්ගයේ පූර්ණ වෙන්නේ මානසික ස්වභාවයෙන්මත්. සීලය පූර්ණ වෙන්නේ මානසික ස්වභාවයෙන්මත්. වෙන ක්‍රමයකට පූර්ණ වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම වර්ණ කොට තමයි ඕක පූර්ණ වෙන්නේ. සෝතාපන්න ඵලයට ආපු කෙනාට පිටින් අනිච්ච දුක්ඛ අනාත්ම වැටහිලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනත් වැටහිලා තියෙන නිසා ඒ සෝතාපන්න පුද්ගලයා හොඳටම දන්න කාරණාව තමයි අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ කිව්වේ පෙළෙනසලේ දුක් දෙනසලේ අසාරයි. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහම ඇස කන නාසය දිවකය මන කියන කොයි දේ හරහා ආවත් පෙළෙනසලේ දුක් දෙනසලේ අසාරයි නම් මේ සත්වයාගේ ප්‍රාණය ඝාතනය කළා. මේ සත්වයාට හිඟි හිංසා කළා. මේ සත්වයාගේ දේ පැහැර අරගෙන මේ සත්‍යයත් එක්ක අයථා සම්බන්ධකමක් තියාගෙන මේ කාට බොරු කියලා මුලා කරලා මේ කාගේ පවුල බිඳින්න උදෙසා කේලම් කියලා හිත් සැඩ බවට පත් කරලා හිස් වචන කියලා මුලාවට දාලා මේ කාගේ දේ ලෝභකම අර ගන්න හද නැත්නම් ලෝභකම හිතලා මේ කා කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කළා ලෝකයේ කෙරෙහි මුලාවෙන් කටයුතු කළා මට ආස්වාදය ගන්න පුළුවන්ද? ඒක නිසා දස කුසලයට කැමති නෑ. ඉතින් තෙලනසුළු වෙනන් දුක් දෙනසුළු වෙනන් අසාරයි නා. හාමස් කොහොමද? දිවයි රසයයි සමග එන පහ පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. එහෙනම් ඔබ හාමස් ගැන මොකද කියන්නේ? නේ? හාමස් නම් කොහොමද දන්නේ? ඒක දිවත් එක්ක සම්බන්ධ වෙලා එන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නම් කොහොමද? පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. එහෙනම් අපේ ලෝකෙට එන හැම එකක්ම පෙළෙන සුළු දුක් දෙන සුළු අසාරයි. එහෙනම් ඔය හාව මරණ වැඩක් තියෙනවද? නැහැ. ඒ අද සිල් ලබන් අපි ඔක්කොම. අද නම් මරණ වැඩක් නැහැ. ඇයි සිල් ලබන්නේ? හෙට. අද අනිත්‍යයි දුකයි අනත්තයි. හෙට නිත්‍යයි දුකයි අත්තයිද? අන්න ඒක හැබැයි ඉන්නේ. හොඳට දැන් කල්පනා කරලා බලන්න. ධම්ම අවබෝධයට පත් වුණා නම් පත් වුණාම තමයි රිවර්ස් සිල්ලක් නැහැ අය. ආපසු යamak නැහැ. දැන් පිය බෙල්ලට තියලා අහනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන මොකද හිතන්නේ? අනිත්‍යයි දුක්ඛයි නැත්තයි. ඉතින් පිය ඔබගේ බෙල්ලට තිබ්බ කියලා ඔක නිත්‍ය සුඛත් වෙනවද? දැන් ඔබට බයිනවා. බැලලා කියනවා. තොපි විකෘති කරනවා. දැන් ඔබ මොකද්ද කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන? ආ ප්‍රകൃතිය කියන්නේ? විකෘති අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකෘති කියන්නේ මොකද ප්‍රකෘති මම තේරෙන්නේ නැහැ මම මොකද්ද ප්‍රකෘති විදිහට කියන්නේ කියන්නේ කියලා නේද මට තේරිච්ච දේ දැන් මම කොහොමද දැන් වෙනස් කරන්නේ මට ඒ තේරිච්ච දේ නිසා නෙමෙයි මම ඉංගලන්තේ දාලා ආවේ මට ඒ තේරිච්ච දේ නිසා නෙමෙයි ඒ ඉඩකඩම් වතු පිළ තිබිච්ච හැම එකක්ම මෙහෙ ඔක්කොම අයින් කළේ ඒ තේරිච්ච නිසා නෙමෙයි ඒ තිබිච්ච සල්ලි මිල මුදල් ඔක්කොම අයින් කළේ පසුන් ගත කළේ මොනවාරි කළේ ඒ අඳුම් පැනඳුම් මේ බලපු ඒ හැම එකක්ම බලපු කීප හැම වැඩ පිළිවෙලම ඔක්කොම නතර කළේ කොච්චරකට තේරෙන්න ඕනද එතකොට එහෙම වෙන්න නෑ ඉතරත් මට මේ ගමනේ උදව් කරපු එක මට බලන විකෘතිය කියන්නේ අද මම හොඳටම දන්නවා අපි මට දැනෙනවා පරිදි මාව මේ චීවරෙන් අයින් කරන්න පුළුවන් ලෝකෙ ජගතේ නෑ කියලා. ඒ කියන්නේ මේ චීවරේ ගලවලා අයින් කරන්න කියන එක නෙමෙයි කියන්නේ. කියන්නේ මගේ කැමැත්ත ඇතුව හා අයියා මම ඔයත් එක්ක ඉන්න යන්කෝ කාම ලෝකේ නම් జగතේ නැති බව මට තේරෙනවා මාර්ගඵලයක් කිව්ව නෙමෙයි ඔබ එකකේ හිතා ගන්න එපා මම මේ ජීවරේ මගේ ශරීරයෙන් අයින් කරන්න බෑ එයාට කාටවත් කාම ලෝකේ ඉන්න කාටවත් මගේ කැමැත්ත සහිතව ඒ කියන්නේ ඡන්දි ටිකක් ඇවිදලා ඉල ගලෝපන් ওই ජීවරේ කොහොමද මං ගලවලා දෙනවා ඔය කිව්වට ඔය ගැලෙවි. ඒක ගන්නෙ මම මේ කියන්නේ. එහෙනම් ඉතින් පෑම් පහදුන කොටක් ගලවනවා. එහෙනම් දැන් මට උදව් වෙලා නැද්ද? කාම භෝගී ගිහි ජීවිත ඌරු මඩ වල වගේ පේන තත්ත්වෙට මාවපත් වෙලා තියෙනවා. මට උදව් වෙලා නැද්ද? එහෙනම් කවදාකවත් ඔය කාම භෝගී ගිහි ජීවිතේ මම නැවත තුල්ලෙන්නේ නැති කියලා ඔබට තේරෙන්නේ නැද්ද? මේ ජීවරේ කෝටි ප්‍රකෝටි වතාවක් හොඳ නැද්ද ඊට වඩා මට ඒකයි මම ඔබට කියන්නේ තේන මේ දහම මොන තරම් පරම ගැඹීරද සිංහදී අනිත්‍ය දුක් අනත්ත මේට අවුරුදු 5 කර තේනවට වඩා ප්‍රකෝටි ගුණයක් මට තේරෙනවා නේද මං ගැන මූක් කියලා නෙමෙයි පිංගදිනේ. ඉතින් මං ගැනම තමයි ඉස්සෙල්ලා මට මෙච්චර තේරිලා තිබුණේ නැහැ මේක. මං ඒ කාලේ අපි චන්ද මහතුරුත් එක්ක කියලා ඇසේ. තව අවුරුදු ගාණක් යනකොට කියන බණ සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියලා. මොකද මේ තාමත් මං ඔබට අනිත්‍ය දුක්ඛ අනත්ත ගැන කියලා ඉවර නැහැ. තවත් කොටසක් ඇති මේකේ පිංගදිනේ. ඒකත් අපි ඉදිරියේදී කතා කරයි. ඒ තරම් පරම ගම්භීර වචනයක් පිංගදිනේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියලා කියන්නේ. එකයි මේක හරියට අවබෝධ කරගත්තාම යෝනිසෝ මනසිකාර කරන හැටි ලේසි බින්දුනේ එතකොට ගැලවෙනවා නිකම් පුහු ජීවිත ගත කරන බව අපිට වැටහෙන්න පටන් ගන්නවා ඒ පුහු ජීවිත වලින් ගැලවෙන්න තමයි ඊට පස්සේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඉතින් මම වැඩි වැඩියෙන් ප්‍රාර්ථනා කරන්නේ මේ තරුණ පිරිසට මේක අවබෝධ වෙන්න කියලා පුළුවන් තරම් බින්දුනේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න කලින් මේ සතියකට කලින් බින්දුනේ මේ අල්ලපු ඇටි කොල්ලෙක් එල්ලීලා මැරිලා මේට අල්ලපු කැලේ අපරාධ නැද්ද හිතල බලන්න තරුණ ජීවිත ඔබ සතුටින් ඉන්න ඔබගේ දරුවට තාම මේක උනේ නැහැ නේ සතුටින් ඉන්න ඕක වෙනකම් මේ දරුවගේ අම්මා සතුටින් තමයි හිටියේ ඔන්න කලින් එලිලා මරන මේ ගමේ හැරි එහා ගමේ හැරි කවුරු හරි මැරෙන්නේ නැති. ඒක දැකලා අම්මා හරි සතුටෙන් හිටියා මක්කේද? මගේ පුතා නම් ඕම් වෙන්නේ නැහැ. මගේ පුතා හොඳට හැදෙනවා. ඒ අම්මට තරු වීසි උනේ. ඒ අම්මගේ අම්මා ඒ අම්මගේ පුතත් එලිලා මරන කියලා ආරංචියා. ඔබ සතුටින් නේද ඉන්නේ? තාත්තෙන් අහමු ඔබ බණ්ඩන්නේ කවද්ද කියලා. තාත දෙන උත්තරේ ඔබ දන්නවා නේද? ඉවසන්න කියහන්. බෙල්ට් එකට දාලා තියෙන්නේ. මේකද මේ හැමෝටම අල්ලගෙන යන්න අතක් ඕනේ. මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම අල්ලගෙන යන්න අතක් ඕනේ. අල්ලගෙන නැගිටින්න ශක්තිමත් අතක් ඕනේ. ඒක නැතුව පින්වතුන් නැගිටින්න බෑ. ඒ අයව ගයිඩ් කරන්න හොඳ වොයිස් එකක් ඕනේ. නැත්තම් කවදාවත් පින්වතුන් එයාට මේ ගමන යන්න බෑ. සාර්ථකත්වයකට කවදාවත් යන්න බෑ. ඔබගේ දරුවාට ඒ දෙක තියෙනවද කියලා ඔබ බලන්න. නැත්තම් ඔබගේ දරුවා තමයි අනාගත ලේලිත් එක කෝච්චි අත් දෙක අල්ලගෙන කඳ විතරක් ඉදිරිය වෙලා තියෙන්නේ. මේ කතා කරන වෙලාවෙත් පිංගුතුනි සමහරට ඔළුවක් දැන් කෝච්චි වැඩි වැඩි ඉස්සරහට යනවා ඇති. ෆුට්බෝල් වගේ. ඒ මානසික වේදනාවක් ආව ඉවසන්න බැති බබෙල්ල. වටිනා මනුස්ස ජීවිත. දවසින් දවස වෙනසිලා යනවා. මම කියන්නේ වින්දනේ ඔබ ගතටින් ඒක අසන්න නොලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරා. දවස් පස්සේ දින ප්‍රාර්ථනා වලට කරන්න හොලන් දෙයක් මේ ලෝකේ නැහැ. ඒකයි. අදිස්ථානයටයි කරන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒක නිසා ඔබ අදිස්ථාන කරන්න ඔබත් මේ ධම්ම අවබෝධ කරගෙන ලෝක සත්‍යයට හෙවත් අඳුම තරමේ ඔබගේ දරුවන්ට මේ ධම්ම අවබෝධ කරනවා කියන පුදුම සනසුමක් තියෙන පිඟදින මේ ධම්ම තේරෙන්න පුදුම ගින්නකින් නිදහස් වෙන්නේ මේ ධම්ම තේරෙන්න මේ ලෝකෙ පිඟදින පවත්තන්න ඕනේ නැති එකම සැපයයි තියෙන්නේ ඒ സമയයි අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලැබෙන සහනය සුවය ඒක ලැබමින් තමයි මේ ආර්ය මාර්ගයේ යන පිරිස එහි උපරිම ඵලය දක්වා ගමන් කරන්නේ ඒ උපරිම ඵලය තමයි අරිහත් ඵල සමාධිය අරිහත් ඵල සමාධියටපත් වෙච්ච කෙනාට සමාධිය පවත්වන්න දෙයක් නැහැ ඒක තමයි යාගේ ස්වභාවය චතුත් ධානයේ ඉන්න කෙනාට චතුත් ධානයේ පවත්තන්න ඕනේ. ධානයේ පිරිහුනොත් ඒ සැපේ ඉන්නේ නැහැ යාට. නමුත් අරිහත් ඵල සමාධිය කියන්නේ පවත්තන්න ඕන එකක් නෙමෙයි. අතහැරීමෙන් නොයල් මේ මිදීමෙන් ලැබෙච්ච මහා සතුටකින් ජීවත් වෙන කෙනෙක්. මේ සාසපයක් මේ ලෝකේ තියෙද්දී ඔබ මොකද්ද පිංගුතුනි හොයන්නේ? මුලම තැන වැරදිලා දැන් දිගටම මක් වෙවි යනවද? වැරදි වැරදි ඉස්සරහට යනවා. මුලම තැන වැරදුනා නිච්චයි සුඛයි අත්තයි කියලා අරගත්තා. දැන් දිගටම වැරදි වැරදි යනවා. එහෙනම් අද උදේ කියලා දීපු උදේ අපි සාකච්ඡා කරපු යෝනිසෝ මනසිකාර ස්වභාවය හොඳට ප්‍රයෝජනෙට ගන්න. යෝනිස හොයන්න. ඔබගේ තියෙන ප්‍රශ්න ගැටලු අරගෙන යෝනිස හොයන්න. එතනට ගිහිල්ලා බලන්න. එදා මම මේක ගත්තේ නැත්තම් අද මට මේ ප්‍රශ්නේ නැහැ. එහෙනම් එදා මේ ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එන්නේ ඒක හොඳට මනසිකාර කරලා එතනින් ගලවන්න පිංගුතුනේ එතනින් ගලවනකොට මෙතන නැහැ. යමෙක් අනාගතයේ ඉඳලා එනවා මේ වර්තමානයේට. අපි හිතමු අනාගතයේ ඉඳලා වර්තමානයේට එනවා. අනාගතයේ ඉඳලා වර්තමානයේට ආවම එයාට හම් වෙනවා එයාගේ පරම්පරා හතරකට කලින් ඉන්න සීයාව හරි කාව හරි. දැන් ඒ සීයාව මැරුවොත් මොකද වෙන්නේ? කවුරු හරි ඒ දැන් අපි දමු ඒ ආවා ආවා එයා තරහ වුණා කාත් එක්ක හරි ඒ තරහට අර සීයාව මරනවා. දැන් අර ආපු එක්කනට මොකද වෙන්නේ? එයාට තවදුරටත් පවතින්න පුළුවන්ද? පුළුවන්ද? එයා ආවේ අනාගතේ ඉඳලානේ. එතන මේ සීයාගේ දරුවගේ 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 දරුවා. ඔය ඇවිල්ලා ඉන්නේ අතීතෙට. එතන එයාගේ අතීතේනේවත් දැන් මේ කාලෙට ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ සීයාව මැරුවොත් මොකද වෙන්නේ? මම මේ ලොකු කතාවද කියන්නේ? තේරෙන්නේ නැද්ද මේ කියන එක? තේරෙනවනේ? දැන් මේ සීයාව මැරුවොත් එහෙම කවුරු හරි අර මිනිස්යාව පවත් ඉන්න බැරි වෙනව නේද? ආන් ඒ වගේ තමයි. ගියන්න පින්විතනි හොයාගෙන අතනට. අතනට ගිහිල්ලා බලන්න. එතන නිසා තමයි මේ ඔක්කොම උනේ. අද ඔබ කේක් කන්න කැමති නම් කේක් ගෙඩිය දිහා බලන් ඉන්න එපා. නැත්නම් කේක් අනිත් මොකක් හරි කේක් ඉන්නවා. කේක් අනිච්චයි අනිච්චයි මොකක් හරි කේක් ඉන්නවා. වැරද්ද තියෙනවද? ඈ? වැරද්ද තියෙනවද? නෑ. කොහෙටද යන්න ඕනේ? යන්න මුලට යන්න. යෝනිසෝ මනසිකාරය කරන්න. මුලටම ගිහිල්ලා බලන්න වෙනතනි. මොකද්ද ඔය උනේ කියලා. එතකොට ඔබට දැනෙන්න ඕනේ මේ අසත්පුරුෂයා විසින් මෙන්න මේක ආස්වාදයි සැපයි සාරයි කියලා දුන්නා. ඔබ ඒ වෙලාවේ මනසිකාර කරලා බලන්න. මේක කොහොමද ආස්වාද සැප සාර වෙන්නේ? රූප පෙළෙනසුලි දුක් දෙනසුලි අසාරයි. මොකද උදා වෙලා වැය වෙලා යන දෙයට තණ්හා වුණොත් ඒකාන්තයෙන් පෙළෙන්න වෙන්නේ. දුකටපත් වෙන්න වෙන්නේ. එහෙනම් රූප කියන්නේ ඒකාන්තයෙන් පෙළෙනසුලි දුක් දෙනසුලි අසාර දෙයක්. ඒක කේක් වලින් ආවත් එකයි බනිස් ගෙඩියෙන් ආවත් එකයි. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොම පෙළෙනසුලි දුක් දෙනසුලි අසාර දෙයක්. එහෙනම් මෙයා කොහොමද මේක ආස්වාදයි සැපයි සාරයි කියන්නේ? මෙතනදී මම ගිනි ගෙඩිය කෑවේ. මේකයි මම අතාරින්න ඕනේ. අන්න එතෙන් දිපින් වෙතනේ අර මුලින් ගත්ත අර කී රසය විදර්ශනා කරන්න. දැන් තියෙන කේක් ගෙඩිය නෙමෙයි. දැන් තියෙන කේක් ගෙඩිය විදර්ශනා කළා වැඩක් නැහැ. මොකද ඔය තියෙන්නේ ඵලයක්. ඊළ හේතුව නසල දාන්න. නැත්නම් ඔබගේ හතුරෙක් ඉන්නවා. අපිට ඔබට කාලය සැරිසරන්න පුළුවන්. දැන් ඔබගේ හතුරෙක් ඉන්නවා. ඔබට මෙල්ල කරන්නම බෑ යාව. ඔබ යනවා අතීතෙට. ගිහලා මොකද කරන්න ඕනේ? එකෙක් ඉන්නවා අද්බැව් පහකට විතර එහා පැත්තේ එකෙක් ඉන්නවා. ජෙනරේෂන් පහකට විතර පස්සේ එකෙක් ඉන්නවා. එයා හරිම යා නෝන්ජල් එක්කෙනෙක්. එහෙනම් මොකද කරන්නේ? එයා විනාශ කරනවා. එයා විනාශ කළා නම් මෙයා ඉඳීද? ඵලයත් එක්ක රණ්ඩු වෙන්න බෑ සිංහදෙන. දැන් ඔබ කේක් වලට කැමති. දැන් ඉතින් ඔය කේක් පූස් මේක පූස් කාපු කේක්. නෑ දන්නේ. නෑ හරිද? ඉතින් හරියට ඔබ පූස් කාපු කේක් වලට කැමති නෑ. මම ඒක අපි දැනන් හිටියා කලින්. ඔබ කැමති මොනවද? හොඳ කේක් වලට කැමති. ඉතින් හොඳ කේක් වලට කැමති වෙලා තියෙද්දි මේ කේක් පූස් මේ කේක් පූස් මේ කේක් පූස් මේක ගඳයි මේක කැතයි වැඩක් නෑ පිළිකුලයි කියලා වැඩක් තියෙනවද? නෑ. ඇයි ඒ? ඔබ ඔය හරි දෙයක් තමයි කියන්නේ. ඒකයි මම ඔබට කිව්වේ කාන්තාවක් සම්බන්ධව විදර්ශනා කරන්න ඕනේ විදිහ මොකක්ද? ඔක්කොම මූණ ගලවලාද? හ්ම්? නහය නැතුව. ඊ නහය නැනේ දැන් වැඩ නැහැ. එහෙමද? එහෙමද විදර්ශනා කරන්න ඕනේ? ඉතින් කොයි මොන මොට්ටයක් දන්නවද පින්වතුනි? නහය නැති කියන්නේ උගුරු කවුරු කැමති නැහැ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන කැමති නැති කෙනා විදර්ශනා කරන්න ද ඕනේ කැමති කෙනා විදර්ශනා කරන්න. එහෙනම් කැමති කෙනාමයි විදර්ශනා කරන්න ඕනේ. නමුත් දැන් මේ ඔළුවට අරන් තියෙන කාවද? කැමති නැති එක. කොහමද මේ හොට පෙරාගෙන එනකොට ඊයක් ඇතයි. ඈ ගඳ ගහනවා. ඉතින් ඒවට කවුරුත් කැමති නෑ තමයි ඉතින්. දැන් වෙලා තියෙන පිළිදෙණි රූපේ මාරු කරනවා ඔබ. මේ රූපේ දැක්කහම පෙලෙනවා. ඒක නිසා මොකද කරන්නේ? ටක් ගාලා මේ රූපේ මාරු කරනවා. ඒ කාන්තාවගෙම මවා ගන්නවා ලේ පෙරෙන හොටු කබ ගලන කක්කචූ ගලන එහෙම අවස්ථාව මතක් කරගෙන ඉන්න ඒක එහෙම බහනවා. රහලි වෙලා කියන ඊය මේ පේනවනේ ජර ජර මම බලන්නේ. ඉතින් ඔබ ඒව දිහා බලන්නේ තමයි. ඔබ බලන්නේ මොකක් දිහාද? මේ නර හොඳ එක දිහා බලනවා. දැන් ඔබ තණ්හාව නැති කරගන්න ඕනේ අර නරක එක දිහාද? නෑ හොඳ එක දිහා. එහෙනම් හොඳ එක නරකකින් වැහුවට පස්සේ තණ්හාව නැති වෙනවද? නෑ. ඒක ඊය කැතයි ජරාව වැඩක් නෑ බෙංගදෙන මේ ගමනට. හොඳට තේරුම් ගන්න මේ කියන ඒවා. යන්න පටන් ගත්ත දැනට යෝනිසෝ මනසිකාර කරා. පටන් ගත්ත දැනට යන. එතන තමයි ඔබට නසන්න පුළුවන්. ඵලේ නසන්න බෑ. හේතු නසලද? ඔබ ඔය දකින්න පීඩාකාරී අවස්ථාව. පීඩාකාරී අවස්ථාව දැකලා වැඩක් නැහැ. ඔබ යන්නේ ඔබ පටන් ගත්ත තැනට. යනකොට ඔබට තේරෙයි. මෙන්න මෙතෙන්දි. මෙන්න සමන කන්ද මුදුනේ පැන නගිනවා. දැන් බෑ වුන් තැනි තලා හෙල්ල අතරින් රිංගනවා. දැන් මේක ගලනවා. විද්‍යා විමුක්ති කියන මුතු කැට හංගගෙන. ගිනි විතරක් උදා කර කර මෙන්න ගලනවා මේක. එනං කෙලින්ම ගියා පින්වතුනි පස්සට. පස්සට ගියේ වෙලා අන්නේ තැනට පහර දෙන්න. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. කොතනද දැන් පහර දෙන්නේ? අර පටන් ගත්ත තැනට. එදා නිත්‍යයි සුක්ඛයි අතයි කියලා අත්තයි කියලා හිතාගත්ත තැන දිනවනේ. ආන්න එතනට ගිහිල්ලා පින්වතුනි එතනට පහර දෙන්න. ඒකයි ඔබට කරන්නේ. ඔබ එතනට පහර දුන්නොත් එතන බින්දා. එතන බින්දලා මේ පැත්ත හරනකොට අර අනාගතෙන් ආපගෙන එනකොට ඔබ මෙහි යාගේ ඇන්සෙස්ටර් මරුවනවා විනාශ කරනවා අර ආපගෙන දැන් පේන්නව නැහැ. ඔබ එයාට හැදෙන්න විදිහක් නැහැ දැන්. ඇයි? මේ එයාගේ 100 දැන් මරුණා. ඒ 100 මරලා නම් අනිත් 100 එන්නේ නැහැ. ඒ 100 මරලා නම් අනිත් 100 එන්නේ නැහැ. ඒ 100 මරලා නම් අනිත් 100 එන්නේ නැහැ. ඒ 100 මරලා නම් තාත්ත එන්නේ නැහැ. තාත්ත මරලා නම් අර එන්නේ නැහැ. තාත්ත එන්නේ නැත්තම් ඉතින් අර එන්නේ නැහැ. මේ නාතන්ට ගිහිල්ලා එතන විනාශ කරා. හොඳට දැකේ. ඔබට තියෙන ඕනේ ප්‍රශ්නයක් අරන් බලන්න. අරන් එතන ගිහිල්ලා විනාශ කළාද? ඔබට වටිනවා කියලා හිතන හැම එකක්ම ගන්න. මම දරු සම්පත ගැන කියන්න ඕනේ නැහෙනේ. ඔබ දාලා බලන්න. දරු සම්පත පටන් ගත්තේ කොහෙන්ද? හෙලීම ගියා. නිත්‍ය සුඛයි අත්තයි සුභයි කියලා කිව්වේ කොතනද? කොහොමද එහෙම වෙන්නේ? හිතලා බලන්න. නිත්‍ය සුඛ අත්ත වෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පෙළෙන සුළු දුක් දෙන සුළු ආසාරයි. එහෙනම් ඒක නිත්‍ය සුඛ අත්ත වෙන්නේ කොහොමද? එදානේ මොඩ වැඩේ කරගත්තේ. එතන තියාගෙන ඉඳලා විදර්ශනා කරගෙන කරගෙන යන්න පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන. කේ ගෙඩි ගැනවත් ළමයි ගැනවත් අටසකිලි ගැනවත් ඔය මොකක් ගැනවත් අනිත්‍ය දුක නැත්ත වල වැඩක් නැහැ. අනිත්‍ය දුක නැත්ත වඩන්න ඕනේ සිංහදෙන අවශ්‍ය දේ. කෙලින් මෙතනට අරගෙන ගිහලා එතන විදර්ශනා කරා. තමනද ඔබට තියෙන. ඔබ 1000ට පත් කරන දේව එකක් නැහැ නේ. 1000ට පත් කරන එකක් නැහැ නේ. ඔබ රකින්න තමනද ඔබ රකින්න ඒවා දෙන්නේ. මොකුත් නැහැ නේ. දැන් මොකුත් රකින්න නැහැ නේ. එහෙනම් මැරිලා ආ නෑ. මරුණාමනේ ගොඩක් රකින්නේ. මරුණාම අනුංගේවත් රකින්නන්නේ මගේ කියලා. රකින්න ගනතර වෙන්නේ නෑ. නිවන පූර්ණේ වුණා නම් රකින්න ගනතර වෙන්නේ. එතන රකින්නෝ. හොඳට බලන්න. ඔබ පීඩාවට පස් වෙන්නේ දැන්. දාහන විදර්ශනාවට. ඒ වගේම මම එදා මතක කරපු තව කාරණාවක් ඔබට කියන්න අවසන් වශයෙන්. මමම ගිහි කාලේ බලපු එක්තරා කතාවකදී විච්ච කතාවක්. බලද්දි මම මේ කතාව කිව්වා. දැන් ගොඩ පිරිසක් ඉන්න නිසා මම මේක මතු කරන්න ආවේ. වේගෙන් දුවන මිනිස්සෙක් කියන්නේ මේ වේගෙන් දුවන මනුස්සයාට පින්වදින අධික වේගෙන් දුවන්න පුළුවන් අ දුවලා 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 ඒ මනුස්සයාට පුළුවන් පින්වදින අතීතයට යන්න. දැන් යන විදිය අහන්න එපා මගෙන්. මේක මම දන්නේ. ඔබට ලේසි ක්‍රමයක් දීලා තියෙනවා ඒක දැනගන්න. වේගෙන් දුවලා දුවලා අතීතයට යන්න පුළුවන්. මේ මනුස්සයාගේ පුංචි කාලේදී එයාගේ අම්මා මරනවා. වෙන කෙනෙක් මරන්නේ ඒකට අහු වෙනවා තාත්තව. දැන් මේ තරුණ අය ඔක්කොම දන්නවා මම මේ කියන කතාව මොකද්ද කියලා. එතන අම්මා නැතුව තාත්තා නැතුව මෙයා හැදෙන්නේ වෙන වෙන පවුලක් එක්ක. තාත්තා හිරේ ගියා, අම්මා මැරුණා, තාත්තා නොකල වැරද්දට හිරේ ගියේ. දැන් මෙයාට එයා ලොකු වුණාට පස්සේ එයාට යම් ශක්තියක් මොකක් හරි ඇවිදෙන්න. එයාට වේගෙන් දුවන්න පුළුවන් වෙනවා, එයාට පුළුවන්කම ලැබෙනවා අතීතයට යන්න. දැන් මෙයාට ලොකු උමනාවක් තියෙනවා. පින්විතනි මේ වෙනකොට එයා දරපු දුක් වේදනා ටික ඔක්කොම අයින් කරන්න. එයාට ඕනේ නෝ දුකින් නිදහස් වෙන්න. අම්මා නැති වෙච්ච දුක, තාත්තා නැති වෙච්ච දුක ආදී කොට ඇති ඒ සියලු දුකින් එයාට නිදහස් වෙන්න ලොකු උමනාවක් එනවා. උමනාවක් කියලා පින්විතනි යා මොකද කරන්නේ? අතීතයට යනවා. අතීතයට ගිහිලා අර අම්මා මරණ දැන්නට ගිහිල්ලා ඉවරලා අර මිනිස්සයා ඇවිල්ලා අම්මා මරන්න හදනකොට ඒ මිනිස්සයාට ගහලා අම්මාව බේර ගන්නවා. ඒ යන්න කලින් පින්විතනි ඉතින් එයාට එයා යාළු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට ආදරය කරන පිරිසේ ඉන්නවා, එයාගේ යාළුවෝ ඉන්නවා. එයා ඒ හැම මාත හරි ප්‍රසිද්ධ කෙනෙක්. එයා ගොඩක් ආසයි ඒ රස්සාවට. ආදි වශයෙන් එහෙම ගොඩක් ඒවා තියෙනවා. නමුත් එයාට අර අම්මා මැරිච්ච එක සහ තාත්තා හිරේට ගියේ කියන්නේ මහා පුදුම දුකකින් ඉන්නේ. එයාට ඕනේ දුකින් නිදහස් වෙන්න. ඒ දුක නැති කරගන්න. ඒක නිසා පින්විතනි එයා දුක නැති කරගන්න කියලා හිතාගෙන එයා යනවා අතීතයට. ගිහිල්ලා ඉවරලා අර අම්මා මරණ තැනට ගිහිල්ලා අම්මාව බේර ගන්නවා. අම්මව බේරගත්තා. දැන් ඒ කාලේ තමයි දැන් එන්නේ ඉස්සරහට. අම්මා ඉන්න කාලේ. අම්මා ඉන්නව දැන්. එයා ආයි එනවා වර්තමානයේද. එතකොට එයාට අම්මත් ඉන්නව දැන්. තාත්තත් ඉන්නවා. හරි සතුටේනේ එයාට. අම්මත් ඉන්නව තාත්තත් ඉන්නවා. හැබැයි පින්විතනි එයා යාළුවා හිටපු කෙනා දැන් වෙන කෙනෙක්ව පහල බැඳලා. එයාට ආදරය කරපේකද එයාට වෛර කරනවා. එයා ගිහිල්ලා ආදරය කරපයි හොයන් යනකොට එයාට ආදරෙන් හිටපු මිනිස්සු එයාගේ යාළුවෝ සමහරු මහා දරුණු මිනිමරු වෙලා අහිංසක හිටපු මිනිස්සු. දැන් එයා දුකින් නිදහස් නැද්ද? දැන් එයා කල්පනා කරනවා අම්මව තාත්තව නම් හම්බුණා. අනේ මට ඊට වඩා ගොඩක් දේවල් දැන් නැති වෙලානේ. එදා ආයි කල්පනා කරන වෙන අතීතයට යන්න ගිහිල්ලා අම්මා මරන්න ඉඩ දෙන්න. ඔය කතාවෙන් මට ඔබ කියන්න මේ ලෝකේ සත්‍ය තියෙන කීයයි. ඔය කතාව ඔබට යම් ප්‍රමාණයකට තේරුණා නම් මේ ලෝකේ සත්‍ය කොච්චර තියෙනවද? හතරයි තියෙන්නේ. සත්‍ය හතරයි. මොකද දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් කිව්වට දැන් ඔය දෙක ගැලපෙන්නේ නැහැ. ඒක කොහොමද හඳුරන්නේ? නේ? මම ගල්ප ගන්න අමාරුද ඉන්නේ? මොකද මේ අතීතෙට ගිය දුකෙන් නිදහස් වෙන්න නේ? අතීතෙ ගිහලා අම්මව බේරගත්තට එයා අනාගතෙට එනකොට යන තව ගොඩක් දේවල් නැති වෙනවා. මන් තම රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන නෙමෙයි කියන්නේ. බාහිරෙන් ගැන. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ආවට පස්සේ කොහොමද ඔක පරාදයි? දැන් යා වර්තමානයේ ඉඳන් උන් පිංගුදිනේ. එයා අර අතීතේ අම්මා තාත්තා දැන් එයාට ඉන්නවා. නමුත් එයා ආදරෙන් හිටපු හැම එකක්ම දැන් මක් වෙලා. එයාට විනාශ වෙලා. ඉතිමිද රසවත් යන්නේ නැහැ කියලා. එහෙනම් අතීතෙට නෙමෙයි කොහේ ගියනද ඔක කොච්චර වෙනස් කළා. එයාට හැමදෙස්සම හම් වෙන්නේ මොකක්ද? මොකද හම් වෙන්නේ දුක. එයාට දුක විතරයි උරුම. ඔය දුකට හේතුව එදා අමවරපේකද? අම්මා බේරගත්තා නම් දුකෙන් නිදහස්ද? දැන් දුකෙන් නිදහස් වුණාද අම්මා බේරගත්තට පස්සේ? නෑ. එහෙනම් දුකට හේතුව අම්මා මරපේකවත් කවුරුත් මරපේකවත් කවුරුත් නැති වෙච්ච එකවත් නෙමෙයි. මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හාව නිරුද්ධ වුණොත් නේද සිංහතුනි දුක නිරුද්ධ වෙන්නේ? ඒකට තියෙන එකම මාර්ගය අතීතයට යන එක නේද? එහෙනම් මොකද්ද එකම මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ මිනිස්යාගේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වල ටික දාන්න. ඔන්න එයාගේ වර්තමානයේ. දැන් එයාට එන රූප වේදනා සංඥා සංකාර විඥාන මොන වගේද? උදා වෙලා වැය වෙලා යනවා, තණ්හා වුණොත් සෙලිනවා. ඒක දන්නවනේ. එනවා පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. එකඟයි දුක්කම. එන යාට වර්තමානයේ තියෙන ඒවා පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. දුක් දෙන සුළු නිසා එයා මොකද කරන්නේ? එයා යනවා අතීතෙට. දැන් අතීතෙට ගියා. දැන් එනේ මොන වගේද? පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. එයා අතීතේ වෙනස් කළා. වෙනස් කළා එයා වර්තමානයට ආවා. දැන් එන පහේ මොනවද? පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. තණ්හා කළොත් ඒකාන්තයෙන් ගින්නක් විතරයි උදා. එයා අතීතේ සිය පාරක් වෙනස් කළා පිංගදෙනි. රූප වේදනා සංඥා සංකාර විඥාන වල ගති ස්වභාව වෙනස් වෙනවද? පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. ඕනේ මොහොතක තණ්හා කළොත් පෙළිල දුකට පත් වෙලා තමයි නතර වෙන්නේ. තණ්හා දුරු කළොත් විතරයි පෙළීම නැති කරගන්න පුළුවන්, දුක නැති කරගන්න පුළුවන්. ඒකට තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි. එහෙනම් මේ ලෝකේ පෙන්ගදෙනි අතීතෙට ගියත් අනාගතෙට ගියත් වර්තමානයේ ඉඳියත් කොයි විදිහට කටයුතු කළා මේ ලෝකේ සත්‍ය තියෙන්නේ හතරයි. අනිත් ඔක්කොම එක එක තැන්වලදී බොරු වෙනවා පෙන්ගදෙනි. නමුත් මේ හතර කොයි තැනකදීවත් බොරු වෙන්නේ නැහැ. එනම් මේ දෙන්නේ මේ විද්‍යාව කොච්චර දියුණු වුණත් දුක නැති කරන්න බෑ. මම මේ කියන්නේ විද්‍යාවේ උපරිම දියුණුවක් ගැන. තේරුම් ගන්න අතීතේ යන්න පුළුවන් මිනිහෙක් හැදෙනවා කියන්නේ ඒක ඉම්පොසිබල් දෙයක්. විද්‍යාඥයෝ කොච්චර උත්සාහ කළත් ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අපි හිතමුකෝ විද්‍යාව දියුණු කළා දියුණු කළා දියුණු කළා දියුණු කළා දියුණු කළා හදාගත්තයි කියලා අතීතේ යන ක්‍රමේ. ඒල අතීතේ වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක්. දැන් බුද්ධ ශ්‍රාවකෙන් අතීතේ යන්න පුළුවන් ඕන. අතීත සංඥාණයෙන් අතීතේ යන්න පුළුවන්. කයෙන් නෙමෙයි. මනසින් යන්න පුළුවන්. අතීතේ දින වෙනස් කරන්න බෑ. අතීතේ ගිහලා බලන්න පුළුවන්. අතීත සංඥාණයෙන් බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. අනාගත සංඥාණයෙන් බලන්න පුළුවන් ක්‍රම තියෙනවා අනාගතේ. හැබැයි ඒක 100%ම බලන්න පුළුවන් කාටද? තථාගතයන් වහන්සේට. අනිතර අනුමාන වශයෙන් බලන්න පුළුවන්. මොකද අනාගතය කියන්නේ තාම හැදලි ඉවර එකක් නෙමෙයි, මේක වෙනස් වෙනවා. ඒක පටල ගන්න එපා හැම එකක්. නමුත් මම කියන්නේ කවදා හරි දවසක විද්‍යාව දිනු කළා දිනු කළා පිටින් අතීතේ අනාගතේ යන්න පුළුවන් මනසෙක් හැදුනා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් විතරයි යාට හැම එකක්ම දැන අඳුන ගන්න ලැබෙන්නේ. මේ පය ස්වභාවය මොකද්ද? පෙරණසලේ දුක් දෙනසලේ අසාරයි. ඔබගේ දරුවා පරතරයකට විද්‍යාව ඉගෙන ගත්තා. ගණිතය ඉගෙන ගත්තා. මොන දේ ඉගෙන ගත්තා? දරුවාට දුකින් නිදහස් වෙන්න නම් මෙතනට එන්න වෙනවා. පොට්ටුවක් දාලා බලමු. ආ දරුවා සයන්ටිස්ට් කෙනෙක් කරා. ලෝකේ හොඳම සයන්ටිස්ට් කරා. හැල දුකින් නිදහස් වුණොත් හරි. නැත්තම් මෙහෙම. දුකින් නිදහස් වෙන ක්‍රමයේ තියෙන තථාගතයන් වහන්සේ ගාව විතරයි. උන්වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් තේර පරිපූර්ණකට විතරයි පිංගදෙනි. ඒ ධර්ම දෙතන් පුළුවන්. මොකද ඔබට හිතෙන්නේ? අතීතයට ගිහිල්ලවත් දුකින් නිදහස් වෙන්න බැරි නම් පින්වතුනි. සංසාරේ වැරිට ගිහිල්ලා දුකින් නිදහස් වෙන්නද කල්පනා? අතීතයට ගිහින් ඔබට chance එකක් හම් වෙනවා. ඔබ හිතලා බලන්න ඔබට chance එකක් හම් වෙනවා. අතීතේ ඔබ අතින් වැරදි ඔක්කොම හදාගන්න. අතීතේ ජර්නි එකක් ගිහිල්ලා එන්න හම්බ වෙනවා. ඔබට තියෙන ඒ තමන් ඇතින් වැරදිච්ච තැන්, තමන් දුකටපත් වෙච්ච තැන් ඔක්කොම හොය හොයා හොය හොයා මක් කරන්නද? වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර එන්න. දැන් නිදහස දුකේ. තේගෙනනේ පෙලිච්ච කෙනා. පෙලීමෙන් නිදහස් වෙනකොට ආස්වාදයක් එනවා. ඒක අතීතයට ගියත් එනවා. දැනුත් එනවා. ඔබ අනාගතයට ගියත් ඒක එනවා. ඒකට තණ්හා කළොත් ඒක වැය වෙනකොට කබලෙන් ලිපට වැටෙනවා. ඒක ඔබ කොහෙද ඉන්නේ කියන එක අදාළ නෑ. අවිතමකෝ ඔබ දැනගත්තා. කේක් වලට කේක් කෑල්ල කනකොට පිළීමෙන් නිදහස් වුණා. ඒ පිළීමෙන් නිදහස් වුණාම ඔබට ආසාදේ ආවා. ඔබ ඒකට ඇලුනා. ඒක වැය වුණා. එතකොටයි ගින්නට වැටුනේ. දැන් ඔබට ඕනේ ඒක හදන්න. පස්සට ගිහිල්ලා අපරාධෙ මං ගින්නට වැටුනේ. මං ඒක හදන්න ඕනේ. ගින්නට නොවැටි ඉන්න ඕනේ. කියන ක්‍රමයක් බල. අතීතයට යන chance එක දෙනවා. දැන් අපරාධෙ නෝ ගින්නට වැටුණා. දැන් කියන්න නොවැටි ඉන්න ක්‍රමය. ඔන්න පොඩ්ඩක් අතීතයට ආවා. දැන් ඔන්න කේක් කෑල්ල තියෙනවා. ඔන්න. හා කිය. කිය. පින්වතුනි ඔබට මෙච්චර chance එකක් දීලා. ඔබගේ අතින් වෙච්ච වැරද්ද හදාගන්න දැන් chance එකක් දුන්නා. දැන් අතීතේ පොඩ්ඩක් ගෙනාවා. ඔන්න අලුතෙන්ම කේක් කෑල්ල හම්බුණා. දැන් කාලා නෑ. හා. කිය. ඉතින් මම බලන් ඉන්න ඔබ කියනකම්. දැන් chance එකක් ලැබිලා තියෙන ඔබට. කේක් නිසා පිළිල්ල හැදිච්ච ඔබට ඒකෙන් නිදහස් වෙන chance එකක් ඇදලා තියෙනවා. අලුතෙන්ම කේක් කෑල්ල දීලා තියෙනවා. රිවර්ස් කළා. ඔන්න කේක් කෑල්ල. හා. දැන් කියන්න විදිය. දැන් කේක් කෑල්ල දකින්නකොටම ඔන්න පෙලෙන්න ගත්තා. හා. කියන්න කියන්න. කොහොමද කරන්නේ? හ්ම්. ඔකේ කැලරන කෑවොන්න. හා. එතකොට අර පෙලීමේ නිදහස් වෙනවා. මේ පෙලීමේ නිදහස් වුණාම අතීතේ අනාගතේ ද වර්තමානයේ ද ඉන්න කියන එක අදාළ නැහැ. ආස්වාදයක් එනවා. ඇයි පෙලීමේ නිදහස් වෙච්ච නිසා. ඒ ආස්වාදේ ආපු ගමන් ඉබේම සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒක ඒකත් කාටවත් නවත්තන්න බෑ. ආස්වාදේ ආවොත් අනිවාර්යයෙන්ම කරන දෙයක් තියෙනවා. මොකද්ද? තණ්හා කරනවා. තණ්හා කළා. තණ්හා කරනකොටම අනිවාර්යෙන් සිද්ධ වෙන තව එකක් තියෙනවා. මොකද්ද? අර උදා වෙච්ච එක වැරදලා යනවා. දුකට වෙන්න නේද ආයි? ලිපට නෙවෙන්නේ. ආ. තව chance එකක් දෙන්නම්කෝ. විශ්වාස කරලා. හරි. ආ. පින්ගතනේ අතීතයට යන්න chance එකක් දීලා තියෙන ඔබගේ සියලු දුක් වහගන්න. හ්ම්. ප්‍රයෝජනයක් ගන්න ඉක්මනට. අන් රිවයින් කළා. හරි. හරි. ආයි කේක් කැලේ තියෙනවා. දැන් ඔබට තේරෙන්න ඕනේ සිංහදෙනි මාගේ ශාස්ත්‍රූරයන් වහන්සේ තමයි මේ නිවන් මඟ දන්නේ. ඔබ උන්වහන්සේට ශාස්ත්‍රූරයෙක් විදිහට සලකන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ කියන තැන ඉන්නේ නැතුව ශාස්ත්‍රූන් වහන්සේ කියන තැනට එන්න උත්සාහ කරන්න. ඊට පස්සේ පියාණන් වහන්සේ කියන තැනට එන්න උත්සාහ කරා. වන්දනෙ මේ ලෝකේ තියෙන ලොකුම පවයක වඩා මුණ තැන තියෙනවා. මහා බ්‍රහ්මයාට නැති පව එකක් මම මේ ඔබට දුන්නේ. මොකද්ද? අතීතේ රිවයින් කරලා ඉවර වෙලා දේවල් සකස් කරගන්න. පුළුවන් නම් දුකෙන් නිදහස් වෙලා බෙන්න. දැන් ඔබට තේරෙන්නේ නැද්ද? දුක්ඛාරය සත්‍ය. දුක්ඛ සමුදය ආරය සත්‍ය. දුක්ඛ නිරෝධ ආරය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරය සත්‍ය. අතීත අනාගත වර්තමාන කොයි කොයි විදිහේ ගත්තත් ඉඟතනි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කොහොම කළත් තණ්හාව තිබුණොත් ගිනිම තමයි. තණ්හාව තිබ්බොත් ගිනිම තමයි. මොකද කරන්නේ? වෙන ක්‍රමයක් බලනවද නැත්නම් බුදුන්ගේ ක්‍රමය කරනවද? අනාගතයටත් ගිහිල්ලා බලන්න ඕනේද? ඕනේ. හිතන ඔබගේ ජීවිත ගෙවෙනවා. මොකද කරන්නේ? ඔබ කියන්නේ ඉක්මන ඔබගේ ජීවිත ගෙවෙනවා. මොකද කරන්නේ? දැන් ඔබ ආපු තීරණේ මොකද්ද? මොකක් කරනවා කියලාද? සඳට රස්සාට යනවා කියලාද? මොකද්ද ඔබ ආපු තීරණේ? එක දෙයයි නේ තේරෙන තියෙන්නේ. එක දෙයයි නේද ඔබට ඇත්තටම කරන්න තියෙන්නේ දුකෙන් නිදහස් වෙන්න. මොකද්ද? අතීතෙට යනවා නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? තණ්හාව දුරු කරන්න වෙනවා. තණ්හාව දුරු කරන්න වෙනවා. තණ්හාව දුරු කරන්න වෙනවා. කන්ද මුදුනට නගින්න වෙනවා. එතනින් ගලන වතුර පාර නතර කරන්න වෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාර කරන්න. හැම මොහොතක් යෝනිසෝ මනසිකාර කරන්න. ඔබට ඒ කාන්තෙන්ම ගැලවෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔබට ලොකු වැඩක් බාර දීලා තියෙනවා. දැන් කරන්න යෝනිසෝ මනසිකාර කරා. හෙටත් භාවනා වැඩසටහනක් පටන් ගන්න. තාම ඒවට නන්දා ගන්න බැරි වෙච්ච අය ඒවට නන්දා ගන්න. හෙට එකට දාන්න බැරි වෙයි. ඉදිරි කාලයේදී තියෙන ඒවට නන්දාගෙන කොහොම හරි දවස් පහක් නිවන් දකින්න නම් ඕනේ. දවස් පහක් නිවාඩු ගන්න තමයි බැරි. මොකද මල්ලිගේ වෙඩින් එකට දවස් 10ක් නිවාඩු ගත හින්දා. ඔය කතාව අපිට නෙමෙයි කියන්න ඕනේ. කාටද? ආදරණීය තාත්තාට. තාත්ති දවස් පහක් නිවාඩු ගන්න බෑ මල්ලිගේ වෙඩින් එකට දවස් 10ක් නිවාඩු ගත හින්දා. එහෙනම් තාත්තා සුදුසු තැනට දාලා දෙයි ඔබ. බලන්න පිංගුතනි, එහෙම නිවාඩුවක් හරි අරගෙන මොනවා හරි කරගෙන මේ දවස් පහේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. මොකද ඒකේ දෙපිංගුතනි ඔබගේ දැනුම පරීක්ෂාවට ලක් වෙනවා. ඔබට කොච්චර දුරට මේක අවබෝධ වෙලා තියෙනවද කියන එක පරීක්ෂාවට ලක් වෙනවා. ඒක හරි වැදගත්. මේ ටික කරගෙන කොහොම හරි දවසින් දවස ඔබ මේක ඉස්සරහට යන්න. බදාදත් භාවනා වැඩසටහන තියෙනවා මේ වගේම. පුළුවන් තරම් ඇවිදින්න ඒවට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා අපි උපරිමයෙන් මේ ඵලය නෙලා ගන්න බලමු. මට කරන්න පුළුවන් උදව්ව මම කරනවා සිංහතනේ. ඔබ මේක කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඔබ. මතක තියාගන්න මටත් අංශභාගය හැදෙන්න පුළුවන්. ඔබට විතරක් නෙමෙයි. මරත් අංශභාගය හැදුණොත් මයි කට පැත්තට යයි. ඊට පස්සේ බන කියන්න බෑ. එද මම බන කියන ඉඳ අංශභාගය හැදෙන්න බැරිද මට? මං සසරේ කරගෙන කරපු දේවල් වල හැටියට මට නම් මේ ලෝකේ දින ඕන එකක් වෙන්න පුළුවන්. මං ඔබ වගේ ආපු කෙනෙක් නෙමෙයි සසරේ. හරිම ඡන්ද රුද්‍ර ඒ විදිහට ආපු කෙනෙක්. ඔබ නම් එහෙම නැහැ. සසරට ආපු දවස් ඉඳලා පුරවගත සින්දෙද්ද නේද ඔය තියෙන්නේ? මේ මහ භයානක සසරකින් මේ වේ ප්‍රතිඵල කොයිලේ භුක්ති විඳින්න වෙයිද දන්නේ නැහැ. ඔබ නම් උඩ පැන පැන ඉන්නේ ඔබට දවසක තේ. මහ කාලය කියන්නේ මොන හරි කණිවිඩ කියන එකද? සුපුරුදු පරිදි බස් නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ගනිමින් පවතිනවා. හොඳ ඈත ඉන්න පිරිසට බණ අහන්න බස් සේවයක් ක්‍රියාත්මක වුණා. මේ රටේ මේ ළඟ කාලයකදී සිද්ධ වෙච්ච යම් යම් සිදුවීම් නිසා ඒක ටිකක් අඩපණ කළා අපි. ඒක කෙරෙන්න පොඩ්ඩක් මොකද මෙතනට සෙනෙක ගොඩක් වැඩි වුණොත් අමාරු නිසා. නමුත් දැන් ඒක මම හිතන්නේ රටේ දැන් තත්ති සමනෙමින් පවතිනවාද? මේ පාරේ මෙහා පැත්තේ නම් බොහොම සමගි. ආරාම සීමාව ඇතුලේ බොහොම සමගි. ඒක නිසා එළිය කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම සමනය වෙනවා ඇති. ඒකයි නැවත බස් සේවාව දාන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න ඕන අය ජානක කුලසේකර මහත්මයව මුණ ගැහිලා හෝ කෝල් එකක් දීලා ඔබ ගාව ඇති නම්බර්ස් හෝ ඒ ඔබ දන්න පරිදි එතුමා හෝ ඔබත් එක්ක සම්බන්ධ වෙලා කවුරු හරි හිටියා නම් ඒ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා ඒක නැවත ආරම්භ කරන්න ආරාමයට ඇදලා ඒ කටයුතු ඒ විදිහට කරගන්න. ඒත් මේ ගොඩනේ තව මාස දෙක තුනක් යනකම් අපි මේ මුර වැඩපිළිවෙල එහෙමත් ඔබ ආරක්ෂා කරන වැඩපිළිවෙල ඔබ ඕනේ මේ අතනම අපිට ඕනේ බෝම්බේ ගේන කෙනාව පරීක්ෂා කරන්න. ඉතින් බෝම්බේ ගේන කෙනාව පරීක්ෂා කරන්න අපි බෝම්බේ ගේන කෙනාව දන්නේ නැත්නම් අපිට හැමෝම පරීක්ෂා කරන්න වෙනවා. ඒක නිසායි ඔබව පරීක්ෂා කරන්න පිළිදෙන්නේ නැතුව ඔබ බෝම්බේ ගේන නිසා හිම නෙමෙයි. බෝම්බේ ගේන කෙනාව අපි දන්නේ නැති නිසායි ඔබව පරීක්ෂා කරන්නේ. දැන් මම ඔබගේ හිත හොඳට හඳුනන නේද? ඔබව පරීක්ෂා කරන්න කිසිම උවමනාවක් නැහැ. බෝම්බේ ගේන කෙනාවයි පරීක්ෂා කරන්න ඕනේ. දැන්ව දන්නේ නැති නිසා අපි ඔබවත් පොඩ්ඩක් පරීක්ෂා කරනවා. ඉතින් එතකොට හැමෝටම හොඳයි. මොකද ඔබ දන්නේ ඔය යහපැත්තේ ඉඳන් ඉන්න කෙනා බෝම්බ ගේන කෙනෙක්ද කියලා. නමුත් දැන් ඔබ හොඳටම දන්නවා යාගා බෝම්බයක් නැහැ කියලා. ඒ නිසා ඔබට කරදර නැතුව බණ ටික අහන්න පුළුවන්. ඒ වෙනුවෙන් කැප වෙච්ච පිරිසක් ඉන්නවා පින් විදිහට. තව මාසයක් දෙකක් ඒ අය කැප වෙයි ඒ වෙනුවෙන් පුළුවන් තරමේ. අපිත් ඒකට උදව් කරමු. ඔබත් පුළුවන් අය මෙතන ඉන්න. ඉතින් දැන් බණ ඇහුවට තමයි ගිය සතියේ පේනවා සිටියේ නැත්තේ. තමයි එතන ඉන්නේ. මේ විදිහට පිංගුදෙන කටුණු කටියද සිද්ධ වෙනවා. වැට ගන්න වැඩ පිළිවෙලත් අපි ක්‍රියාවට නඟලා තියෙන. ඒකත් මුදල් ලැබෙන වෙන පරිදි ඒක ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කරගත්තට පස්සේ අපිට ප්‍රශ්න ගොඩක් ඉවරයි. ගේට්ටුවක් තියෙන ඊට පස්සේ මේකෙන් එන්න බෑ කාටවත්. මේ නයව එතනින් චෙක් කරලා ගත්තාම හොඳටම ඇති. ඉතින් මේ විදිහට අපි මේක ටික ටික සැහැල්ලු කරගමු. මොකද මිනිස් ජීවිත බිල්ලට දෙන්න බෑ. ඒක නිසා මන්ද තියාගන්න පළවෙනි මුර පොලේ එතනදි තමයි පුපුරව ගන්න. එතන ඉන්නේ නිවන් දකින්න ආපු පස්දෙනේ. මට ඔබගේ ජීවිත ඔක්කොමත් හරි. ඒ පස්දෙනාගේ ජීවිතත් හරි. මොකද ඒ පස්දෙනා නිවන් දකින්න ආවේ. එහෙනම් ඒ කාවත් පින්විත විනාශ වෙන්න දෙන්න බෑ. ඒක නිසා තමයි අපි මේ වැඩ පිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීම සහ මේ වැට ඉදිරිීමේ වැඩ පිළිවෙල අපි දිගටම ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම පිංගුතුනි මට මේක කියලත් බෑ නොකියත් බෑ. මොකද හිත රිද්ද ගන්න එපා පොඩ්ඩක්වත්. විශේෂයෙන්ම කාන්තා පිරිස්. තමන් ඇඳගෙන එන ඇඳුම් ආයිත්තන් සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් මම කියන්නේ ඒ හොඳ නැති අඳුම් මොනවද හොඳ අඳුම් මොනවද කියලා. මොකද ඒ කියන ප්‍රමාණයෙන් කවුරු හරි කෙනෙක් හිටියොත් එයාගේ හිත රිදෙනවා ඒක නිසා. පුළුවන් නම් මම යෝජනා කරනවා ඉතින් උදේ ඉඳලා හවස වෙනකන් මෙතන සීල සමාදානයකට හෝ භාවනාව කරන නිසා උතුරු සළුවක් අරන් ආවන. උතුරු සළුවක් අරගෙන ඇවිල්ලා ඒක දාගත්තා නම් හරි. මොකද මේ වාදීක්ෂණය කරන පිරිසගේ ඇහැට ලක් වෙනවා සමහර වෙලාවට. ඒ සමහර ඇඳුම් ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙන් දැන් හොඳ ඇඳුම් ඇඳන් ඉන්න හිත රිද්ද ගන්නත් එපා. අපේ වැඩේ දන්නේ නැහැ මේ කියන්නේ කියලා. ඒක අදාළ නැති ඇඳුම් ඇඳන් ඉන්න හිත රිද්ද ගන්නත් එපා. මේ කොහොම හරි මම ඔබට කියන්නේ හොඳට ලස්සනට නේ දිගට එහෙම ඇඳන් ආවනම් අත පය වැහෙන පරිදි එහෙම දෙයම නංගාවන හරිද මම මේ කියන්න බෑ කියලා මොකද ඒක ආගෙන හිතරේ දොත් මේක හොඳ මදි ඒක නිසා ඉතින් ඔබ එහෙම කරන්න මොකද දැන් මට මේ පණිවිඩය කියන්න කිව්වට පස්සේ මට කියන්න තියෙන්න බෑ මොකද මේ විද්වත් ත්‍රිසක් හැමතිස්සෙම පින්වතුනි ආරාමේ quality control කියන එක කරනවා යන්නේ නායකයෝ ස්වාමින් වහන්සේලා quality control කරනවා නායක හඳුනන අතර ඉතින් එතකොට මේ දැක්වුවාට පස්සේ ඉතින් අය පුණ්‍ය බාරයට දැනුම් දෙනවා මෙන්න මෙහෙම දැන් ටික ටික ආයි වැඩි වෙනවා පොඩ්ඩක් නැවත මතක් කරන්න කියලා ඉතින් සිල් දෙද්දක් වගේ එකක් දාන් ආවන හැමෝම භාවනා වැඩසටහනට එන්නේ ඒක හොඳයි හදිසියේ ඉතින් ඔය කොහෙර ගිහලා එනකොට ආවේ ඒ ප්‍රශ්නයක් නැහැ ඒකේ සිල් දෙද්දක් නැති නිසා බනහන්න යන්න බෑ කියන තැනට එන්න එපා කවුරු දෙලින් හරි කමන්නේ නැහැ වහලයක් කුට් වෙලා හරි බන ටික අහලා යන්නයි තියෙන්නේ නැතර සමාජ සම්මතයට ගැළපෙන්නේ නැති නිසා තමයි මේවා කියන්නේ. දැන් බලන්න මේ ටික කියන්නේ මම කොච්චර වද වෙනවද කියලා. මොකද මේ දින ඔබ අපායට ගත් හිතරිද්ද ගන්න මට හිතෙන්නේ නැහැ. සමාජ දසන හඳුරන වහන්සේ කියන්නේ ගුරු හාඳුරු කියන භයානකම කතාව තමයි ඒක කියලා. ඔබ අපායට ගියත් ඔබගේ හිතරිද්ද ගන්න මට හිතෙන්නේ නැහැ. ඒ සමන් සාමාන්‍යයෙන් අවවාද කරන්නේ පොදුවේ. හොඳයි. ඊටමද තව මොනවද තියෙනවද? හොඳයි මේක දෙන්නේ නැණ. කතා කරගත් පදි සියලු දේ සිද්ධ කරගන්න. බදාදා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මොකද මම ඔබට යෝජනාවක් කළා මාසෙකට එක බදාදාවක් කොහොම හරි මොනාරි ක්‍රමයකින් මාසෙකට එකක් බැරි වෙන්නේ ක්‍රමේ මම කියන්න ඕනේ නැහැ ක්‍රමේ ඔබ දන්නවා මාසෙකට එකක් කොහොම හරි ක්‍රමයකින් නිවඩු දාගත්තා නිවඩු දාගත්තා උ මොනාරි ක්‍රමයක් ඒක ඔබ කල්පනා කරලා බලන්න එහෙලා ඒ වගේම සෙන්සුරාදාවල් දවස් 4 කොහොම හරි ඇවිදින්න ඊට අමතරව මාස 6කට සැරයක් හරි සතියේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න වෙන පිළිවෙලක් යොදාගෙන ওই විදිහට පින්වතුනි ටික මේ පැත්තට නැඹුරු කරන්න තරුණය පුළුවන් තරම් හික්මෙන් බණ ටික අහලා මේ පැත්තට එකතු වෙන්න. එකතු වෙලා මේ ගමන යන්න. අපිට කරන්න පුළුවන් ප්‍රමාණය අපි කරලා දෙන්න. ඔබට කරන්න පුළුවන් ප්‍රමාණය ඔබ කරා. හොඳයි. එහෙමනම් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කළා. අපි දේශනාව හමාර කරමු. හොඳයි පිටුනේ එහෙනම් උදේ ඉඳලා මෙහෙම හොද දක්වා පුරා පැය 8කට වැඩි කාලයක් විදර්ශනා කර්මස්ථාන වැඩිමේ ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් පළමු කොටම තථාගතයන් වහන්සේසින් දේශනා කර වදාන දෙච්ච ඒ නිර්මල සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරාම ප්‍රචාරය කරන්නා උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන අපිරිත ධෛර්යකින් යුක්තව අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන නිවන් සාමේත මහන්තයෙන් කටයුතු කරන්නා උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසට ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකපීමකින් කටයුතු කරන්නා වූ මේ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රීන් වැඩ වාසය කරන්නා උත්තරීතර මහා සංඝයා වහන්සේලාට ඒ වගේම සිංහදෙන මේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීමුද සාභේත මහන්සියෙන් කටයුතු කරන්න නිදුනා වූ. ඒ ධර්මයේ ඔබයි පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ සෑම සිල් දෙනාමත්. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඇතුළු කොට ඇති ඒ සියලුම ස්වාමින් වහන්සේලා සහ යනගාරිකයන්. ඒ වගේම සිංහදෙන මේ ස්ථානයේ පැවිදිලා මේ ස්ථානයේ ආරක්ෂා සම්පත්තිය සලසා දීමුද සාභේත මහන්සියෙන් කටයුතු කළා වූ. ඊයේ දිනේ පව පැවිදිලා ඊට අදාළ කරුණු කටයුතු සම්පාදනය කරන්න නිදුනා වූ ඒ සෑම සිල් දෙනාටත් ඒ වගේම සතාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මෙන්න කරන මහා ගරුගුණ පූජාවක් ලෙස මලින් පහනින් ඒ ස්ථානයේ සරසලා ඒ කටයුතු කරන්න තිබුණා වූ ඒ සෑම සිළු දිනාටත් ඒ වගේම වැසිකිලි කැසිකිලි සේදී මාදී වශයෙන් පවිත්‍ර කිරීම ආදී වශයෙන් ඒවට සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සෑම සිළු දිනාටත් දානමාන ආදී මුතු සත්කාර කළා වූ ඒ සෑම සිළු දිනාටත් ඒ වගේම පින්වතුනි මේ රටේ මහ වේසනයක් පවතින වෙලාවේදී රට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරන ඒ සෑම සිළු දිනාටත් ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩි හිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දෙන ඇතුළු කොට ඒ සෑම සිළු දිනාවත් සිහිපත් කරගෙන විහිදුවල පතුල හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයාටත් වැඳි වැළඳී ඉන්නා සීලම ග්‍රහවල පද්‍ර දෝස අන්ධකාරය ස්වාකටවා හෝහා ඕල් දෙවුල සක සංඛා දෝස අන්ධකාර යක්ෂ වේද පිතාච මලගේවල කුම්බාණ්ඩාදීන් වැඩ පැමිණි දෝස අන්ධකාර ශරීරයේ සත්ත දාතු දූෂ්‍ය වීම වැඩ පැමිණි ආරෝගාබද් දෝස අන්ධකාරය තුළ කොට ඇති සෑම සීල දෝස අන්ධකාරයම ගසා දූරින් භූත විත්වාද සකුසලේ මෙදෙත්වාද සකුසලේ වඩත්වාද පුණ්‍ය ක්‍රියාවම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේකදී මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාන් විචේ නිර්මල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදිල්ල. එදා මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ සීලම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිස දීපත් කරගෙන ඒ ඔබසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුන පතන හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයාත් යම්කිසි අභව විස්ථානයක හිටලා ඉන්නවා නම් ඒ අභව විස්ථානයෙන් අතමිදේවා සම්දිර සුගතිය අධ්‍යව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ ඒ වැඩ පිළිවෙලන් තම තවත් දුරට සාර්ථක කර ගැනීම උදෙසා ඒ කරුණු කටයුතු සම්පාදනය වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිස එයාගේ හිත සකස් වේවා. දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගති තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වතුනි සක්‍ර දේවෙනතුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී ඒ සියලුම දේව මහ රජවරු පරිවාර සේනා පිරිස් සාතුම් මහ රාජකේ රාජ්‍ය කරන්නා තුත රාෂ්ට්‍ර විරුල්ල විරුපාක්ෂ වෛශ්‍රවණිය කියනවා සතර වරණ රජ දරුවන් ප්‍රධාන ඒ සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම තථාගතයන් වහන්සේ ඉදිරියේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසේ ආරක්ෂාව උදෙසා කටයුතු කරන්නට බාරගත්තා වූ ඒ සියලුම යක්ෂ සේනාධිපතිවරු ඇතුළු ඒ සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම මේ ආරාම භූමියට අධිග්‍රහිත මේ ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ඒ සියලුම දෙවි මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාරු දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා විහි දී පෙරී සිටින්නා වූ ඒ දස දහසක් ලෝක ධාතුට අයත් වූ ඒ සියලුම දෙවි දේවතාන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල හරින් ඒ පින් විහි දී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානයේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගති තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතනි තම සමනමින් ජම්මාන්තරගත වන්තිදුනා වූ සීලම ඥාතිත මිත්‍රාදී පිලිස් සිහිපත් කරගන්. ඒ වගේම මේ රටේ මහා ධර්ම යුද්ධයක් පවතිච්ච කාලෙක මිය පරලෝක ගියා වූ ත්‍රිවිධ හමුදාවේ පිලිසත් පොලිසිය පිලිසත් සාමාන්‍ය වැසියන් සහ සතුරු විසින් ආවා වූ ඒ සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ අද්ද වේ විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ඉදලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සෑම සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිනුස් කරගත් ආ වූ සිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙනෙත් විහිදුර පතුල හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයාත් යම් කිසි අභව විස්ථාන හිනුණන් ඒ ගත මිදේවා සම්දිර සුගතිය අද්දව ලබත්වා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගති තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිටින් මොහොතකට සිහිපත් කරගන්න මේ කල්පණුවේ ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් පසු වෙලා ක්‍රෝධයෙන් පසු වෙලා මැරෙලා ගියා වූ පිරිසක් අද ඔබගේ ජීවිතය ගැන මුදසා කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරියර කම් කරුල ඇති කිරීම මගින් නිවන් මඟ වැසීමට කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සිනුස් කරගත් ආ වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙනෙත් පිදුර පතුල හරින් ඒ පින් විහි දීපැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක හිනනන් ඒ ගත මිදේවා සම්දිර සුගතිය අද්දව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ ඒ සීලව නායකණ දුලෙන් නිදහස් කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ වගේම පින්විතනි මොහොත කරලා සීපත් කරනවා ද මේ සඳහැල්ල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබට ආහාරයෙන් පානයෙන් සංග්‍රහ සත්කාර කළා වූ ඒ සෑම සිළු දෙනාම එදා ඇත අති දින්ද බැවම සකස් කළා ලෙවිලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ ගැතට පත් වෙනකම් ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කරගෙන ආවා වූ ඒ සෑම සිළු දෙනාමත් සීපත් කරගන්න. ඒ වගේම මේ ආරාම භූමියේ මේ ගොඩනැගිලි ඉදි කිරීම උදෙසා ගඩොලක් ගන්න මේ ස්තනෙ ගෙනහලා බඳලා කළා සකස් කළා වූ පිලිසින් සීපත් කරගන්න. ඒ වගේම දන පරිත්‍යාග කළා වූ පිරිස් ශ්‍රම පරිත්‍යාග කළා වූ පිරිස් ඥානයෙන් හෝ ආශිර්වාදයෙන් හෝ දායකකාරකුණා වූ ඒ සෑම සිළු දෙනාමත් සීපත් කරගන්න. ඒ වගේම පිඟුතුනි විද්‍යාක්ෂම වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද ප්‍රයෝගී කරගෙන අපි නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා කරුණු කටයුතු සම්පාදනය කරගෙන යනවා. එහෙනම් ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ ඔබ විසින් රැස් කරගත් ආ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුර පතුල හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක නොනං ඒ ගත මිදේවා සම්දිර සුගතියත් බව ලබත්වා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගති තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පිංගුතේ නේමන උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සිනම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන්ගේ බල මහිමේ මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවයේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සිට මිනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි සීලම් දෙනා මෙත් ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු.